இதுனே அப்பட்ட ගෙවෙන දේවල් අතර දැනෙන්න ගෙවෙන දෙයක් තියෙනවා. ගෙවෙන දේවල් අතර දැනෙන්න ගෙවෙන දෙයක් තියෙනවා. ඒ තමයි අවුරුද්ද. ඒවා දැනෙන්න ගෙවෙනවා. දැනෙන්න ගෙවෙනවා කියන්නේ සමහර ප්‍රශ්න මියුරල් නැත්තම් මේ ප්‍රශ්න ඊළඟ අවුරුද්දෙත් තියෙනවට හිතෙනවා. සමහර කරදර, සමහර ප්‍රශ්න ඒ අභියෝගත් එක්ක ගෙවෙන දේවල් අතර හිතත් කොහොමත් වේගෙන් ගෙවෙනවා තමයි. ඔය ඔක්කොම හිතේ තමයි තියෙන්නේ, හිතක තමයි වෙන්නේ. නමුත් අපට ඇත්ත වුණ ලෝකේ දැනෙන්න අවුරුදු ගෙවෙනවා. ඒ ගෙවෙන අවුරුද්දේ අන්තිම සෙනසුරාද. මට මතකයි, මට මතක විදිහට මේ අවුරුදු පටන් ගන්න සෙනසුරාදත් මම ගොඩ මේ අවුරුද්දේ මුලින්ම දේශනා කරේ උදේ. මට අද වගේ මතකයි ගියපු ටික. ඒ නිසා මේ ගෙවෙනවා. සති මාස ගෙවිලා අවුරුදු ගෙවිලා ඔය අතර නොගෙවෙන දෙයක් තියෙනවා. ගොඩාක් ගෙවෙන දේවල් අතර නොගෙවෙන දෙයක් තියෙනවා. ඒ නොගෙවෙන දේ තමයි මම. නොමැරෙන දෙයක් තියෙනවා. කය මැරුණට මම මැරිලා නැහැ. ඇයි ඒ? මැරෙන්නේ යදි බය වෙන්නේ මොකකින්දද? මැරෙන හින්දා නෙමෙයි. අය කොහේ උපදීද? දන්නේ නැති හින්දා. එහෙනම් ගෙවෙන දේවල් අතර නොගෙවෙන දෙයක් තියෙනවා. නොමැරෙන දේවල් අතර නොමැරෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි මම. මේ ජීවිතේ මම මැරුණට ඊළඟ ජීවිතේ මම කොහේ උපදිනවා? එහෙනම් මැරි මැරි උපදීපෙදී යන කෙනෙක් ඉන්නවා. කවුද ඒ? ඒ මම. මම නෙමෙයි මම. හේතුව අපට හිතෙන්නේ නැහැ, අපට හිතිලා නැහැ. හිතෙල් නැති වෙන්න හේතුවක් තියෙනවා මැරෙනවා කියන එක. ඔය කියන අපි කියන මේ මැරණේ ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඇත්තටම මිනිස්සෙක් මැරුණොත් ආ උපදින පුළුවන්ද? ඇත්තරම කෙනෙක් මැරෙනවා, මැරුණ කෙනා උපදින පුළුවන්ද? නමුත් අපට විශ්වාසයක් තියෙන නේද මැරුණ කෙනා කොහරි ඉපදිනවා කියලා? මිනිස්සෙක් මැරුණොත් මැරණ කෙනා නැවත උපදින්න පුළුවන්ද? බෑනේ. මැරණ කෙනා නැවත උපදින්න බෑ. මං කියුවේ මේ මැරණ කය ගැන නෙමෙයි මේ අහන්නේ. මැරුණ කෙනා, අම්මා මලා, තාත්තා මලා, ඥාති මලා, මැරුණ කෙනා, මැරුණ කෙනා හරිනම් උපදින්න බෑනේ. නමුත් අපි හිතනව නේද, අපේ විශ්වාසයක් තියනව නේද, අපි දරාගෙන ඉන්නව නේද, අපි පිළිගන්නව නේද, මැරුණ කෙනා කොයි හරි ඉපදුනා. එහෙනම් ඒ කෙනා මැරිලාද තියෙන්නේ? තන මාරු කරලා තියෙන්නේ. තන මාරු කරලා. මේ ජීවිතේ මේ ගෙදර හිටියා, මේ ජීවිතේ මේ පවුලත් එක්ක හිටියා, මේ ජීවිතේ මේ පිරිසත් එක්ක හිටියා, ඊළඟ ජීවිතේ කොහේ ඉන්නවද අපි දැනට දන්නේ නැහැ. එහෙනම් ওই මැරිලාද තියෙන තන මාරු කරලා තියෙන්නේ? තන මාරු කරලා. එහෙනම් ඉතින් මැරෙන්න බය වෙන දේකුත් නෑනේ. එහෙනම් මැරෙමුද? ඒකත් බෑ. ඒකයි කියන්නේ ගෙවෙන දේවල් අතර නොගෙවෙන දෙයක් තියෙනවා. මැරණ අය අතර නොමැරණ කෙනෙක් ඉන්නවා. තාම මම ඔන්න ඕක ඇතුළේ හිරවිලා තමයි අපි මේ ලෝකේ යන්නේ. ඉතින් බුදුවරු මේ ලෝකවල දේශනා කරන්නේ ඔන්න ඔය ක්‍රමේ, ඔන් ඔය ක්‍රමේ, ඕන් ඔය දේ ඇත්ත දකින්න. ඇත්ත දකිදි තේරෙයි ගෙවෙන දෙයක්වත් නැහැ, මැරෙන කෙනෙකුත් නැති බව. ආන් ඒක හේතුව ගෙවෙන්න නම් දෙයක් තියෙන්න ඕන, මැරෙන්න නම් කෙනෙක් ඉන්න ඕන. දෙයක් නම් කෙනෙක් නම් ඒක මේ ලෝකේ වෙන් වෙච්ච දෙයක් වෙන්න ඕන. වෙන් වෙච්ච කියලා කියන්නේ ඒක අන්‍යයන්ගෙන් වෙන් වුණ දෙයක් වෙන්න ඕන. වෙන් කරගත්ත හෝ වෙන් කරගන්න හදන හෝ වෙන් වෙලා තියෙන දෙයක් වෙන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දම්සක් පැවතුම් සූත්‍රයේ ජාතිපි දුක්ඛා කියලා මුලින්ම දේශනා කරනවා. මෙන්න මේක සනිකරම හිතක වෙන ක්‍රියාවලිය. එහෙනම් දැන් හිත මේක හිතක් කියලා කිව්වොත් එම ඔක්කොම හරියයිද? නෑ, එහෙම වෙන්නේ නෑ. මේක තේරුම් ගන්න ඕන. හේතුව හිතක් ගානේ හැම වෙලාවෙම හැදුනේ දෙකයි, එක්ක බයයි ශෝකයයි. ඕකත් එක්කනේ අපි යන්නේ. එතකොට ඕන් ඔය බයර් බයට ශෝකයට පත් වුණ කෙනෙක් ඉන්නවා. බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන ඉන්න කෙනෙක් ඉන්නවා. ආන් ඒ කෙනාට යමක් වෙනව නම්, ආන් ඒ කෙනාට යමක් වෙන්න තියෙනව නම්, හෝ යමක් වුණා නම්, අතීත අනාගත වර්තමාන වශයෙන් ආන් ඒ කෙනාගේ හිතේ මහා පීඩාවක් තියෙනවා. ඒක හිතක තියෙන්නේ. හැබැයි ඒ පීඩා වෙදිත් අපිට හිතෙන්නේ කොහෙද තිබ්බේ කියලා. එදා වුණානේ ඒක. දැන් වෙනවනේ ඒක. මත්තේ වෙන්න තියෙනවනේ ඒක. එදා වුණෙත් එළියේ, දැන් වෙන්නෙත් එළියේ, අනාගතේ වෙන්න තියෙනෙත් එළියේ. ඔන්න ඔහොම තමයි හිතේ හැම වෙලම ක්‍රියාවලිය. හිත පිළි අරන් තියෙනවා. හිත පිළි අරගෙන තියෙනවා. හිත සරණ ගිහින් තියෙනවා. හිත ඇත්ත කරගෙන තියෙනවා. මේ දේවල් ඔක්කොම එළියේ වෙන්නේ. ප්‍රශ්නේ වුණේ එදා අර ප්‍රශ්නෙත් එක්ක එළියේ නේ ප්‍රශ්නේ වුණේ. එළියේ කියන්නේ මේ තව පිරිසක් එක්ක හෝ තව දෙයක් එක්ක හෝ යම් සිදුවීමක් වුණා. ඒ සිදුවීම කොහෙද උනේ? ඒක එළියේ උනේ. ඒක එදා වුණා. ඒක දැන් වෙනවා. ඒක අනාගතේ වෙන්න තියෙනවා. එහෙනම් හැම වෙලාවෙම මේ ලෝකය බාහිරත් එක්ක ගැට ගැහිලා තියෙන්නේ. මේ ලෝකය බාහිරත් එක්ක ගැට ගැහිලා තියෙන්නේ. ඒක තමයි පිළිගැනීම. එළිය ඇත්ත වෙලා තියෙන්නේ. ඒක තමයි පිළිගැනීම. මේ සතර මහා ධාතුන් හැදුණු ලෝකය පිළි අරන් තියෙන්නේ. ඕන් ඔය පිළිගත්ත තාක්කල් මරණය කියන එකත් අපිට පිළිගන්න බෑ. ලෝකේ ඇත්තයි කියලා පිළිගත්තනම්, මේ ලෝකේ සත්‍යයි කියලා පිළිගත්තනම්, මේ ආයතන හයට ඇස කන නාසය දිව කය මනත් එකතු වෙන බෙන්නේ මේ හැඟෙන දැන්න වේදනා සංඥාවෙන් ලෝකේ එළියේ තියෙන දෙයක් කියලා පිළිගත්තනම්, එළියේ තියෙන දෙයක් කියලා පිළිගත්තනම්, තිබ්බ දෙයක් කියලා පිළිගත්තනම්, අනාගතේ තියෙනකක් කියලා පිළිගත්තනම් පිඟුතුනි දෙකකින් බේරෙන්න බෑ. එක්ක බය නැත්තම් සෝකේ. ඔතනින් එහා එකක්වත් අපි ලැබලා නැහැ. මේ කතා කරන්නේ තව මේක පැහැදිලිව තේරෙයි. අපි කියනවා ඉතින් බයෙන් සෝකේ ඉන්නේ කියලා. මොකද අපිට බය සෝකේ කිව්වම මතු වෙන්නේ මොකද්ද? අර දැනෙන මට්ටමට ආපු ටික. සෝකයි නම් අර දැනෙන මට්ටමට ආපු 11 සමහා ගින්නේ උච්චතම අවස්ථාව. හොඳටම ගිනිගත් අවස්ථාව. ඒක තමයි මතක් වෙන්නේ දැනෙන මට්ටමට ආපු එක. ඔය තියෙන විපරිතුන ස්වභාවය. මේ මොහොතේ තියෙන බය සෝකයක්. ඒක හිතක් ගන්න හැදෙන එක. කොච්චර බයසෝකයක් තියෙනවද කියනවනම් හැම හිතක්ම ඔබ දන්නවනේ වචනෙන් හරි අවබෝධ නැතත් වචනෙන් හරි දැනුමට හරි අහගත්ත විදිහට හරි දන්නවනේ අභිසංකර කරනවා කියලා. ඇයි ඒ අභිසංකර කරන්නේ? ඇයි මේ හිත අභිසංකර වෙන්නේ? ඇයි නැවත බිහි කරන්නේ? විපාකයේ පිළිගන්න බැරුව ඇයි නැවත එකක් හදා ගන්න හදන්නේ? හද බලන්නේ, හද අහන්නේ, හද දැනගන්නේ. ඇයි ඒ? ඔය බයසෝකේ නිසා තමයි. තියෙන එක පිළිගන්න බෑ. එනිසා කම්පැවි අභිසංකාර වෙන හිතක් ගැන අභිසංකරනවා. ආන් ඒ බයසෝකේ අපට අහුවෙන්නේ නැහැ. අපට බයක් ආවනම් දැනෙන්නේ අර ලොකුවට බය වුණ ස්වභාවයක්. දුකක් පත් වුණා මතක් වෙන අර ලොකුවට දුක් වුණ ස්වභාවයක් නෑ. ඌට එහා මේ හිතෙත් ඒක තියෙනවා. බුදුරණස් කතා කර යන්නේ එතන ගැන. පිංගුතුනි ඒකට තමයි මේ මාර්ගය තියෙන්නේ. ඒක ඉබේ කරන්න බෑ. ඒකට යන්න ඒක මුලින් පටන් ගන්න දාණය. අත හරින්න බලෙන් හරි අත හරින තැනින් තමයි පුරුදු කරන්න තියෙන්නේ. අත හැරලා පුරුදු කරන්න තියෙන්නේ. ඊට පස්සේ අත හැරෙයි. අත හැරෙන්න පටන් ගන්න ඊට පස්සේ. හැබැයි මුලින් අත හරින්න වෙයි. ඔබ බලන්නක ඔබට මතක නම් අපිට නම් මේ සමහර කාරණා හොඳට මතකයි. මතක් කරලා බලපුවාම මුලින්ම දානයක් දුන්න ස්වභාවය ඔබ මේ වෙද්දී අවුරුද්දක් නම් ධර්ම හැසිරෙන පටන් ගන්න. මුලින්ම දානයක් දුන්න දවසයි මුලින්ම දානය සම්බන්ධයෙන් ඔබේ හිතේ තිබ්බ ස්වභාවයයි මේ වර්තමානයේදී ඔබේ ස්වභාවය බලන්න. ඔය මේ මොහොතේ හෙවත් මේ වර්තමාන කාලයේ තිබ්බ විදිහටම මුලින්ම දන් දුන්නේ. ඒ විදිහට අතහැරුණේ. කොච්චර හිතුවද අර බිලාල පාදක වගේ ඇඟිලි තුනෙන් දෙන්නේ නැතුවේදී. නමුත් අපි කොච්චර අමාරුවෙන්ද ඒවා දුන්නේ? දීලා හිතුවා නේද? සිල්වත් දන්නේ නැහැ, වැළඳුවත් දන්නේ නැහැ, ගත්තත් දන්නේ නැහැ, පාවිච්චි කරාත් දන්නේ නැහැ. ඔබට තව ටිකක් හිතන විදිහට මම මේ කියන්නම්. මේ මට ගිහි කාලේ මට නම් තිබ්බේ දේවා. තමට ආරාණිකට ගිහිල්ලා ගහක් හිටවලා ආවොත් එහෙම ගිහින් බලන්නේ ගහ තියනවද කියලා. මෙහෙනම් කොහොමත් එහෙම හිතන්න එපා. කොහොමත් මෙහි හිටවන ගහ අවුරුද්දකින් විතර වෙන තැනකට එයා ඉරිදි වෙනවා. අපිට මතකයි ධර්මයේ මුලින්ම හැසුරුන කාලේ සමහරට ගිහින් ගස් වවනවා. ඔය හරී වටනා ගස් කියලා වවනවා ඉතින්. අපි දන්නවා ඉතින් මේ හාමුදුරට ඒ වටනාකම නැහැ කියලා. ගිහින් බලනවා වතුර ටිකක්වත් දාලා නැහැනේ. මැරිලානේ. හොයනවා. ඔබ පූජා කරපු දෙයක් තියෙනවා නම් නිකන් ආවොත් එම ගිහින් බලන්න නැද්ද කෝ ඒක තියෙනවද දන්නේ ඒක පාවිච්චි කරනවද දන්නේ ඒක දැන් ගෙවිලාද දන්නේ අත හැරුණට අත හැරියට ඇත්තටම අත හැරිලා නැහැ අපි අල්ලන් ඉන්නේ කාලයක් යන්න ඕනේ ඒක අවබෝධ වෙන්න නමුත් එහෙම හරි පටන් ගන්න එක හොඳයි බලන්න තම තමන්ගේ ස්වභාවය දැන් මෙහෙ කෙනෙක් කියන්නේ අර එකක් වෙන් කරලා පූජා කරන්න එපා කියලා මේකට වෙන් කරන පූජා සමස්ත වෙනු පූජා කරන්න කියලා ඉතින් මේක ලොකු පිරිසක් ඉන්න තැනන්නේ. එතකොට දැන් මීට කලින් සමහරට අපි හැමෝම මෙහෙම තැන් නෙමෙයි ඇසුරු කරේ. එතකොට මෙහෙම පොඩි පිරිසක් ඉන්න තැන් සංඝරත්නේ. ඉතින් එතකොට රක්ගලා තමන් පූජා කරපු එක තමන් දැක්ක එක තමන් දුන්න එක පේනවා. ඒකත් එක්ක හැම වෙලාවෙම අත හැරිලා නැහැ බාගෙට. ඒක නේ ඇත්තටම මේ දීලා නෙමෙයි තියෙන්නේ. රෙන්ට් එකට දීලා වගේ. කොහොමද දන්නේ කී බලබල ඉන්නවා ඇතහැරනම් ඇතහැරලා උදේට පහරපු කෙලබිඩක්සේ ඇතහැරලා යන්න එපැයි ඇතහැරලා නොයෙල්ලා මිදෙල්ලා නම් දන් දෙන්න එහෙම වෙන්න එපැයි එහෙම වෙල නැහැ ඒක අපිඳුන කියන්නේ ඔබට මේ වගේ වැඩපිල්ලක් ඇතුලේ මේ ක්‍රමවේද ඇතුලේ ලොකු යහපතක් නැහැ අතරේ Taman දුන්න එකට මොකක් දුන්නේ හොයාගන්න බෑ හරියට ආපු විත කොහෙ ගියාද දන්නේ නැහැ වගේ මම මේක දුන්නා ඒකට මොකක් වුණත් දන්නේ නැහැ ඒක ලොකු යහපතක් අතහරින්න බෑ වෙනදුනේ. මේ කරන්න පුළුවන් දේවල් නෙමේ කරන්නේ. දෙන්න බෑ. ලේසි නෑ. එතනින් පටන් ගන්න මේ ගමන. හේතුව ඔය බලෙන් හරි අපි දන්නවා දුන්නේ. හෝ දෙන්න හැදුවේ. වෙන් කරගත ටිකන්නේ. ඒක තමයි කෑලිය ඇඟෙන් කෑල්නා වගේ දැනෙන්නේ. හිතලා බලන්නකො අඩියක් අඩියට දෙකට තුනට මිනිස්සු කොච්චර නඩු කියනවද? අවුරුදු කීයක් නඩු කියනවද? ඔබේ නඩු නැද්ද ඉඩන් නඩු බූදල් නඩු නැද්ද සමහර පරම්පරා දෙකක් තුනක් කියනවා ඉඩන් නඩුවක් දාගත්තොත් එහෙම ඉවර තමයි ඉතින් පරම්පරා ගානට අයි නඩු ඉවර වෙන්නේ නැහැ මහ පොළොව පිංගුතුනේ මහ පොළොවත් එක්ක යුද්ධ කරන්න මහ පොළොවත් එක්ක නඩු කියන්නේ මහ පොළොව තියෙන තැනම තියෙනවා මිනිස්සු ෆයිල් එකක් අරන් උසාවියෙන් උසාවියට යනවා මහ පොළොව පිටිපස්සෙන් එනවා නම් කමන්නේ නැහැ ඒකයි කියන්නේ වෙන් කර ගන්න හදපුවා. ඒ ඕන්නේ නැහැ නිකන් මේ මෙතන වැඩිහිටි කට්ටිය ඉඳලා බලන්නකෝ. Tamanට දැන් ඔබ වැඩිහිටිනේ. ඔබ වැඩිහිටිවලා ඉද්දි දැන් ඔබේ දේවල් දෙන්න පුළුවන් සාමාන්‍යයෙන්. ආපහු පිටින්. මේ සාසනෙත් නෙමෙයි මම මේ කියන්නේ. දරුවන්ට උනත් දෙන්න හදි. අන්තිම ගහනනේ අසනක් ජීවිත භුක්තිය. ජීවත් වෙනකම් භුක්ති දිනලා ඊට පස්සේ කවුරු ගත්තත් කවන්න නැහැ. ලේසි නැහැ. එහෙම දී භුක්ති තියලා මැරෙන්නත් බෑ. පිටුනේ මැරලා භුක්තිය විඳින එක. ගෙක්කරේ වෙලාවිලා ඉන්නවද ඉඩමේ හැරි. බයයි අතහරින්න බයයි ඔව ලං කරගත්තෙත් බයයි අතහරින්න බෑ පිඟුතුනි පුදුම් බයයි ඉතින් බයයි ශෝකයක් ඉන්නේ හැම වෙලාවෙම ඕක තමයි එකතු වෙලා තියෙන්නේ බුදුහා දේශනා කරන රතියා ජායති ශෝකෝ රතියා ජායති බයං රතියා විප්ප මුත්තස්ස නති ශෝකෝ කුතෝ බයං කැමැත්ත මේ හැම වෙලාවෙම දෙයක් සම්බන්ධයෙන් යමක් ලැබුණනම් ලබා ගන්න තියෙනවනේ යමකට නම් බැඳුනේ යමක් නම් වෙන් කර ගන්න හදන්නේ හිතක් ගානේ බය ශෝකයත් එක තමයි තියෙන්නේ අපි විඳින සැපේ කියන්නේ ඔය බය ශෝකේ ප්‍රතිඵලය 아무ත සැපයක් නෙමෙයි ඉතින් මේක ටික ටික තේරුම් ගන්න ඕනේ තේරුම් ගන්න කියලා කියන්නේ ඔක්කොම දොර දන් දෙන්න කියන එක නෙමෙයි අතහැරලා දාන්න කියන එක නෙමෙයි ඔක්කොම දාලා දැන් ඔන්න හරි අපි දැන් වෙස්සන්තර වගේ තමයි පුතේ ඔක්කොම ඇතරලා යන්න එහෙම යන්න පුළුවන් ජාතක කතාවල. මෙහෙම යන්න බෑ ලෝකේ. ඔබ බෝසත් පාරමිතාව නම් ඉන්නේ. ඔබට යන්න පුළුවන් ඒක. ඒ කියන්නේ ඔබ බුදු පසේ බුදු වට මට්ටමේ ඉන්නව නම් පුළුවන්. එහෙම යන්න බෑ. ලේසි නෑ. ලේසි නෑ කියන්නේ බෑ. ඉතින් ඒක තමයි ඇත්ත. බෑ. හේතු ඇයි බැරි වෙලා තියෙන ඔච්චර? ඇයි ඔච්චර අමාරු? එකමක දෙයක් නිසා අපිට හිතෙනවා භෞතිකයත් එක්ක බැඳලා ඉන්නේ කියලා. අපිට හිතෙනවා මේ භෞතික ඇත්තයි කියලා. අපිට හිතෙනවා භෞතිකය තමයි අපේ වස්තුව කියලා. වස්තුව ගත්තාම කොහෙද තියෙන්නේ? වස්තු කොහෙද තියෙන්නේ පිංගුතුනේ? අපිට නම් වස්තු මේ තියෙන්නේ වස්තු එළියේ තමයි වස්තු තියෙන්නේ. ද්‍රව්‍ය වස්තු සත්ත්ව පුද්ගල කොහෙද ඔක්කොම තියෙන්නේ? ඕවා එළියේ කියලා හිතන් ඉන්නේ. දැන් අපි ටිකක් හිත අපි දැන් පොඩ පොඩ පිළිගන්න මේක හිත හැදෙන කියලා අද පොඩ කතා කරලා බලමුකෝ හිත හැදෙන කියලා නමුත් ඕක 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 ඇප්ලයි කරන්න බෑ බත්තික කද්දි රූප ටික බලද්දි කොහෙද ඔක තියෙන්නේ එළියේ තියෙන්නේ දැන් ඔය සද්ද කොහෙද එන්නේ ඇතුලේ පිළිගන්නවද බොරු කියන්න එපා හිතේ හිතේ කිය කිය හොඳටම හිතනවා අර අතන ෆෝන් එක දන්න කොතනක් දන්නේ නැහැ ෆෝන් එක තියෙන්නේ දැන් හොයනවා ඉතින් හිත ඇතුලේ දැන් හෙවෙ එළියද හෙවෙ ඉතින් බාන මේ කියද්දි ඔය තමයි කියන කර්මස්ථාන කියලා කියන්නේ ඒවන් උපසංහරදී තමට ගලප ගලප බලන්න පුළුවන් දේවල් ඒ හරි වටිනා එහෙම දේවල් වෙන එක මේ කියනවා හිතේ කිය කිය එතකොට ටක් ගාලා හොයනවා කොහෙද තියෙන්නේ කියලා ඉතින් හිත ඇතුලේ දෙහෙව්වේ එළියේ දෙහෙව්වේ ඒකයි ලේසි නෑ පිංගුතුනි අපි හිතන් ඉන්නවා සම්මුතිය පරමාර්ථය කියලා අපි හිතන් ඉන්නවා පරමාර්ථය සම්මුතිය කියලා මේ ලෝකේ පරමාර්ථ සත්‍යයක් තියෙනවා දැන් අපි කිව්වේ ඔක්කොම තියෙන්නේ හිතේ කියලා ඒක පරමාර්ථ සත්‍යයක් මේවේ සම්මුතියක් තියෙනවා අපි මේ ජීවත් වෙන ලෝකේ හැබැයි අපිට ජීවත් වෙන ලෝකේ පරමාර්ථය වෙලා අර පරමාර සත්‍ය සම්මුතිය වෙලා ඕකයි උඩයට මාරුලා ඉන්නේ අනිත් පැත්ත හැරිලා තියෙන බුදුහාම දේශනා කරන්නේ මේ මේ ලෝක සත්‍ය යටිකුරුලා ඉන්නේ විදාන කිසි දෙයක් ඇතුළට යන්නේ නැහැ පිරෙන්නේ නැහැ කුඩුකුරු වෙන්න ඕන ලේසි නෑ ඉතින් අවුරුද්දක් ඉවරයි මේ අවුරුද්දේ කොච්චර දේවල් වුණාද තව දවස් 3කින් 4කින් කර්මස්ථාන සජ්ජානා කියේ අරක තිබ්බා ඉවරයි ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ මුල මුල් සති දිනලා ඉවෙන්ට්ස් කීපයක් තියෙනවා ඉතින් යනවා හැම ඉතල බලන්නකො ජනවාරිල දෙසැම්බර් වුණාද ඊ වගේ නේද කියලා මේ බැලුවා මේ අන අර දික්කලතක් වක්කලතක් දික්කල සැනින් ඈ අර බුදුරජාණන් වහන්සේගේ සමහර උදාහරණ තියෙන්නේ වක්කලතක් දික්කල සැනින් වහන්සේ අහවතන පහළුණා කියලා ඒ වගේ නැද්ද ඔබට ජනවාරි දෙසැම්බර් වේ ඇත්තටම වක්කලතක් දික්කල සැනින් තමයි ඉතින් හිත් දෙකයි ජනවාරි දෙසැම්බර් ඊටත් වැඩි වේගයි ඒකයි මේක යනවා ගෙවෙනවා ඔය ඇතුලේ ඔය ගෙවුණ එක ඇතුලේ තියෙනවා පිඟුතුනේ අපි නොදන්න දෙයක් ගෙවෙනේව නම් ඔය ගෙවිච්ච දෙයක් අහිමි වෙන දේව නම් ඔය අහිමි වෙච්ච දෙයක් හැබැයි අහිමි වෙන දේවල් අතර උඩින්ම යන්නේ අහිමි වෙන දේවල් අතර උඩින්ම යන්නේ පින අහිමි වෙලා තියෙන්නේ ඒ කියන්නේ ධර්මයේ හැසිරෙන්න යම් සම්මුතිය යම් වර්ෂයක් තිබ්බනම් ඒ වර්ෂය දැන් ඉවරයි. දැන් ඔබ තම තමන් බලන්න මේ අවුරුද්ද කොහොමද කියලා. අපිට මතකයි අපි ගිය අවුරුද්දෙත් මේ කතාව කිව්වා මේ අවුරුද්ද මුලත් මේ කතාව කිව්වා මේ අවුරුද්ද අන්තිමට මේ කතාව අය පාරක් කියන්න. අඩුම ගානේ මේ ගමන යන්න බෑ ප්‍රීතිය නැත්තම්. මේ ගමන බලෙන් යන්න පුළුවන් එකක් නෙමෙයි. මේ ගමන විශ්වාසකින් යන්න බෑ පිංගුතුනි. විශ්වාසකින් යන්න පුළුවන් යම් ප්‍රමාණයක් යම් දුරක්. ඔබ සමහර කට්ටිය කියනව නේද ඔබ දැකලා තියෙනවද පිංගුතුනි? අනේ එයා මෙච්චර කාලයක් ධර්මයේ හොඳට හිටියා ඉඳලා අන්න දැන් එයා ධර්මයේ නෑ අන්න දැන් එයා ධර්මයෙන් අයින් වෙලා. ඔබ කියන්නේ එහෙම. විශ්වාසයෙන් යන්න පුළුවන් කාලයයි. විශ්වාසය යන අතර පිරිසක් ඉන්නවා බිනෝ ඒ කට්ටිය ඒකයි කට්ටිය ලොකු වීරියක් තියෙන උනේ ඒකේ ඒකේ උත්කෘෂ්ඨම තැන ඉන්නේ නිගණ්ඨනාත පුත්තලගේ પરම්පරාව අධික විශ්වාසයක් තියෙනවා ඒ කට්ටියට පව් ගෙවෙනවා කියලා කයට දුක් දුන්නොත් කය වෙහෙසෙව්වොත් කයට මෙච්චර දුක් දුන්නොත් පව් ගෙවෙනකල ලොකු විශ්වාසයක් තියෙනවා අත්දැකීමට නෑ ගණන් කළා කියන්න බෑනේ සමහර බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ දැන් දන්නවද කොච්චර පව් ගෙවුනද කියලා. එහෙම දන්නේ නැහැ. ඔය සමහර එක තැනක මට මතකයි. එක තපසෙක්. එයා මේ ගිනි අවුවක කටු ගොඩක් දාගෙන ඒ කටු ගොඩ උඩ ගිනි අවුවේ වැතිරලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සංඝයාත් එක්ක වඩිනවා. වඩි දකින්නවා මේ අධික වෘක්ෂ ප්‍රතිපදාවක් ඉන්නවා. උන්වහන්සේ ඇයි ඔහොම ඉන්නේ? ස්වාමීනි මෙහෙම ඉරපුවම් පව් ගෙවෙනවා කියලා අපිට කියලා තියෙනවා. දැන් අවුරුදු කොච්චරක් මෙහෙම ඉන්නවද? අවුරුදු 10ක්ද කොහෙද ලොකු කාලයක් කොහොම කිව්වා. බුදුරණ අහනවා උඹ දැන් දන්නවද උඹේ කොච්චර අප්පව ගෙවුනද කියලා? එහෙම දන්නේ නැහැ. හැබැයි විශ්වාසයි. කෙනේ මේ ලෝකේ පින්වතුනි මේ බුද්ධ දර්ශනය හැරුණාම අනිත් සියලුම දර්ශන තියෙන විශ්වාසයක් එක්ක මේ දර්ශනේ විතරයි අවබෝධයක් අත්දැකීමක් කියන්න පුළුවන්. අපි බෝධි පූජා තියනව නේද? තිබ්බනේ බෝධි පූජා. බෝධි පූජා තියලා හිතන එක අත්දැකීමක්ද විශ්වාසයක්ද? කේන්දරේ බැලුවේ විවාහ වෙද්දී අර ඝන බැලුවා නේද? කීයක් ගැලපුණාද කියලා 21ක් තියෙන්නේ. 20ක්ද? ඕකේ තියෙනවනේ 4ක්ද කොහෙද? ඒ දෙක හත වුණොත් නම් ඉවරටම ඉවරයි කියලා වෙලා. දැන් නම් ඕවා නැහැ තින් නේද? එතකොට පින්වතුනි දැන් ඒකේ මොකක් තියෙන්නේ? මේවා මේ වුණොත් විශ්වාසයක් තියෙනවා. වුණොත් කියනවා කියපු දේ හිතපු දේම වුණා කියලා. නැත්තම් විශ්වාසයක් තියෙන්නේ. දෙවුරු දැකලා තියෙනවද? දෙවුරු නැද්ද? ඉන්නව ඇති. දැක්කද? නැහැ. දැක්කෙත් නැත්තම් ඉන්නකල හිතන් ඉන්න මොකක් තියෙන්නේ? විශ්වාසය. ඔය හැමෝම ඇතුළේ ලොකුම ලොකු දෙවියෙක් ඉන්නවා. ඒ දෙවියා ඔය ඉඳන් ඉන්නේ. මම දැකලා තියෙනවද? මේ මම නේ, මං කියන්නේ ඔබ. දැන් විශ්වාසනේ ඔක්කොම පිළිගැනීමන්නේ. හා ඔය මම කියන කෙනා දැකලා තියෙනවද? ඔබ ඔය මම කිය කී දැක්කේ මොකද්ද? අද උදේ මම බලලානේ ආවේ. මම හොදලානේ ආවේ. මම දැකලා තියෙනවද? මම නැවත කියන්නේ මම නෙමෙයි, ඔබට. ඔබට ඉන්න මම කියලා කෙනෙක් ඉන්නේ. එයා දැක්කද? කන්නඩ ඉස්සරලා ගියම දැක්කේ මමද ඔය මගේ තියෙන හංකඩේද? ඒකත් ඔය මැරිච්ච ඩෙත් ස්කින් එකනේ එළියේ තියෙන. දැක්කේ රෙද්දක් දාගත්ත ඇඳුමක් පොරවගත්ත මමද මගේ ඇඟද? හැබැයි හිතන්ගෙනනේ මම ඉන්නවා කියලා. ඔය ඉන්න මම දැකලා තියෙනවද? ෆොටෝ එකක් දිහා බලපුවමත් කියනවා මේ ඉන්නේ මම කියලා. ඒ ෆොටෝ එකේ තියෙන මොකද්ද? ඒ කාඩ්බෝඩ් කැල්ල. එහෙම නැත්නම් ඒක වර්ණ ටික. ඔය ඉන්නේ මමද? අඩු ගානේ මගේ පාටවත් දෙය තියෙන්නේ. ඔය ඉඳන් ඉන්න කෙනා. ඔය ඕකේ කොතනද මම? ඕකේ කවුද මම? දැන් මම දැකලා තියෙනවද? මිනිස්සු කියන්නේ මේ ඉන්නේ මම කිකි කියන්නේ. මට බොරු කරන්න බෑ කියලා කියන්නේ. එහෙම නේ කියන්නේ. මගේ ඇස් දෙකට දැක්ක කියලා කියන්නේ මිනිස්සු. මගේ ඇස් දෙකට දකින ඇස් දෙක දකින්නත් කන්නඩියක් ඕන. මිනිස්සු කියන්නේ මගේ ඇස් දෙකට දැක්ක දේවල් බොරු කරන්න බෑ කියනවා. ඇස් දෙක දැක්කේ මොකක් කින්දද? මගේ ඇසුත් මේවා නෙමේ. අපි හිතමුකෝ. මේ තියෙන මස්ලේනේ. නේද? නෑ, ඇස් දෙක දැක්කේ මොනවා නිසාද? කන්නඩ දෙක නින්ද. නමුත් කියන්නේ මගේ ඇස් දෙකට දැක්ක දේ බොරු කරන්න බෑ. කමන්නේ. අපි එහෙම කතා කරන ඉතින් එහෙම කතා කරන්නත් වෙනවනේ. එහෙම නේද? ගැටලුවක් නැහැ. මම මේ කියන්නේ මේ ඉන්න මුලාව. දැන් ඔය ඉන්න දෙවිය දැකලා තියෙනවද? හැබැයි හිතන් ඉන්නවනේ මේ ඉන්නේ මම කියලා. ඔය මම කිය කිය ඔබ මෙතෙක්කල් අපි මෙතෙක්කල් මම කියලා පිළිගත්ත හැම එකක්ම මමද මට අයිති කියලා වෙන් කරගත් දේවල්ද? මෙතෙක්කල් පිළි අරන් ඉන්න මේ ඉන්නේ මම කියලා අපි අයිඩෙන්ටිෆිකේෂන් එක හදන් ඉන්න මේ නමක් දාන් ඉන්න කෙනා, ඔය කෙනා කියන්නේ මමද මම කියලා හිතන් ඉන්න දේවල් ටිකක්ද? දැන් මූණ කියන්නේ මමද? ඒක මස්ලේ. මගේ මූණේ තියෙන මස්ලේ. එහෙනම් ඒ මගේ මූණේ තියෙන මස්ලේ කියනවා මිසක් ඔය මූණ දිහා බලන්න පුළුවන්ද ඒකෙ ඉන්නේ මම කියලා කියන්නේ? ඔය අනුමානයක් නේ ගන්නෙ. මේකනම් මේක අනුමානයක් ඔය කරන්නේ. අත පෙන්ලගෙන මේ තියෙන්නේ මගේ අත කියලා. ඒ අතද මස්ලේද? මස්ලේත් එක අත. ඒ කාගේ අතද? අහවල් කෙනාගේ අත. මං කියන්නේ ආන් ඒ කෙනාකෝ. එයා දැක්කද? උදේට ගිහිල්ලා කන්නඩ දිහා බලන් ඉන්න කෙනා ඔය ඉන්නේ ඔබද? ඔබ දැකලා තියෙනවද? එහෙනම් ඔය මොකද තියෙන්නේ? ඇත්තටම ඔයා තියෙන විශ්වාසයන්නේ මේ ඉන්නේ මම කියලා. ඔය අත්දැකීමට අපි ගන්න මේ මම අත්දකින්න බෑ කවදාවත්. මොකද එහෙම එකක් මේ ලෝකේ නෑ. ඒ කියන්නේ මම කියලා කෙනෙක් නැද්ද? දැන් හිතලා බලන්න පිඟුදුනි. ඔබ ඔබ දැක්කද කියලා? ආ දෙවිවරු නම් දැක්කේ නෑ. ඈ ඔක්කොම දැක්කේ නෑ. හරි කණ්ණාඩි ඉස්සරහට ගියාම දැක්කේ ඔබද? නැත්නම් ඔබ කියලා අයිති කරන් ඉන්න ටිකක්ද ඔය දැක්කේ? මස්ලේ කයි කොහෙද ඔබ හිටියේ? ඒක කියන්නේ මගේ මගේ ඇඟ මගේ මූණ මගේ මගේ ගේ වගේ තමයි එකත්. මගේ වාහනේ වගේ තමයි එකත්. මගේ දරුවෝ වගේ තමයි එකත්. ඒක මගේ. මගේ කියන්නේ මට බාහිරින් තියෙන එකක්. මගේ මගේ දරුවෝ වගේ තමයි මගේ මූණ. එහෙනම් මම කියන කෙනාට අයිති දේවල්, හරි මගේ දේවල් ඇතුලේ මම දැකලා තියනවාද? මගේ දේවල් ඇතුලේ මම කියලා අපි හිතාගෙන ඉඳලා තියෙනවා. හිතාගෙන ඉන්නවා. හැබැයි දැකලා නැහැ. අඩුම ගානේ මම මමවත් දැකලා නැත්තම් මම ලෝකයක් දකින්නක් ගැන කවර කතාවද? ඒකයි කියන්නේ සම්මුතිය. බුදුහාම දේශනා කරන ඔයිට එහා දෙයක්. මේක අවබෝධ කරන්න ඕන එකක්. බුදුරණවහන්සේ ධර්මයේ අවබෝධ කළ යුද්ධයක්. අවබෝධයක්. හැබැයි විශ්වාසයෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. හැබැයි විශ්වාසයෙන් හැමදාම ඉන්න බෑ. විශේෂයෙන්ම මේ ධහම මේ ධර්ම මාර්ගය අනේක අවබෝධයක් නැත්තම් යන්න බෑ. මද ඩ්‍රොප් වෙනවා. ගැලවෙනවා. අතහැරලා දානවා. අයින් වෙනවා. හේතුව විශ්වාසයෙන් කොච්චර කල් කරන්න පුළුවන්ද? විශ්වාසයෙන්. හැබැයි අවබෝධ නම් ඒක තමන්ගේ ජීවිත අත්දැකීමට ඇවිල්ලා තියෙන්නේ. ජීවිත අත්දැකීමත් එක තියෙන එකක්. ඒක බොරු කරන්න බෑ. ඒකට වෙන අර්ථකථනයක් දෙන්න බෑ. ඒක අසත්‍යයි කියලා කියන්න බෑ. ඒක එහෙම නෙමෙයි කියලා කියන්න බෑ. ඇයි ඒ? ඒක ජීවිත අත්දැකීමක්. මේ ලෝකේ අත් දකින්න එකක් අත් විඳින එකක් විතරයි පිඟුතුනි බොරු කරන්න බැරි. අනිත් ඕනෑ විශ්වාසයක් බොරු වෙනවා. ඇයි ඒ? අපි විශ්වාසයක් තියන යමක් කරගෙන කරගෙන යනවා. උන්නේ. දැන් විශ්වාසය කඩ වෙනවා. හැබැයි ඔබ අත්දැකීමක යනවා දෙයක්. ඒ අත්දැකීම ඔබට බොරු කරන්න බෑ. ඒ අත්දැක්ක දේ අත් විඳ දේ යම් කාලයක් හරි ඒක ඇත්තක්. අපි කියන්නේ හෘද සාක්ෂියට බොරු කරන්න බෑ කියලා. අපේ අර වචනයක් තියෙන හෘද සාක්ෂියට බොරු කරන්න බෑ. හෘද සාක්ෂිය කියන එක හැම වෙලාවෙම තියෙන විශ්වාසයක් එකද අත්දැකීමක් එකද? එහෙනම් හිතලා බලන්න ඔබ සාමාන්‍ය කියන්නේ ඔය මිනිස්සු මොනවා කිව්වත් ඔය මිනිස්සු මොනවා කරත් හෘද සාක්ෂිය බොරු කරන්න බෑනේ. කියලා නැද්ද ඒ වචනේ? මනුස්සයෙක් මිනිහක් මරනවා. මිනිහක් මැරුවේ නැහැ කියලා පස්සේ කියනවා. අපි කියන්නේ හෘද සාක්ෂිය බොරු කරන්න බෑනේ. හොරකම් කරනවා. හොරකම් කරේ නැහැ කියලා කියනවා. හෘද සාක්ෂියට බොරු කරන්න බෑනේ. කෙනෙකුට ගහනවා, නිඳා කරනවා, අපහාස කරනවා නැහැ කියලා කියනවා. නීති ඉදිරියේදී නිවැරදිකාරය බඩක් පත් වෙනවා. මිනිස්සු පස්සේ කියනවා නේද? ඔය මොනවා කිව්වත් පපුඩත් මෙහෙම අත්තිලා කියන්නේ හෘද සාක්ෂිය බොරු කරන්න බෑ කියලා. හෘද සාක්ෂිය කියන්නේ හැම වෙලාවෙම විශ්වාස කරපු දෙයක්ද? එහෙම නැත්නම් ඒ කෙනා අත්දකපු අත්විඳපු දෙයක්ද? අත්දකින අත්විඳින දේ තමයි බොරු කරන්න බැරි. එහෙනම් මේ ධර්මයේ උනත් ඔබ යම් ප්‍රමාණයක් අත්දකිනව නම් අත්විඳිනව නම් ඔබේ ඒ අත්විඳීම අත්දැකීම බොරු කරන්න බෑ. හැබැයි ඔබේ දැනුම විශ්වාසයක්. දැනුමක් ඒක. දැනුම නිසා හිතනවා මෙහෙම වෙයි කියලා. ඒක විශ්වාසයි. විශ්වාසයක්. දැනුම නිසා මෙහෙම කරන්න පුළුවන් බවක් දන්නවා. විශ්වාසයක්. හැබැයි දැනුම පාවිච්චි කරලා හරි අවබෝධයක් නිසා යමක් කරා නම්, යමක් වුණා නම්, යමක් අත්දැක්කා නම් අත්විඳනා. ආන් ඒ අත්දැකපු අත්විඳපු දේ සත්‍යක්. මේක තියෙන සත්‍ය මත. ඒකට කියනවා කුසලයේ කියලා. සත්‍ය දකින්න හසුරෝණ හිතේ ස්වභාවයට කියනවා කුසලයේ කියලා. කිං කුසල ගවේසි කිං සත්‍ය ගවේසි. කුමක්ද සත්‍ය කුමක්ද කුසලය? විශ්වාසකින් සත්‍යයි කුසලයයි හොයන්න බෑ.
කුසලය සත්‍ය අත් විඳින්න ඕන එකක්. ඒක ජීවිත අත්දැකීමක් කියන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේව සිද්ධාර්ථ කුමාරයා කිං කුසල ගවේසි කිං සච්ච ගවේසි කියලා නම් යම් දවසක ගිහි ගෙයින් නික්මුණේ. බෝධි මූලයේ යමක් අවබෝධ කරාද ඊට පස්සේ එදා සිට මේ දක්වා යමක් දේශනා කොට වදාළ ඇද්ද ඒ සියල්ලක්ම ආන්ගේ අත් විඳින අත් දකින මාර්ගයේ තියෙන්නේ. ඒක පටන් ගන්න තියෙන්නේ දාණයෙන්. දීම මුලින්ම අත් විඳින්න ඕන. ඒක අත් දකින්න ඕන. ඒකයි කියන්නේ තුන් හිත පහදවාගෙන දන් දෙන්න. තුන් හිත පහදවාගෙන දන් දුන්නොත් දෙන්න කලින් දෙන මොහොතේ දුන්නාට පස්සේ ඒක අත් විඳින්න පුළුවන්. ඒක දෙන්න ඕන. සාමාන්‍යයෙන් මම වෙන්න මෙහෙම කියන්නම්. ගොඩක් වෙලාවට පිංගතුනේ අපට අනුමෝදන් වෙන්න හරි අමාරු නේද? දැන් දානයක් දෙන්න ඕන නම් හිතන්නකෝ. දැන් දාන දෙන්න ගියාට පස්සේ අතිම්ම දෙන්න ඕන නේද? නිකන් අඩු ගානේ දැන් හිතන්නකෝ කෙනෙක් ඔබට කෙනෙක් කියනවා මම මෙන්න මෙහෙම දානයක් දුන්නා. අපි ඒකට අනුමෝදන් වෙනවා සාදු සතුල අපි අනුමෝදන් වෙනවා. ඇත්තටම ඔබ ගිහිල්ලා දානයක් දෙන දෙන බත් හැන්දක් හරි බෙදුවා. අත තිබ්බා එකට. අත හිත. දැන් මුලින්ම තිබ්බේ හිත තියාගන්න ක්‍රමයක්. දැන් අතයි හිතයි දෙකම තියාගත්තා. ඔය දෙකෙන් අනුමෝදන් වෙදි නිකන් හිතට ටිකක් මම නිකන් මේ වචන කියන බරට දැනින්නේ. නිකන් ඇත්තටම මට මම මේ පින කරගත්තා වගේ දැනින්නේ අර අහලා අනුමෝදන් වෙන එකද දැකලා අනුමෝදන් කරන නැත්නම් අතක් තියාගන්න එකද? ඒකයි අරකට ගච්චර මුල්ගල් තිබ්බා නක් අපි තිබ්බේ. ඒකයි චෛත්‍ය ඔච්චර අපි මේවා තිබ්බේ. ඇයි? පිරෙන්නේ නැහැ. ඒකට හේතුව වෙන්න මෙහෙම. ඇහෙන් දැක්කට පස්සේ කණෙන් අහන්න ඕන. නාසයෙන් දිවෙන් කයෙන් අත් විඳින්න ඕන ඒක. ඒකයි සාමාන්‍ය රූපයක් බලලා නවතින්න බැරි. සද්දයක් අහලා නවතින්න බෑ. ඒක 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 මේ කායිකව විඳින්න ඕන. එතනින් එහාට ගන්න සෙන්ස් එකක් නැති නිසා එතනින් එහා ගන්න ආයතනයක් නැති නිසා නවතිනවා. පිරෙන්නේ නැහැ. ඒකයි ඇහෙන් දැක්කොත් හිතන්නකෝ. ලස්සන මලක් දැක්කොත් මුල ඊට පස්සේ අල්ලන්න හිතෙනවා. ඊට පස්සේ මොකක්ද යන්නේ? නහය ළඟට කරනවා. ඉඹලා බලනවා. ඇයි ඒ? අර අත්දැකීම එතනින් එහාට දැන් මල දැන් කන්න පුළුවන් එකක් තියෙනව නේද? ආහාර බුදුරණන් දේශනා කරන පින්වත් මහණනි මේ ආහාරට තියෙන චන්ද්‍රාගය නැතුනොත් එහෙම අනාගාම වෙනකල මං ඇප වෙනවා කියලා. එතකොට මේ ආහාරය කියන්නේ ඔය පහම එකපාර එන එකක්. අනිත් ඒවාගේ ඒ වලට එකයි එන්නේ, එකයි, දෙකයි, තුනයි එන්නේ. හැබැයි ආහාරය කියන්නේ පහම එන එකක්. පහනේ හයම හැදෙනවා. රූප හැදෙනවා, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොමත් එක්ක ඇතුලේ හැදෙනවා. ඇයි දන්නවද? පපඩම් හම් වුණාමද කන්න කැමති? පපඩමේ සද්දයාවේ නැත්තම් බැදපු කරුල කැලල නිකන් අර හොඳට කර වෙලා තිබ්බේ නැත්තම් ඈ ඒව ඕන නේද? ටික රස්නි ගතියට තිබ්බේ නැත්තම් සීතල වෙලා වගේ නම් තියෙන්නේ. ඔය පහම හොයන ගමන් තියෙන්නේ. ඒකයි ආහාරයෙන් ගැලවෙන්න බැරි. මිනිස්සුන්ට ඕනකින් ගලවන්න පුළුවන් ආහාරයෙන් ගලවන්න ලේසිනේ. ඒක එච්චර බලයි. පහම එක මොහොතේ ලැබෙනවා. සාමාන්‍යයෙන් පියුදුනේ ඒ කරන්න පුළුවන් නම් හොඳයි, කරන්න බෑ සාමාන්‍ය. සාමාන්‍යයෙන් මෙහෙ කනවා, මෙහෙ හිතනවා, අනිත් අතින් හොගල ඇනනවා නේද? ඒ කියන්නේ මේ අර එක දිගට වෙ ක්‍රියාවලිය වෙනවනේ දැන් වෙලාවෙම. සමහරට මේ ඊළඟ කට දාගන්නේ අරකේ රසේ ඉවර වීගෙන එද්දිම ඊළඟට අක්ගල ඔබා ගන්නවා. මං කියන්නේ ඒ ඒ ඒ වෙලාවට යන විදිහ. ඇයි එන්නේ කොහෙන්ද රහ? එළියෙන් එළියෙන්. මේක ටට්ටක් කළා. ඒකයි පිංගුතුනි ගැලවෙන්න බෑ. එළිය ඇත්ත වෙලා තියෙන්නේ. නිදහස් වෙනවා කියන්නේ කරන්න බැරි මට්ටමේ තියෙන්නේ. මේක තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අත හැරෙන ප්‍රතිපදාවට මුලින් පටන් ගන්න ඕන. කින් කුසල ගවේසේ කින් සත්‍ය ගවේසේ කුමල් සත්‍ය කුසලේ ඒක අත් විඳින දෙයක් වෙන්න ඕන. මුල් ටික විශ්වාසයෙන් කරන්න වෙයි. හැබැයි ඊට පස්සේ අත්දැකීමට ඒක ආවේ නැත්නම් අත් විඳින්න හම්බුන්නේ නැත්නම් වැඩිකල් යන්න බෑ. බඳින ඩ්‍රොප් වෙනවා. හෙවත් එයා අතහරිනවා. හැමෝම හැම වෙලාවෙම කැමති පිඟුතුනි අර සුවදායි කලාපේ කියලා කියන්නේ කම්ෆර්ට් සෝන් එකක් ලැබෙන සුණු හිතක් තියෙන්නේ. ඒක ගොඩක් තියෙන පල්ලැහින්. ඒක ඒ මිනිස්සෙක්ගේ කම්ෆර්ට් සෝන් එක ඇතුළට දහම එනවා කියලා කියන්නේ ඒක ලොකු පුණ්‍ය ශක්තියක් මත වෙන්න තියෙන දෙයක්. හිතන්න නිකම් මෙහෙම නිකම් වෙන්න හිතන්න. ගෙදර හැමදාම බුදු පහන තියෙනවා නම් බණ බාන ටික ඒක පොඩ්ඩක් පැත්තකින් තියනකො මේ වෙලාවේ මේ අත්දැකීමන බුදු පහන තියෙනවා නම් ඒකට කොච්චර වීරියක් දාන්නද? උයන එකද අමාරු බුදු පහන තියෙන එකද අමාරු? සමහරවිට හිතලා බලන්න. ඒක නිකන් කමක් නැහැ අද කමක් නැහැ කියලා හිතනවා සමහරවිට තිබ්බේ නැත්තම්. ලේසි නැහැ ඒව කරන්න. මොකද කණේ කණන් ඇඟට උයාගත් එක කණේ ඇඟට දැනනවා. දැන් බුදු පහන තියෙන ඇඟට දැනනවාද? නැහැ. ඒක විශ්වාසයක් සමහරවිට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන මහා විශ්වාසයක් තියෙනවා. අවබෝධයකට තාම පත් වෙලා නැත්තම් අවබෝධයකින් නෙමෙයි නම් ජීවත් වෙන්නේ. විශ්වාසයක් තියෙනවා. නිසා හැමාර අපි කියන්නේ මම මාස 5ක් 31 දෙකට බුදු පහන තිබ්බා. දැන් අනේ වැඩි කරන්න හිතෙන්නේ නැහනේ. ඔය අයියේ. මම අවුරුදු 3ක් 30 බණ ඇහුවා. දැන් එච්චර බණ අහන්න හිතෙන්නේ නැහනේ අයියේ. විශ්වාසය ටික ටික ගිලිහිලා. හේතුව ඒ විශ්වාසය අත්දැකීම වලට පත් වෙලා නැහැ. බුදුහාම දේශනා කරනවා දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටිය තමා බිඳින්නේ. ඒකත් එක තමා අවබෝධයට යන්නේ. බුදුහාරෝ පළවෙනි දේශනාවෙම ධර්ම දේශනාවෙම දම්සක් පැවතුම් සුතු දේශනා කිරීම මෙතනින් පටන් ගත්තේ. දෘෂ්ටියක් තියෙනවා. අපට සැප ලබන්න අපි හිතනවා අරක ගත්තාම සැපතියේ මේක ගත්තාම සැපතියේ විශ්වාස කරගෙන සැප පස්සේ හම්බන් යනවා. විශ්වාස කරගෙන කාමයේ පස්සේ හම්බන් යනවා. ඒකයි වාහනය අහවල් වාහනේ ගත්තාම සැපයි කියලා විශ්වාසයක් තිබ්බා. කට්ටිය කිව්වා. හැබැයි අත්දැකලා අත්නිලා තිබ්බේ නැහැ. හැබැයි දැන් වාහනේ ගත්තා. පෙලිමේ නිදහස් වුණා. දැන් ඇයි ඊළඟ වාහනේ ගන්න හොයන්නේ? ඒ සැපය කියන එක ලැබිලද නැත්තම් සැපේ කියන විශ්වාස කරන අපු නිසාද? සැපයේ විශ්වාස කරගෙන ආවා. ඒදී ලබාගත්ත. හැබැයි ඒකේ දැන් සැප නැහැ. ඒ තියෙන එක දැන් මදි. දැන් ඊළඟ එකට යන්න ඕන. ඊළඟට යන්න ඕන. ඔය ගහගෙන ගහගෙන එකින් එකට එකින් එකට එකින් එකට ලෝකේ පස්සේ හඹාගෙන හඹාගෙන යන දේ කවදා තෘප්තිමත් වෙන්නේ නැහැ. ඔය විශ්වාස කියන්නේ ඔබ හැදුවනම් යම් ගයක් උදාහරණයක් මේ තමන්ගේ ජීවිත ළඟම අත්දැකීම් වලින් ගන්න පිඟුතුනි. ඔබ ඔය හදලා තියෙන ගේ ඔබ ඔය ගොඩනගපු ගේ ඔබ ගොඩනගපු පවුල අපේ ගොඩනැගුණ තමා වටා ගොඩනැගුණ මේ වටේට තියෙන අයිසින් ටික හැවත් මේ හැම වෙලාවෙම දිය වෙන්න බලන තියෙන ටික ඔක්කොම දිය වෙන්න බලන තියෙන්නේ අර මහ වැස්සක් ආවේ නේද? මහ වැස්සක් ආව ගංගතුරක් ගැලුවා ගලවගෙන ගියානේ. ඕන වෙලාවක අහිමි වෙන්න තියෙන්නේ. හැවත් විසිරෙන්න බලාගෙන තියෙන ඔය ලංකර ගන්න හදන තියෙන දේවල් හැම එකම පිඟුතුනේ. හොඳට හිතලා බලන්න තමන් අවබෝධයෙන් ගත් දේවල් විශ්වාසයෙන් ගත් දේවල්ද කියලා. දැන් හිතන්නකෝ තරුණයෙකුයි තරුණයෙකුයි ෆොටෝ ටිකක් ගහලා ඉවරලා දාලා තියෙනවා Facebook එකේ. හරි Instagram හරි මොකක් හරි social media දාලා තියෙනවා කියලා මම කිව්වා. දැන් ඕක දිහා දැක්කම දෙනවා මේ කට්ටිය පුදුම සතුටින් ඉන්නවා ඇති කියලා මොකක් තියෙන්නේ? දැන් තමන්ට අත්දැකීමක් නැහැ නේද? දැන් අර කෙනා ගැන මොකක් තියෙන්නේ? විශ්වාසයක්. බාහිර මෙහෙම දෙයක් වෙනවා ඇති. මේ කෙනා මේ පවුල අතර ඒක ඇති විශ්වාසයක් තියෙනවා. ඒ නිසා හිතනවා මටත් මේ වගේ විවාහයක් කරගන්න තියෙනවා, මටත් මේ වගේ වෙඩින් එකක් ගන්න තියෙනවා, මටත් මේ වගේ වාහනයක් ගන්න තියෙනවා, මටත් මේ වගේ කෑමක් හදන්න තියෙනවා, මටත් මේ වගේ ට්‍රිප් එකක් යන්න තියෙනවා, මටත් මේ වගේ ගියක් හදන්න තියෙනවා. ඔය මොකෙන්ද පටන් ගන්නෙ? අත්දැකීමක් තිබ්බේ නැහැ. දෘෂ්ටියක් ආවා හිතට. එළියේ මෙහෙම එකක් තියෙනවා. මෙව්වගේ මේ එළියේ තියෙන දේවල් වල මෙහෙම සැප ඇති. මේ මේ මේක ආශාවද ඇති. විශ්වාසයක් තියෙනවා. විශ්වාසකින් පටන් ගත්තේ. හැබැයි ඒ පිටිපස්සේ කවුරුත් කියලා නැහැ නේද පිංගතුනේ? මං මේ ගේ හදන්න මෙච්චර ලෝන් එකක් ගත්තා කියලා. ඒ අත්දැකීම කවුරුත් දෙන්නේ නැහැ නේද? දැන් හොඳම උදාහරණයක් කියනවා. ඉස්සර අපිටත් තිබ්බේවා. කියනව නේද හැමෝටම? දරුවෝ නැද්ද? නෑනේ. අනේ දරුවෙක් ආවොහමනේ ගෙදරට හරි ආශිර්වාදේ. දුවෙක් ආවොත් නම් වාසනාවන්තයි. එහෙම කියනව නේද කට්ටිය? දැන් ওই වාසනාවන්තය කියන කට්ටිය මම මේ කියන දරුවෝ හදන්න එපා නෙමේ ඈ. හදනවා නම් පහක්වත් හදන්න එක්කෙනේ සාසන දෙන්න. එක්කෙනේ දෙන්නේ කදලා නවත්තන්නත් එපා.
ඉතින් ආය ඇස කන්නාසය දිවකය කියලා පහක් තියෙනවනම් ඈ එක්කෙනෙක් එක දරුවකින් ඇහෙන් ගන්නවා අනිකයෙන් කණින් ගන්නවා ඔහොම ගත්ත හැකි නෝන්න ඉතින් පහක් විතර හදා ගන්න ඕනේ ඉතින් හොඳයිනේ අපි එහෙම නෙමෙයි කිය පුංචි පවුල් රත්තරන් කියලා බුදුහාමුදුරුවෝ කොහෙවත් කියන්නේ නැහැ පුංචි පවුල් රත්තරන් කියලා ඒකවද කිව්වේ මිඩ් වයිෆ් නෝනා එහෙනම් ජාතිය වඳ කරන්නේ අපි එහෙම නෙමෙයි යන්නේ අපිට බයිනෝනේ ජාතිය වඳ කරනවා කියලා හාමාරදල් කියන ගිහ අපිට ටග් ගාලා ලොක් එකක් කරනවා ටික් ගාලා ජාතිය වඳකන් කියලා අපි කියලා නැහැ කොහෙවත් අපි කියලා දෙන්නේ පහක් හයක් දහයක් වත් හදන්න කියලා ජාතිය වඳ කරන්න කිව්වේ මිඩ් වයිෆ් නෝනා අපි නෙමෙයි වඳ කරන්නේ නෙමෙයි කිව්වේ ඉතින් පුංචි පවුල් රත්තරන් මට මතකයි අපේ අම්මත් කියනවා ඒ කිරියම් එහෙම කියන්නේ කිව්වේ නැහැ මුන්දල නැන්නේ දැන් ඉතින් මගේ පවුලෙත් මං විතරයි හැදුවේ අම්මා පුංචි පවුල් රත්තරන් තුනයිනේ හොඳයිනේ රාග දේශ මොහ හතරක් හැදුවා තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධ වුණත් එහෙම ඒකේ ළඟ රාගය වැඩිපුර අනික ළඟ ද්වේෂය අනික ළඟ මෝහය ඉතින් හොඳයි කොහොමද තියෙන්නේ ඕකනේ අපි වෙන්නේ පුංචි බව රත්තරන් කියලා එතකොට කියන්නේ කියත් තමයි තුණා එතකොට පිංගතුනේ මොකද්ද කිව්වේ ඈ විශ්වාස එහෙමයි හරි අන්න හරි පිංස දෙනවා ඒකයි කොහේ හරි චුට්ටක් එළියට ගියොත් එහෙම ඇයි තන් ඉන්නේ මම කියනවා කියලා අන්තිමට මම කියපේක හොයනවා කෝ කියලා මම නැහැ පිංගතුනේ විශ්වාසයි මෙහෙම මෙහෙම වුණාට පස්සේ විශ් දැන් මේ එළියේ මේ දේවල් තුල තියනට විශ්වාසයක් තියන් ඉන්නවා හැබැයි ඒ පිටිපස්සෙන් දුක කවුරුත් කිව්වේ නැහනේ අර දරුවෙක් හම්බෙලා මුල් මාස 3 විතර නිදා ගන්න බැරුණ ටික අම්මයි තාත්තයි තරඟට නිදි මරපු ටික ඒ ටික කිව්වේ නැහනේ ඒවත් බිනු දැවැන්ත කැපකිරීම මම ඒ ගැන පොඩි පොඩි කරුණක් තමයි ඉස්සර කියන්න ඒවත් දැවැන්ත කැපකිරීම සහ ඉතින් සසර ලොක් ගණ දිනු ඒකයි ලොකු පිනක් කරන්න පුළුවන් උත්කෘෂ්ටව කරගත්තොත් එතකොට පිංගුතුනේ ඒ ටික කවුරුත් කියන්නේ නැහනේ හොස්පිටල් ගිහිල්ලා අසනීප වුණාට පස්සේ බය වුණ දේවල් කවුරුත් කියන්නේ නැහනේ හැබැයි අර දරුවා චූටි ගවුම් පොඩිත්තක ඇඳලා යද්දි අම්මා ඒක තමයි ඔක TikTok එකට දැම්මට පස්සේ අනේ මටත් මෙහෙම තියෙනවා නන TikTok එකට දාන්න නටලා යන පිංගුතුනේ විශ්වාසකින් පටන් ගන්නවා අන්තිමටම කොහෙද යන්නේ යන දිහාවත් දන්නේ නැහැ ගියක් හදනවා බලපුවම පේනවා පළ 8යි කාමර 9යි ඔහම තියෙනවා ඉතින් ලොකෝට ඉතින් හොඳයි සැප සතුරු වෙන්න පුළුවන් අනුමෝදන් වෙන්න පුළුවන් මේ දේවල් දෙහැ දැකලා දරුවෙක් දිහා බල අනුමෝදන් වෙන්නේ ළමයා ලස්සන නම් ඒක පිනක් පුණ්‍ය ශක්තිය පුණ්‍ය විපාක පරිසම් දෙලා තියෙන්නේ හැබැයි හැම පුණ්‍ය විපාකයක්ම පරිසම් දුන්නේ පිළිමකින් පස්සේ ඒ ගේ හදන්න විඳ දුක් ටික කවුද කියන්නේ ඒක ලියලා තියෙනවද ගේ ඉස්සරහා ලෝන් එක ගන්න මෙච්චර මාසෙයි කර. අර නිකන් පටුන අර පොතක පටුන වගේ ගේසර බෝඩ් එකක් ගහලා තියනවද? නැත්නම් ගෙට නමක් නම් දාලා තියනවනේ. අහවල් විලා, අහවල් බවන්. එහෙම දාලා තිනවා. හැබැයි ඒකේ ඒ බවන් එක ඇතුලේ හැදුන දුක් ඒක ගොඩ නගනකට දුක් ටික අවුල් කියලා නෑ නේද? වාහනයක් ගන්න. වාහනට ගන්න උජාරුවෙන් බැහැලා දොරත් ඉහළට හැරලා තමයි බහින්නේ. හැබැයි ඉහළට හරිද්දී ඉහළට යන පොලිය ඇතුලේ ණය ගෙවන එක කියන්නේ නෑනේ කවුරුත්. ඒක ෆොටෝ එකක් ගහලා දාද්දී ඒ වෙනුවෙන් සමහරට දැන් කැමරෙල් දෙයක් අඩු කරලා බ්‍රෑන්ඩඩ් ඇඳන සමහරට බ්‍රෑන්ඩඩ් අඳින්නෙත් නැහැ. දැන් යන්තම් ඇඳගෙන ඉවරලා උජාරුවට ගියාට ඕක ඇතුලේ පිටිපස්සෙන් දුක් ටික පේන්නේ නැහැ නේද කාටවත්? ඕක සීරුනොත් එහෙම. ඔබ 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 ගත්තනම් වාහනයක් බාන්න පළවෙනි ඉරකි දවස වාහනේ. මේ ළඟදී එකපාරක් මට අහන්න මුණ එළියේ වැඩපුලාගේ මහත්තයෙක් කියනවා කෝටි 7ක වාහනයක් ගත්තලු. වාහනේ අරන් ඉවරලා මොකක් හරි වැඩකට ගියාට පස්සේ අයිදා අපි දවසක් කිව්වේ සාමාන්‍ය ලංකාවේ තියෙනවනේ පිඟුතුනේ මේ බලන්න සැපද විඳින්න කියලා අලුතෙන් වාහනයක් ගත්තොත් එම සීට් එකේ ඉටිකරුටි ගලවන්න ඉරණකන් ඉටිකරුෙන් ඉඳන් යනවා ඉටිකරුටි ඉරුණ ගමන් මොකද කරන්නේ ඉටිකරුට අයින් කරලා දාගන්නවා උඩින් සීට් කවරයක් ඇයි ඒ සීට් එක ජරා වෙන්න නිසා අන්තිමටම කෝටි ගාණක් වාහනයක් දීලා අරන් ඉවරලා පිඟුතුනේ රුපියල් 50000ක් ලක්ෂයක් දීලා සීට් කවර ටිකක් දාලා සීට් කවරයක් උඩින් ඉඳන් යනවා හරියට බෙස් සීට් එකක් උඩින් ඉඳන් ඉන්නවා වගේ කෝටි 7ක වාහනේ පාවිච්චි කරලවත් නැහැ. පව්. ඔය වගේ වෙලාවේ මහත්තයෙකුට වැඩක්. ඒ මහත්තයා මාත් එක්කිනවා මාත් එක්ක අපි කොහේ හරි තැනක ගියදොලා ළඟදී අහන්න හම්බුන කතාව. අපේ ආඳුරනේ සීට් කවර දාන්න ගියා. ලෙදර් සීට් එක පොඩ්ඩක් කැපුණ අඟලක් විතර. අඟලක් විතර සෙන්ටිමීටර ගාන පොඩ්ඩක් කැපිලා. එතුමා හිතනවා, එතුමා කියනවා මගේ කෝටි 7 ඉවරයි ඒ වෙලාවේ කියලා දෙනවා කියලා කිව්වා. මේ සීට් එකේ පොඩි ඉරක් ගිහින් තියෙනවා. මගේ කෝටි 7 ඉවරයි අපේ හාඳුනනේ මගේ papu හිර වෙන්න ගත්තා කියලා කිව්වා. ඉතින් අපි පොඩ බණ කිව්වට පස්සේ එතුමාට. එතුමා කියනවා ඒ සීට් කවරේ දාගත්ත අපේ හාඳුනනේ කොහොමද දැන් හිරනවනේ. හිතලා බලන්න දැන් ඒ වගේ මේ සැප විඳින්න ගත් දේවල් මේ චූටි චූටි දෙයක්. මේ චූටි චූටි ඉරක්. හැබැයි හිතලානේ ගත්තේ ඔය ඔය ටික කවුරුත් කියන්නේ නේද? ඒ වාහනේ යද්දි කවුරුත් ඒ ටික කියන්නේ නැහැ නේද? ඒ ටික පිළිගන්නත් කැමති නැහැ නේද? ඒ නිසා අපිත් ඒ ඔස්සේ හඹාගෙන ගියා නේද? ඔය හඹන් ගිහින් තියෙන අත්දැකීමද විශ්වාසයක්ද? විශ්වාසයක්. ඔය විශ්වාසයක් ඔස්සේ යන්න. විශ්වාස කරනවා. මේක ගත්තොත් සැපෙන් ඉන්න පුළුවන් වෙයි. විශ්වාසයි. හැබැයි උන කෙනෙක් නැහැ. විශ්වාස කියන්නේ ඒකයි කියන්නේ මේ ලෝකේ යන ගමන නවතින්න බෑ, නවත්තන්න බෑ මේක. ලෝක සත්‍යයට නවතින්න බෑ. ඕගේ කියන්නේ. හැබැයි ඒ යන අතර මේ සත්‍ය ඔබට අවබෝධ වුණොත් එක තැනක හරි ඒක අවබෝධයි. සැප මේක ගත්තාම සැප ඇති විශ්වාසයි. හැබැයි ගත්තා දැන් සැප නැහැ ඊළඟෙක් ගන්න ඕන. මේක හැදුවා, මේක ගොඩ නැගුවා සැප ඇති විශ්වාසයි. මේ කෑම හදලා කෑව සැප ඇති විශ්වාසයි. හැබැයි ඊට පස්සේ ඒක නැහැ. දැන් අත් විඳිනව නැති බව. ගේ හදාගත්ත දැන් ඒ ගේ හදාගත්ත එකේ ඒ වාහනේ ගත්ත එකේ මේ කියන්නේ ඒවා කරන්න එපා නෙමෙයි. කරන්න අවබෝධයෙන්. දැනගෙන කරොත් පිනුතුනි ගැලවෙන්න ලේසි. විශ්වාසයි. විශ්වාසයක් තියන් ඉන්නවා. මෙහෙම වෙයි. මෙහෙම ඇති. වාහනේ ගත්තා. දැන් සැපකට විශ්වාසයෙන් ඉන්නවා. දැන් පොඩි පොඩ්ඩක් අතුත් අත් විදිනවත් දකින්නවා. හැබැයි ඒ වෙද්දී හිතපු සැප දැන් ඒකේ නැහැ. ඊළඟ ගන්න ඕන. ඒ නිසා තමයි ඔබ එක වාහනේ නැවතුන්නේ නැත්තේ, එක ගෙදරින් නැවතුන්නේ නැත්තේ, එක එක දේවල් වලින් නැවතුන්නේ නැත්තේ, එකකින් නැවතෙන්න බැරි අයියේ. හැබැයි දහම කියන තැන නැවතිනවා. ඒකයි බුදුරජාණන් දේශනා කරන්නේ අඟුලිමාලට. ඔබ තාම දුවනවා, මං නැවතිලා ඉන්නේ. ඔබ නැවතියා. නැවතින්නම් එකක් හම්බෙන්න ඕන. ඒ තමයි සත්‍ය. සත්‍ය හම්බුන් නැත්තම් පිඟුතුනේ තියෙන දුවන්න විතරයි. දුවන ලෝකෙ යන්නේ විශ්වාස කරගෙන යනවා. අරක හම්බෙයි, මේක හම්බෙයි, අරක ඇති මේක විශ්වාස කරගෙන යනවා. හැබැයි සත්‍ය ඔබට අවබෝධ වුණොත් සත්‍ය හැම වෙලාවෙම ඔබේ මෙතෙක්කල් නොදැක්ක අත්දැකීමක්. අපි මෙතෙක්කල් නොදැක්ක අත්දකින අත්විඳින දෙයක්. මෙතෙක්කල් අපි දෘෂ්ටියෙන් අත්දැක්ක අත්විඳා විශ්වාස කරපු දෙයක් සමහරලාට. හැබැයි සත්‍ය කියන එක අපි මෙතෙක්කල් අත්දැකපු නැති අත්විඳුණ දෙයක්. ඒකයි කියන්නේ යටිකුරු දෙයක් උඩුකුරු කළා වගේ. අඳුර හිටපු කෙනෙකුට පහනක් දැල්වුවා වගේ. පාරක් අතරමං වුණ කෙනෙකුට පාරක් පෙන්වුවා වගේ. ඔය වගේ උදාහරණ බුදුහාමුදුරුවෝ කිව්වේ නැන්නේ ඔටුන්නක් දා රජකම ගත්තා කියලා. එහෙම කිව්වේ නැහැ ඒවා. හැබැයි අර වගේ දේවල් වලට සත්‍ය අවබෝධ වුණ තැනදී, සත්‍ය වැටහුණ තැනදී බුදුහාමුදුරුවෝ ඒ වගේ උදාහරණ දුන්නා. ඒ වගේ තමයි ඒක අර්ථකථනය කරේ. එහෙනම් කොච්චර වෙනසක් ඇද්ද? තනිකර චිත්ත පරියාය වෙනස් වෙනවා. ඇස, කන, නාසය, දිව, කයත් එක්ක මේ වේදනා සංඥා ලෝකේ, දැන හැඳින ලෝකේ සම්පූර්ණයෙන් මේ දකින කෝණය වෙනස් වෙනවා. හඹාගෙන ගිය ගතිය නවතින්න පටන් ගන්නවා. ආපෝ හැරෙන්න පටන් ගන්නවා. බුදුහාම දේශනා කරන්නේ ඒකයි. පටිසෝත ගාමින් නිපුණං ගම්බීරං දුද්දසං අනු. පටිසෝත ගාමින් නිපුණං ගම්බීරං දුද්දසං අනු. මේ ආපස්සට හැරෙන ගමන, මේ ධර්මයේ අවබෝධ කරගන්න තැන දුද්දසං අති දුෂ්කරයි, අනුම් අති සියුම්. එක හිතක වෙන දෙයක්, එක චිත්තක්ෂණයක වෙන දෙයක්. ආන් ඒ දේ වුණා නම්, ආන් ඒ සත්‍ය එක හිතක ස්පර්ශ වුණා නම්, එක හිතක අපට බාහිරින් පේනවා මේ අසකන නාසයත් එකලට යනවා වගේ. හැබැයි ආපෝ හැරෙන්න පටන් ගන්න තියෙන්නේ. ඒ හැරෙන්න පටන් ගන්න තියෙන්නේ විශ්වාසකින් නෙමේ. ඇහැ, කන, නාසය, දිව, කයත් එක්ක හැදෙන හිතේ ඒ සිතුවිල්ලේ ඇත්ත දකිමින් ආපෝ හැරෙනවා.
අභ්‍යන්තරයෙන් ආපස්සට ගමන් කරනවා. හැබැයි බාහිරින් බලපුවම තිනිස්සරට යනවා වගේ. ලෝකෙත් එක්ක ජීවත් වෙනවා. ඇහෙන් රූප බලනවා වගේ අපට පේනවා. කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් පහසෙන් විඳිනවා වගේ අපට දැනෙනවා. අපට හිතෙනවා. නමුත් බාහිර කාය ස්වરૂපේ කාය කර්ම වචී කර්ම පල්ලෙහාට යනවා වගේ පේනවට හැබැයි චිත් අභ්‍යන්තරේ ආපස්සට ගමන් කරන ගමන් තියෙන්නේ. ඒ නිසා පිංගුතුනි බාහිරින් කොහොමත් යන්න තියෙන ඉස්සරහට අභ්‍යන්තරෙන් ඇතුළෙන් හැරෙන්න තියෙන්නේ. අභ්‍යන්තරයෙන් උඩුගම් බලා යන්නම් මේ ධර්මයේ තේරෙන්නේ. ධර්මය කියන්නේ මේ සත්‍ය. සත්‍ය කියන්නේ මේ වෙලාවේ ඇස කන නාසය දිව කය තියෙන යථාර්ථය. ඔක තේරෙන්නේ. ඔක තේරුම් ගන්න එකම එක දෙයක් අවශ්‍යයි. පින. බුදුරජාණන් වහන්සේ පාරමී දස පාරමී දස උපමත්ත පාරමී පිරුවේ. පුණ්‍ය ශක්තිය පිරුනේ ඔය වෙනුවෙන්. පින කරගෙන කරගෙන යද්දී අවශ්‍ය හේතු ගැලපෙයි. ඔතන තව පොඩි කාරණා තුනක් කියලා මම නිය කතා කරන්න පොඩ්ඩක්. පිංගතුනේ මේ අවුරුදු දැන් ඉවරනේ. අපි සම්මුතියෙන් දැන් මේ කතා කරන තාම මේ අවුරුද්දේ ඔබ බලන්න ඔබේ ජනවාරි මාසේ කොහොමද කියලා නිකන් හිතලා බලන්න. කොහොම වගේද? ගිය අවුරුද්ද පටන් ගත්තේ කොහොම වගේද? චුට්ටක් හිතලා බලන්න කොහොමද ඔබ පටන් ගත්තේ කියලා. ඔබ මේ අවුරුද්දේ නම් මුලින්ම ආවේ ආරාමෙට. හෝ මේ ධර්මයට. ආපස්සට හැරිලා බලද්දී ආපස්සට කියන්නේ පිටිපස්සට හැරෙන්න බෑනේ. හිතින් හිතට ආපස්සට හිතතිලා බලද්දී ඔබට තේරෙයි ගොඩාක් දේවල් සමහර ඇති පිඟුදුනේ අත හැරෙන මට්ටමේ. ඒ වෙනුවෙන් ඔබ ඒ වෙනුවෙන් ඔබ යමක් බලෙන් කරලා නැහැ. ඔබට අත හැරෙන මට්ටමේ දේවල් වෙලා වෙමින් නැති. භෞතිකයේ හැම වෙති. ඇසුරු නිසුරු කරන ඒවා පාවිච්චි කරන ඒවා හැසිරෙන තැන් එහෙම නැති. හැබැයි බලන්න ආන්ගේ චිත්ත අභ්‍යන්තරේ තියෙන වෙනස. හැබැයි ඕක විශ්වාස කරන්න එපා එකපාරම අවබෝධයක් කියලා. අපි රැවටෙනවා. ඒක දකින්නම් අඩුම අවුරුදු 5-10ක් වත් යන්න ඕන. නැත්තම් සමහර දේවල් වෙනවා පිඟුතුනි. පරිසරයේ නැති වුණාට පස්සේ තියෙන පරිසරය හැඩ ගැහෙනවා. අපි හිතනවා සමහර දේවල් දැම්මට අතහැරලා තියෙන්නේ මට වෙන ආසාවක් නැහැනේ. ආසාවක් නැහැ නෙමෙයි. දැන් ඒකට අදාළ හේතු ගැලපෙන්නේ නැති නිසා හිතනවා මට දැන් මේ කෙලස් ටික නැහැ. මට ඒ ආසාවල් නැහැ කියලා. එහෙම නෙමෙයි. මොකද අවබෝධය ගැන කතා කරනද භාග්‍යතුන් වහන්සේ නැහැ. ඒ අවබෝධය දකින්න කෙනා අද නැහැ. එහෙනම් තමන්ට යම් දෙයක් සම්බන්ධයෙන් හිතන්න එපා දැන් මට හොඳට මග වැඩිලා තියෙන මට නම් දැන් මග වැඩිලා තියෙන හොඳට වැඩෙනවා. නෑ නෑ එහෙම වැඩන කට්ටිය හොඳට වැටෙනවා සමහර ලාවල්ට. ඔය වැඩෙනව නෙමෙයි සමහර කාලේ සමහර පිටුනේ සමහර දේවල් තියෙනවා කාලයක් යද්දි හුරු වෙනවා. හුරු වෙනවා. ඊට පස්සේ අයපාරක් අර පරණ පරිසරයට වැටුනොත් එහෙම ස්වභාවිකම අයපාරක් ඒතරටපත් වෙනවා. දැන් සමහර ගෙදර ටීවී එකක් එහෙම නැත්තම් හිතෙනවා ඇති මට ටීවී බලන්න ඕනේ නැහනේ. ඇයි ඒ? ටීවී එක මට දැන් අතහැරලා තියෙන දෙයක්. හොඳයි. හොඳයි. ඒකයි කියන්නේ සමහර අත්දැකීම් චෙක් කරන්න යන්න එපා. කාලයක් තව යන්න දෙන්න ඒවත් එක්ක. ඊට පස්සේ හිතන්නක ඔබ ටීවී එකක් තියෙන කාමරයක ඔබට ඉන්න උන හිතන්නක මාස 5ක් විතර එක දිගට. දැන් ඒක ටීවී එකේ ඉන්න කාමරයක තමයි ඔබට දැන් ඉන්න වෙලා තියෙන්නේ. දැන් අතහැරලා තියෙද ඊට පස්සේ? නෑ. අපි හිතන් ඉන්නවා මේ බාහිරින් දේවල් වෙනස් වුණා නම් අපි හිතනවා ඒක තමයි අවබෝධය කියලා. නෑ නෑ. ඒක නෙමෙයි. කාමේ අයියෝ අපිට දැන් කාමේ නෑ. අපි දැන් අවුරුදු දෙකක් බ්‍රහ්මචාරීනේ. ඔය මොකද්ද ඔය කියන්නේ? පරිස්සමෙන් ගෙවුවා නම් හොඳටම පරිස්සමෙන්. ඒක කතා කරන්න බෑ මගේ ප්‍රසිද්ධ දේශනාවල. බොහොම පරිස්සම් වෙන කාරණා ඒව. එතකොට හිතෙනවා නෑ මට නෑ ඒවා. ඔය පරිසරයෙන් එක්ක අල්ලන් ඉන්නවා එක්ක පරිසරේ හදන් ඉන්නවා. ඒකයි බාහිර මතනේ අපි තාම ලෝකේ සැපදුක පණවන්නේ අවබෝධය පණවන්නේ. ඕක අභ්‍යන්තරට දැනනවා. ඒකට කාලයක් යනවා. ඒකයි ඔබට තියෙනවා යම් අවබෝධයක් කියලා හිතෙන දෙයක්. මේ අවුරුද්දේලා මේ දැක්කව ඔබට තේරුණා යම් දෙයක් අතහැරලා තියෙනවා කියලා. ඒක ඊළඟට චෙක් කරන්න එහෙම යන්න එපා. තව ටිකක් ওই මාර්ගෙ උම යන්න. මොකද ඒ පරිසරය අවශ්‍යයි මේ අවබෝධයට. ඒකයි සින්දුවක් අහා ලේසි නෑ මේක අවබෝධ කරන්න. පාටියක් ඇතුළේ ඩාන්ස් කර කර මේක ලේසි නෑ අවබෝධ කරන්න. එහෙම අවබෝධ කර කර හිටියා. සර්කස් ගහ ගහ අවබෝධ කර අවබෝධ කර කර මේක හිටියා. නමුත් අද කාලේ ඒක ලේසි නෑ. අද ලේසි නෑ. අද අද වර්තමාන ලෝකේ උග්ගඩිතඤ්ඤ විපටිඤ්ඤ කට්ටිය නෑ. නෙය්‍ය පදපරම ඉන්නේ. බහුතරයකම පදපරමයි. බොහොම පොඩි ප්‍රමාණයක් නෙය්‍ය. ඒ කියන්නේ ඒක උද්‍යංග මත්ංග මාශ්‍රවාද ආදී නිස්සරණ පහම කියන්න ඕනේ. බහුල බහුලව කියන්න ඕනේ. බහුල බහුලව අහන්න ඕනේ. බහුල බහුලව ධර්ම ශ්‍රවණය වෙන්න ඕනේ. ඒකට තමයි පොඩ පොඩ මේ ගැලවෙන්නේ. එදා වගේ ලේසි නෑ. ඉතින් එහෙන ඒ නිසා සමහර පරිසරයන් අවශ්‍යයි. ඉතින් ඒකනේ ඔබට කියන්නේ මෙහෙම ඇවිල්ලා මේ මාර්ගේ හැසිරෙන්න පොඩ දවසක් දෙයක් කැප කරලා බලන්න සීල ශ්‍රාවක සීල වෙසි වගේ ප්‍රෝග්‍රෑම් වල සම්බන්ධ වෙන්න බුදුන සජ්ජන කරන්න ආර්ය මන්ත්‍රි කරන්න වැලිමල වලට යන්න දන් දෙන්න සීල් රකින්න ගුණධම් වඩන සුදුගති ගුණ හදාගන්න මේ ඔක්කොම කියන්නේ මොකද්ද? පරිසරයේ කෙත භූමිය නැත්තම් පැලවෙන්නේ නැහනේ. පැලුණත් පැලුණත් ඒකේ ඒකේ ප්‍රතිඵල නැහනේ. කෙත හැදෙන්න ඕනේ. කෙත අවශ්‍යයි. එහෙනම් සමහර මේ අවුරුද්දේ මේ මුලේ ඉඳලා මේ දක්වා බලද්දි යම් අතහැරන ස්වභාවයක් ඇති ඔබට. යම් අතහැල ගෙන ටිකක් ඇති. හැබැයි ඔය රැවටෙන්න එපා අවබෝධය එහෙම කියලා. ඔය අවබෝධය නෙමෙයි. එකම කාරණය සම්බන්ධයෙන් අවුරුදු 5ක් 10ක් ගිහින් බලන්න. අත්දකින්නේ අත් විඳින්න තමන්ගේ අවබෝධය අත් විඳින්න පුළුවන් තැනක් තියෙනවා කියලා දෙන්නද? තමන් ඇත්තටම අවබෝධ කියලා අත්දකින්න පුළුවන් තැනක් තියෙනවා. එකම එක තැනයි තියෙන්නේ. මරණයට පත් වෙන මොහොත. අපි කිය මිනිස්සු කියන්නේ අපි නම් අපාය යන්නේ, අපි පව් කරෙන්නේ නැහැ, පිං කරෙන්නේ නැහැ, අපි නම් අපාය යන්නේ. එහෙම කියලා කියන්නේ. සමහර කට කියන්නේ අපි ඉන්නකම් හොඳම දේවල් තනවා කරේ. කවුද කියන්නේ අපි අපාය යනවා කියලා? ප්‍රශ්නයක් නැහැ. අත් විඳින්න පුළුවන්, අත් දකින්න පුළුවන්. කෙනෙක් හිතන් ඉන්නවා මං අවබෝධයෙන් ඉන්නේ, මං අහවල් අවබෝධයෙන් දැන් ඉන්නේ, මං අහවල් මාර්ගඵල ඉන්නේ, මං දැන් අහවල් තංගුලි මං ඉන්නේ. එහෙම හිතනවනේ කමක් නැහැ, හොඳයි, සතුටුයි. ඇත්තටම හේලන සවසවදු. කොච්චර දෙයක්ද? හැබැයි ඔක අත් විඳින්න පුළුවන් තැනක් එනවා. ඒ තමයි මරණයට පත් වෙන වෙලාවට. මැරිලා බැලිය හැකි ආත්භව හත දෙන්නේ කොහෙද යන්නේ කියලා. ඒ ඕනෙත් නැහැ. තව බලන්න පුළුවන් තැනක් තියෙනවා. ඔය ඕනම කයිවාරුවක්, ඔය ඕනම චණ්ඩිකමක්, ඔය ඕනම පම්පෝරියක්, ඔය ඕනම හිතාගත්ත අවබෝධයක් අවබෝධයට පත්වල නැත්තම් දකින්න පුළුවන් තැනක් එනවා මර බයවට පස්සේ. ඒව කවුරුත් එක මිනිස්සු කියන්නේ ආපහු වෙලට ආවත් ලැජ්ජයි, බය වෙනවා. සමහරවෝ පිටිපස්සේ පරම්පරා ගාන කට්ටිය මෙල්ල සමහර කියද්දි පේන්නේ අවබෝධය පෙනේ. අවබෝධය තරම ලේසි නෑ පිඟුතුනි. එහෙනම් වංචනික දහමට මහු වෙන්න එපා. තව එකක් කියන්න මම ඔබට ධර්මය අවබෝධ නැහැ කියලා කියන්න. මේ තමන්ගේ මාර්ගඵලය ගැන චෙක් කරගන්න ක්‍රමයක් තව කියන්නේ. තමන් මාර්ගඵලලාභියෙක් වගේ අනිත් කට්ටිය දකින්නට තමන් කැමති නම් මේ තමන්ගේ අවබෝධය චෙක් කරගන්න. සෝතාපට්ටි අංග තියෙනව නේද? ඒ වගේ අංගවලත් මේ ඒ අංගවල ඒ වගේම තමන්ට ධර්මය අවබෝධ කියලා තේරුම් ගන්න පුළුවන් ක්‍රම මේ කියන්නේ මම. තමන් ධර්මයේ අවබෝධයට පත් වෙලා කියලා දැනගන්න පුළුවන්කම කියන්නේ. හරි. ඔබ පිරිසක් එක්ක කතා කරද්දී ඔබට හිතෙනවා නම් අනිත් කෙනාට අඟවන්න මං නිකන් අවබෝධයෙන් වගේ ඉන්නේ. හැබැයි ඒකනේ අපි කියන්නේ ඒවත් අත් දකින්න පුළුවන් අත් විඳින්න පුළුවන්. හෘද සාක්ෂිය තියෙනවනේ. මෙයා හිතනවා නම් මෙයාට හිතෙන්න ඕන මම මාර්ගඵලලාභිය කියලා. මෙයාට හිතෙන්න මම සෝතාපන්නයි කියලා. මෙයාට හිතෙන්න මම අනාගාමි කියලා. මේ බණ ටික කියද්දි මෙයාට දැනෙන්න ඕන මං අවබෝධයක ඉන්නේ කියලා. හැබැයි ඒක එළියට කියන්නේ නැහැ. බින්දුවක්වත් අවබෝධ නැහැ. ඇයියේ ඒ හිත මොකද්ද කියලාවත් දන්නේ නැති කෙනා කොහමද අවබෝධයෙන් කතා කරන්නේ? හොඳටම අහුවෙන වංචනික දහමක්. මම මෙහෙම බණ කියන්න ඕනේ. මම මෙයාට මේ ප්‍රශ්නේ මෙහෙම උත්තරයක් දෙන්නේ. දුන්නාම මෙයාට හිතෙන්න ඕන මේ තමන් සොයන්ව සතුටුන තැන් පිඳුනේ මේ. මේ මේ මෙව ඔබ හැමෝටම අත්දැකීමදී ගිහි කාලේ අපටත් තිබ්බා. ගිහිගල අපටත් තිබ්බා. ඒ කියන්නේ හොඳටම වැරදුනා. වංචනික දහම තරම් වංචනික දහමට අහු වෙන්නේ නැහැ වෙන කිසිම තැනක. ඒක තමයි අති ගැඹුරු. මම ඊළඟ උදාහරණයක් කියන්නම් කොහොමද කොච්චර ගැඹුරුද කියලා. ලැබපින් උතුනේ ලේසි නැහැ පින් උතුනේ. බුදුවරු කොච්චර හම්බෙන්නේ දාපු සසරේ, ඕ වගේ සුදු වෙනදල කොච්චර ඉන්නේද සසරේ, බුදුරු ඉස්සරහ කොච්චර වැඳුම් වන්දනාමාන කරලද්ද, කොච්චර දන් දීලද්ද, කොච්චර කරලද්ද, සෝතාපන්නවත් වෙන්න බැරි වුණානේ පිඟුතුනි. ලේසුන් නෑනේ. ඔබට දැනනවනම් මම මේ කියද්දි මම මේ කියන එක ඔබ කාට දැන් දහමක් කියනවා, කාට හරි මේ දහමක් විස්තර විග්‍රහ කරලා දෙනවා, ධර්මයෙන් ආවදනුශාසන කරනවා, ධර්ම සාකච්ඡාව න්‍යාය සාකච්ඡාව කරනවා, ගුරු රැත්තේ ගුරු හමුවක් ගන්නවා. දැන් ඔබ එක එක විදිහට දැනුමෙන් තියෙන දේවල් කියනවා. කියද්දි යටි හිතෙන් තව හිතුවිල්ලක් නැගෙනවා. ඒ තමා මට අවබෝධයි කියලා ඉස්සරහින් කෙනාට දැනෙන්න ඕනේ. මට මේක අවබෝධයි කියලා මෙයාට දැනෙන්න ඕන. මේ පිරිස දැනෙන්න ඕන. මේ පිරිස දැනෙන්න ඕන. කිය කිය අභ්‍යන්තරයෙන් නැගෙනව හිතුවිල්ලක්. ඔය මහා වංචාවක් නැගින්න ඇතුලේ. ඕක අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න බැරි කෙනා කොහොමද හිතන්නේ තමන් අවබෝධයෙන් ඉන්නේ කියලා? නෑ. මාර්ගඵලලාභින්ට එහෙම හිතෙන්නේ නෑ. මාර්ගඵලලාභින්ට ලෝකෙට මේක පෙන්වන්න දෙයක් නෑ. ඒ කියන්නේ මාර්ගඵලලාභියෝ මාර්ගඵල ලැබලා කියලා කියන්නේ නෑ කියන එක නෙමෙයි ඈ. කියනවා. කියනවා. ඒ කියන විදිහත් මම ඉස්සරහට කියන්නම්. ඔය දෙක සම්බන්ධ උදාහරණ දෙයක් තියෙනවා බුදුහාමුදුරු කාලේ මම දෙක කියන්නම්. මතකුණොත් මේක ඇති ඇදිලා ගියොත් ඒකත් එක්ක. ඔය හිතන දේවල් කියන්නත් බෑ නේ සමහරවල්ලාට නේද? ලේසි නෑ පිංගතුනි. ඔබට යම් මොහොතක හිතෙනවා නම් මගේ අවබෝධයේ මං ඉස්සරින් යන කෙනා දැනෙන්න ඕන කියලා ඔබට අවබෝධ නැහැ. ඔබට අවබෝධ නැහැ පිංගුතුනි. ඒ කියන්නේ ඔබට පෙන්වන්න ඕන මට තව ඉස්සරහින් යන කෙනාට මගේ අවබෝධය දැනෙන්න ඕන. එහා මෙහෙමුණොත් එහෙම කතා කරද්දි තේරනවත් දන්නේ නැහැ මට කිසි දෙයක් අවබෝධ නැහැ කියලා. එහෙම වගේ තේරුනොත් කොහොමද එහෙන හැඟීම? ඒකටද කැමති? හොඳට බලන්න දැන්. ඒ වෙන්වීමටද කැමති? ඒ කියන්නේ මට කිසිම දෙයක් තීරලා නැහැ කියලා අන්‍යයන් දැන් මං ඉස්සරහින් ඉන්න කෙනා තීරණවන. එයාට එහෙමනම් වැටෙන්නේ අපි කැමති ඒ සිතුවිල්ලටද? නැත්තම් මට මාර්ගඵලයක් තියනවා වගේ මං අවබෝධයෙන් ඉන්නවා වගේ මේ අපහාස කරනවා නෙමේ පිඟුතුනි. ගිහි කාලෙදී මටත් තිබ්බ අත්දැකීම මම මේ කියන්නේ. වරදින තැන් ලේසි නැහැ. ඔතන ඉඳගෙන මෙතෙන් නමත් ලේසි නෑ. හරි ගුරු අවවාද නැත්තං ලේසි නෑ. ලෝකයක් රවට්ටන්න පුළුවන්. හැබැයි ඇතුලේ චිත්ත අභ්‍යන්තරය අවබෝධයට රවටෙන්න බෑනේ. ඉතින් අවබෝධයට පත්තුන් නැත්තං ඒකත් එක්කනේ යන්න තියෙන්නේ. ලෝකයක් රවට්ටලා ගන්න පුළුවන් දෙයක් තාවකාලිකයි. හැබැයි අවබෝධයට පත්තුන් නැත්තං සදාකාලිකයි සසරේ. ඔබට සිතුවිල් නැගෙනව නම් දහමේ මොකද මේක දහම ඇසුරු නිසුරු කරලා සමහර දැන් මං කිය සමහර දේවල් පිළිබඳ පරිසර නැති වෙන නිසා සමහර පරිසර නැති නිසා අපිට හිතෙනවා අපට ඒව අවබෝධයි. අපි දැන් මේ අවබෝධයක ඉන්නේ. අපි දැන් සුදු වඳින්නේ. අපි දැන් රත්තරන් පාවිච්චි කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඔබ කියමුකෝ දැන් මහත්මීලා රත්තරන් පාවිච්චි කරන්නේ නැත්තම් මං මේ නැත්තම් මම යන්නේ. හිතෙන්න පුළුවන්. දහම හොඳට දන්නවා තර්කයට ගලපන්නේ තර්කයට ගැලපෙන කතා කරන්න පුළුවන් නම් තර්කයට ගැලපෙනවා නම් කතා කරන එක. ගේන කියන තර්කයේ ධර්මයෙන් බිඳින්න පුළුවන් නම් ඒ කියන එක 100%ක් පෙළ දහමේ තියෙන සත්‍ය ඇත්තක් නම් ඒ කියන ගමන් තමන්ගේ හිත ඇතුළේ නැගෙනවා නම් මට අවබෝධයි කියලා අන්න දැනගනිත්වා. අවබෝධ නැයි බින්දුවක්වත්. ඇයි ඒ හිතම ඉන්නේ අනවබෝධයෙන් නම් එතනින් එහාගෙන ඒ චිත්ත අභ්‍යන්තරගෙන කවර කතාවද? ඒ හිතම තියෙන්නේ අනවබෝධයෙන් නම් ඒ වෙලාවේ නැගෙන අනවබෝධයව තේරෙන්නේ නැත්නම් ඒ වෙලාව නැගෙන මේ මෝහය තේරෙන්නේ නැත්නම් ඒ වෙලාව නැගෙන මේ මෝහේ අනිත්‍ය දුකනසෙන් දකින්න බැයි නම් ඔය වැරදි ගමන කියන්නේ. බය වෙන්න ඕනේ. කට්ටිය හරි කැමතිනේ මම මොන මාර්ගවලද ඉන්නක දැනගන්න. ඔන්න දැනගන්න පුළුවන් ක්‍රම ඔය. ඒකයි. ඒක දන්නේ තමන් හැබැයි. ඒක තමන් තමා දන්නේ. ඔක තා විස්තර විග්‍රහ කරන්න පුළුවන් පැය පහක් විතර. නමුත් දැන් වැඩ වෙලාව නැහැ නේ. මේ තා ගොඩක් කියන්න ආවේ. අවබෝධයේ රැවටෙනවා. අවබෝධයේ නෙමෙයි සමහරට ඔය දැනුමට රැවටලා තියෙන්නේ. සමහරට ඔය පරිසරයේ කාලයක් පුරාවට ඒ පරිසරේ නැහැ. සමහරට මා අවුරුද්ද එකමාර දිනවා කාම හැංගී මෙන්න නැති හිතන්නේ පණාගම් වෙලා හැම කියලා. සමහරට හොඳට අනාගෙන ඉන්නේ හේතුවක් නැති නිසා තමයි. අපිට එහෙම අත්දැකීම් තියෙන අපේ සමහර අපි අපිත් එක සමහර ධර්ම ඇසුරු කරන කට්ටිය කියනවා ස්වාමින් වහන්සේ මට රාග හැංගීම අවුරුදු එකමාරකින් එන්නේ නැහැ.
අවුරුදු එකම වගේ නේ කියන්නේ සමහර දේවල් තියෙනවනේ දැනෙන එහෙම දේවල් වෙන්නේ නැහැ ඊට පස්සේ අපි අවංකම කියන තමා මාතුණ කියලා අවිලා නායක අපේ අඳුරනේ ඉතින් වැරදි මා ඉතින් මේක මෙහෙම එකක් තිබිලා තියෙන්නේ කියලා කියනවා ඉතින් ඒකයි රැවටෙන්න නම් එපා සමහර කායේ ක්‍රියාකාරීත්වයන් ගැන හිටින කාලයල් තියෙනවා ඕවා අවබෝධ එහෙම නෙමෙයි ඒ නිසා බොහොම පරිස්සමෙන් එඳ අවබෝධය කියලා රැවටෙන්න එපා හොඳම දේ තමයි ඔබට හිතෙනව නම් පිඟුතුනි මම මෙච්චර කාලයක් දහම් ඉන්නේ මම මෙච්චර දැන් ධර්මය දන්නවා මට මට අවබෝධයක් අනිත් අය දැනගනිත්වා කියලා ඒ හිත ඒ ඒක වංචනික හිතක් ඇයි ඒ වෙන් කරන්න බෑ බෑ කිය කිය මගේ මාර්ගඵලයේ අනිත් අය ඉස්සරහම කද කරන්න ඔය වෙන් කර ගන්නවා අවබෝධ නැහැ අවබෝධ නැහැ හිතේතර නෑ ඉතින් මම මෙහෙම හිතුවොත් එහෙම අනුකම්මයි එහෙම හිතුවත් අනිත් කට්ටිය තව ධර්මයට පහ දීනේ මං වගේ කෙනෙක් මෙච්චර මෙල්ලුනා නම් කොහොමද කියලා අනිත් අය පහ දීනේ ඒ මොකද ඒ කියන්නේ පාර පින්වතුනි බුදුහාම දේශනා කරේ ධර්මය කියන්නේ සර්පයා කියලා සර්පෙක් අවබෝධ නැත්තම් අවබෝධයට පත්වල නැත්තම් ධර්මය අල්ලන්න නැට්ටෙන් කිය බුදුහාමරෝ නැට්ටෙන් අල්ලපුණා කනවා ඒකෙන්මයි විනාශ වෙන්නේ ධර්මයෙන් නිසා ධර්මයෙන්මයි විනාශ වෙන්නේ මම පොඩි උදාහරණ කතාවක් කියන්නම් මෙන්න මෙහෙම බුදුරන් වහන්සේ කාලේ ස්වාමීන් වහන්සේලා උදේට පින්නපාතේ වඩනෝනේ පින්නපාතේ එක ස්වාමීන් වහන්සේ ළමක් හිටියා උන්වහන්සේ ගුරුහාඳුරෝ ගුරුහාඳුරෝගේ ගෝලහාඳුරෝ දැන් පින්නපාතේ වඩනවා ගුරුහාඳුරෝ අරහත්ත්වයට පත් වෙලා ඉන්නේ හැබැයි ගෝලයා දන්නේ නැහැ ඒක උන්වහන්සේ ලොකු වසනීපයක් තියෙනවා බඩේ අමාරුවක් තියෙනවා මොකක් හරි ඒකට කියලා තිබ්බා උණුවෙන් කැඳ හම්මුණොත් උණුවෙන්ම වළඳන්න කියලා අද කාලේගේ පාත්‍රය යන්නේ අරන් යන්නේ කෝපයක් අරන් යන්නේ වතුර බොන්න නේද කෝප පාත්‍රය තමයි අරන් යන්නේ ඉතින් පාත්‍රය අරන් පින්නපාතේ යන්නේ මුන්වහන්සේ පින්නපාතේ වැඩදී පිඟුතුනි කැඳ හම්බුණා උණු කැඳක් හම්බුණා ඔය කැඳ ටික හම්බෙලා ඊළඟ දවසේට හංගියොත් එහෙම ඔකට හම්බෙන්නේ බත් එතකොට බත් එක දාන්නේ බතුයි ව්‍යංජන හැමෝම කරන එක කොහට ගටින්නේ අර පාත්‍රය ඇතුළට දැන් කැඳ බොන්නද වෙන්නේ කැඳ වළඳන් කැඳ අනාගෙන වළඳන්නද වෙන්නේ අනා වළඳන් ඒ නිසා උන්වහන්සේ අර උණු කැඳේක ලැබුණ එක ඊළඟ දෙරට යන්න කලින් අසනීපේ නිසා උන්වහන්සේ එතනම ටිකක් එළියට ඇවිල්ලා පාර අයිනෙම ඉඳගෙන උන්වහන්සේ උණු කැඳේක උණුවෙන් වැළඳුවා දැන් පාත්‍රය අරන් පිටිපස්සෙන් ඉන්නවා ගෝලයා උන්වහන්සේ උණු කැඳේක වළඳලා දැන් ආය පින්නපාත යනවා. ඊට පස්සෙන් ඊළඟ ගෙවල් වලින් දැන් ඊළඟ දානමාණ්ඩික ලැබෙනවා. දැන් ගෝලයට හිතෙනවා ගෝලයා හිතනවා පින්තුනේ මුන්වහන්සේ පුදුම පෙරේතයිනේ. උණු කැඳ ටික මෙතනම් බිව්වනේ. කියලා දැන් මෙයාට හිතෙනවා. මේ හිත පේන රහතන් වහන්සේට. උන්වහන්සේ මේක කියන්නේ නැහැ. උන්වහන්සේ වඩිනවා. වැඩලා ඉතින් ඒ කතාව එතනින් ඉවරයි. දැන් උන්වහන්සේ වැඩලා දාණය වළඳුවා. උන්වහන්සේ උණු කැඳේක වැළඳුවා. එච්චරයි කරේ. ඒ උණු පිටින් ඊළඟ එක වැටෙන්න කලින් ඒ පාත්‍ර ටික වැළඳුවා. අරහාඳුර හිතින් හිතාගත්තා. මුන්වහන්සේ දුසිල්වත්. කැඳ පෙරේතයි. ඔක එකද හිතන්නේ නැතිනේ ඉතින් අපි හිතාගමුක අපිට එන දේවල් වලින් ඔබගේ අත්දැකීමට ගන්නකො මොකද හිතන්නේ කියලා එහෙම වුණාට පස්සේ. කාලයක් යනවා මුන්වහන්සේට මගේ වැඩෙන්නේ නැහැ. දැන් මේ හිත වහන මගේ වැඩෙන්නේ නැහැ. මේ හිතුනේ කාටවත් නෙමෙයි සෝතාපන්නයෙකුට. මගේ වැඩෙන්නේ නැහැ හිර වෙලා. ටික කාලයක් ගියාට පස්සේ මුන්නාසර කල්පනා කරලා බලනවා ඇයි මෙහෙම හිටපු මට. ඒක එදායින් පස්සේ සිදුවීමත් ඉවරයි. ඒක එහෙම ඉවරයි. අය ඒක උනා ඉවරයි. හැබැයි අපහැදුනා. සමහර කටින් වචනෙන් කිව්වෙත් නැහැ. මම මේ පෙළ දහමේ තියෙන කතාවක් කියන්නේ නෑ මම මේ තියෙන එකක් කියන්නේ. එතකොට කාලයක් ගිහිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ ස්වාමිනේ මං අතින් මෙන්න මේ වැරද්දක් වුණා මට ඒක ක්ෂමා කරන්න කියලා. ක්ෂමා කරගන්නවා. උන්වහන්සේ දේශනා කරනවා මං ඔක දැක්කයිද? ඔබ වහන්සේට මං ඔක කිව්වනම් ඔබ වහන්සේ දා මාත් එක්ක ගැටෙනවා. ඔබ වහන්සේටම අවබෝධෙලා සමාව ගන්න එක මං හිතේ. අදින් පස්සේ ඔබට තියෙන ওই හිර ගතිය, ඒ කියන්නේ ඔබට මග වැඩෙන්නේ නැති ගතිය ප්‍රශ්නයක් නැහැ. හැබැයි පින්වත් භික්ෂුව ඔබට ඔතනින් එහාට මග වැඩෙන්නේ නැහැ.
මේ ජීවිතය ඔච්චරයි ඊළඟ මාර්ගයට යන්න බෑ. උන්වහන්සේ අර මග වඩා ගන්න බැරිලා තිබ්බ අමාරු ගති නිදහස් වුණා කමා කරගත නිසා. හැබැයි ඊළඟ මාර්ගයට යන්න බැරුණා ලු කියලා තමයි තියෙන්නේ කියලා දාමේ. කොහොමද? ඒකයි කියන්නේ නිතරම ආර උපවාද පොද කමා කරගන්න ඕන කියලා. මේ නිකම් පෙරලෙන දිවයි නොමිල පිළිවෙන වචනයි කොච්චර නම් බලවත් ඇද්ද තව. එහෙනම් අපට හිතෙනවා නම් මම මාර්ගඵල ලාභී කිය කිය හැම වෙලාවෙම අනිත්තර හිතේවා කියලා. මාර්ගඵල නම් ලබන්නම් වෙන්නේ නැහැ මෙලෝ. ඒ කියන්නේ ඒක හිතෙනවා ආභරණයක් විතර. ඕක බිත්තියක ඉස්සරහ හිතෙනවා මේ බිත්තියට වැටහෙවා මම මාර්ගඵල ලාභී කියලා. කැලයක් මැදදී හිතෙනවා මේ කැලයට වැටහෙවා මාර්. එහෙම නැත්නම් හිතෙනවා මිනිස්සුන්ට හිතෙනවා තව ඔබ කතා බහ කරද්දී ඔබ හිතලා බලන්න මේ ධර්මයේ ජීවිතේ රත් දකින්න පුළුවන් තැම්පින් තුනේ. ලේසි නෑ. ඒකයි කියන්නේ තුන් හිතම රකින්න තියෙනවා. සමහර දේවල් තියෙනවා පිටුනේ මග වැඩෙන්නේ නැතුව තියෙන තැන්. ඒකයි කියන්නේ ඔය බුද්ධානුස්සතිය මෙත්තානුස්සතිය ඔක් ඔය මේ තැන් හැදිලා තියෙන ඒ නිසා ඒව කරගන්න. වඳින තැන පුළුවන් නම් උපවාද අපවාද කමා කරගන්න. සසර පුරාවට මාර්ගඵල ලාභින්ට කොච්චර දොස් කියලාද? මුණිලොන්ට කොච්චර බැනලාද? ඔහේ කොච්චර අපි අර බොහොම දාර්ශනික වචන වලින් අපි අර්ථකථන දීලාද සසරේ? කොච්චර දීලාද? කොච්චර ආපු ගමන කොච්චර හිම කරගෙන නැද්ද? ලේසි නෑ. පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕන. එදා පුළුවන් තරම් ආරූපවදපවද හිම කමා කරගන්න. ඒ නිසා අර වගේ සිතුවිලි එනවා නම් පිඟුදිනි ඔබ තේරුම් ගන්න මට ධර්මයේ අවබෝධ නැහැ තාම. එහෙනම් අවබෝධ කරගන්න තියෙනවා. එහෙනම් මම මේ මාණෙන් ධර්ම නිසා මාණෙන් ඉස්මතු වෙන යන්නේ. මම මේ ධර්මයේ ආභරණයක් කරගන්නේ මේ යන්නේ. අනිත් ඇයි ඉස්සරහ මම මේ වෙන් වෙන්නන යන්නේ. වෙන් වෙන්න වෙන් කරන්න බෑ කී කිය මේ ලෝකේ. මේ හැම එකම හිතේනේ හැදෙන්නේ කී කිය. මම මේ පුද්ගලික වශයෙන් වෙන් වෙන්නන යන්නේ මම මාර්ගඵලලාභී කියලා. හොඳට බලන්න. ඒක තමන්ගේ හිත තමයි දන්නේ. ඔබ මොන හිතුවිල්ලකින්ද ඒක කරන්නේ? ඔබ හිත තමයි ඒක දන්නේ. ඒට කියොත් මේකත් හිතා ගන්න ඒ කොහොමද දන්නේ කියලා. ඒක සමහර දෘෂ්ටි කියන්න බෑ. ඊට පස්සේ ඒකත් දා ගන්නවා මාර්ගඵල නම් මෙහෙම. ඒ නිසා තමයි මෙහෙම ඉදින්නේ. ඕකෙන් පස්සේ තව කොටසක් තියෙනවා. බුදුහාම දේශනා කරපු ක්‍රමවේදයක් තියෙනවනේ මේ ධර්මයේ. ඒවර ප්‍රධාන දේ තමයි අවුරුදු ගාණක් බලන්න ඕන. එහෙම මේක යන්නේ ටික මේ ගැලවෙන්නේ. එනිසා කිසිම වෙලාවක ධර්මයේ ආභරණයක් කරගන්න එපා. බොහොම පරිස්සමින් පුළුවන් තරම් පිඟුතුනි කය වචනේ සංවර කරගන්න. පුළුවන් තරම් ආරුපදපද කමා කරගන්න. ලේසි නෑ. එහෙම යන්න බෑ. අවබෝධයක් කරන්න යන්නේ. පුදුම මාරුයි. පුළුවන් තරම් ආරුපද කමා කරගන්න. සසරක් පුරා ආරුණ මේ ජීවිතේ කොච්චරලාද නේ? දැන් මෙතන වැඩි හිටියන වැඩිපුර ඉන්නේ. අපි කොච්චර දේවල් කියලාද? ඒකෙන මතක දෙසර ගුරු සායනහස කියනවා කන්නේතරක් ඕන කටාරණ කියලා වල. අදටත් කියන්නේ නැද්ද? අපට කවුරු හරි මොනව හරි කිව්වත් බැන්නා දොස් කිව්වත් නිවනින්ම සැනසෙත්වා කියලා කියනා මිසක් බයින්නම් එපා දොස් කියන්නම් එපා. පුළුවන් නම් උප්පරිම මෙත්තාව පතුරවන්න, යහපත පතුරවන්න, සැනසීම දෙන්න, බැන්ලා කමෙන්ට් එකක් ලියන්න එපා. දුරයන් වංශයේ ශාසනේ කන්ති වලින් පටන් ගන්න. ආර්ය ශ්‍රාවක යන්නේ ආරත්තට පත් වෙන ගමන පටන් ගන්න කන්ති වලින්. එසව ගොඩා පරිස්සම් වෙන්න ඕන. එනිසා අවබෝධය ගැනීම ගොඩ පරිස්සම් වෙන නිසා මේ ගෙවි යන්නේ. අපි සැප එළිය හොයන් යන්නේ, එළිය ඇත්ත කරන් යන්නේ. ඔය ඇත්ත කරපු දේවල් ඇත්ත නෙමෙයි. ඔය ඇත්ත කරන් හිතන කිසි දෙයක් ඇත්ත වුන්නේ නැහැ. මං කිය දැන් මම දැකලා නැහැ කියලා තමන්ව දැකලා නැහැ නේද? ඔය මම දැක කි කිය ඔය මස්ලේ කානේ බල ඉන්නේ. හිතින් හිතාගෙන ඉන්නවා මේ ඉන්නේ මම කියලා. හිත ඉන්නවා කියලා කියන්නේ විශ්වාසයක ඉන්නවා. ඒකනේ නේද? ඉතින් එද පරිස්සම් වෙන්න ඕනේ. එහෙනම් මේ අවුරුද්ද පුරාවට දැන් ගොඩක් පින්දහම් කරා, ගොඩක් බණ අහනදී ගොඩක් පුණ්‍යකෝයි ශක්තියින් කරලා තියෙනවා. ඔය අතර ගොඩක් වැරදුන තැන් ඇති, අනන්ත කප්පරක් වැරදිලා ඇති. ඒවා කමා කරගන්න ගමන් කරගත්ත පින්පෙත් අනුමෝදන් කරගන්න. ජීවිතයේ ඊළඟ අඩිය තියන්න. තමන් බලන තමන්ට කොච්චරක් මේ වෙද්දි පරිසරයේ නැතිවීම නිසා හරි අතහැරලා තියෙනවද? ඒ අතහැරන දේවල් කොච්චරක් බලන්න නිවනට? තමන්ගේ වීතරාගයේ, වීද්දෝසී, වීතමෝහයේ ගුණේ පැතර කොච්චරක් ඒව ලඟලා තියෙනවද කියලා. ආගේ අතහැරලා නොයෙල්ල මිදිලන සැනසීම දකින්න. ඒ සැනසීම දැකලා ඒකෙන් ඊළඟ ශක්තිය ගන්න. එතකොට මේ ගමන අවබෝධයට පත්වල නැතත් ආන්ගේ සතුට භුක්ති විඳගෙන යන්න ගියොත් සතුටින් මේ ගිය හැකි. අතහැරණ එකක් නැහැ. ඉස්සරට තව යන්න පුළුවන්. එනිසා මෙතෙක් කරගත්ත පින් දහම් කුසල් සිහිපත් කරගන්න. අතහැරන ස්වභාවය දකින්න ඔබට හොඳටම තේරෙලද? ඔබ නැත්තම් මෙච්චර කාලයක් එන්න බෑ. මෙතන මාස 6ක් හතන්නේ මාසයක්වත් එක දිගට මේක කරනවනම් පොඩි හරි සනසීමක් තියනවා කියලා කියන්නේ ඔබට අතහැරෙමින් යන්නේ. හැබැයි ඒ අතහැරෙමින් යන එක අවබෝධ කියලා මුලින් පිළිගන්න එපා. ඉඩ දෙන්න. ඒ අතහැරන එකේ අවබෝධයෙන් ආන් ඒ අතහැරන එකේ සනසීමෙන් ආන් ඒ අතහැරන එකේ ප්‍රීතියෙන් ඊළඟ අඩි ඉස්සරට තියන්න. ඒකත් එක ඉස්සරට යන්න. අවබෝධයි අවබෝධය කියන්නේ යන්න එපා. හිර වෙනවා ඊට පස්සේ. හරි පරිස්සම් වෙන්න නැහැ. බුදුම පරිස්සම් වෙන්න ඕනේ හැම දිනම. බුදුහාමුදුරු දේශනා කරනවා සමහර දේවල්. ඒක තනික පිංගුතුනි. ඒකයි මම අර කතාව කිව්වේ. බාන හිතට ආපු සිතුවිල්ල. සෝතාපන්න මාර්ගඵලලාභී එක් වෙලත් එහෙම වුණා නා. සෙල්ලන්නේ. මේකයි අපහදින එක ටක් ගාලා වෙනවා මොනවද? බලන හොඳට බලන පිංගුතුනි පහදින ලේසි අපහදින ලේසි කියලා. හොඳ දකින්න ලේසි අගුණ දකින්න ලේසි. මැවි මැවි වෙන්නේ වැඩිපුරම පේන්නේ හොඳද අගුණද? පැහැදෙන එකද අපහැදෙන එකද? අඩුපාඩු පේන්නේ තමන්ගේද අනුන්ගේද? හොබන් අපි අඩුපාඩු හදාගන්න බෑ. හැම වෙලාවෙම පේන්නේ කාගේ අඩුපාඩුද? අනුන්ගේ අඩුපාඩු. හැබැයි අඩුපාඩු හැදුනේ කොහෙද මුලින්ම? ඇතුලේ තමන්ගේ හිතේ හැදුනේ. හැබැයි දැන් කියන්නේ කොහෙද? අරේක තමයි අඩුපාඩු තියෙන්නේ කියලා. එනිසා අපි ඇතුලේ හැදෙන එක පිළිරන් එළිය හදන්න යනවා. හැබැයි ඇතුලේ හැදුන එක පිළිගත්තනම් එළිය හදන දේ ඉතුරු වෙන්නේ නැහැ. ඒක තමන් මුලින්ම ආදර්ශයක් වෙන්නත් ඕන. අවවාද දෙන්න හොඳයි. ඉතින් ඒ අවවාද දෙන්නත් ඕන. මම ෂෝක් ඔබ හොඳ නැහැ කියලා නෙමෙයි. ඉතින් ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න මේ ගමන යද්දි ගොඩාක් වරදින තැන් වැඩි. ඒකයි මේ දහම කියන්නේ පිටුනේ ලේසි නෑ. ලේසි නෑ. ඒකනේ මේ කයට දැනන දෙයක් නෙමෙයිනේ. හිතටපත් හිතේ තියෙන අවබෝධයක් නේ. හිතේ චිත්ත අභ්‍යන්තර නස්වීමක් නේ. ඒ නිසා ඒකට හේතු වෙන බොහොම පරිස්සම් කළ යන්න. ඉතින් එක තැනක බුදුරජාන් වහන්සේ ඔය ඔබ අහලා තියෙන නිගණ්ණාත පුත් කියලා කියන ගොඩාක් ඒ සම්බන්ධව ඔය මේ කයත් එක්ක ෆයිට් කරපු කෙනෙක්නේ. නිගණ්ණාත පුත්තර හිටියා පින්තුනේ මේ ඊට කලින් තාපුඩි කතාවක් තියෙන ටග්ගල කියන්න. අද මේ කියන්න හිතලා හිතුන එකක් මට ඊයේ ස්වාමීන් වහන්සේ නමක් කියලා කිව්වා. මම ඔබට අනුමෝදන් වෙන්න කියලා කියන්න හිතුණාද? දේශනාව තියෙනකල දැනගත්තට පස්සේ මේක පිරක් ඕපන් ගන්න. අනුමෝදන් වෙන දෙයක් කියන්නේ මේ අර මං කිය මුලින් අනුමෝදන් වෙන ලේසි දැන් දානයක් දුන්නා පස්සේ ඇයි නිකන් අර ඒක කියන අමතකුණා. අද න්‍යාය කියන්න බැරි යුද්ධන්න. දැන් කෙනෙක් අනුමෝදන් වෙනවා. කියපුවම දෙයක් අනුමෝදන් වෙනවා. අත තියා ගන්නවා. දැන් අතින් දම් බෙදෙනවා. දැන් හිතින් බෙදන්න බෑද? දැන් අතින් බෙදුවත් ඇත්තටම බෙදවව දන්නේ මොකක් තියෙන හින්දාද? හිත තියෙන හින්දා. අතින් දම් බෙදුවත් බෙදවව දැන් මොකක් තියෙන හින්දාද? හිත තියෙන හින්දා. ඒ කියන්නේ හිත හැන්දි තිබ්බ හින්දා නේ මම කියන්නේ. හිතට ඒක හිතන හින්දා. දැන් මලමිණින් කියලා මලමිණින් බත් බෙදන්න පුළුවන්ද? බෑ බෑ. එහෙනම් හිතට ඒක දැනෙන්න ඕන. හැබැයි දැනෙද්දී අර අපි කියන්නේ අර මගේ ඇස් දෙකෙන් දැක්ක දේවල් මම අතින් අල්ලපු එකනේ. මම දැක්ක කෙනේ, මම කරපු එකනේ. බුරු කරන්න බෑ. අපි අර ලොකු කොට නිකන් අර දාර්ශනික කතාවක් කියන්නේ පිඟුතුනේ අපි. එහෙම කියද්දි ඇයි ඒ? ඇයි පිඟුතුනේ අර අපට අතින්ම බෙදන්න හොඳයි ඒක. අතයි හිතයි දෙකම තියාගන්න පුළුවන් නම් උත්කෘෂ්ටයි. හැබැයි අපි හිතන් ඉන්නවා හිත තියාගන්නේ හිතින්, අත තියාගන්නේ අතින් කියලා. නෑ නෑ, අත තියාගන්නත් කොහෙන්ද අන්තිමටම? හිතින්. ඔය දෙකම කොහෙන් තියන්ද තියන අන්තිමටම? හිතින්. හැබැයි අත තියපුවාම අර කාය සාක්ෂිය බොරු කරන්න බෑනේ. දැන් මෙහෙම මං කියන්න. ඔබ දානයක් දෙනවා. හරිද? ඒ දාන දුන්නේ හීනෙන්. හරිද? ඔබ දානයක් දෙනවා. ඔබ දාන දුන්නේ හැබැයින්. දැන්ට අපි ගමුකෝ හා. දානයක් දුන්න ගිහිල්ලා දැන් හීනෙන් වැටෙන ලෙස්සලා තමයි ඇඳුනත් වැටෙන අවස්ථාව තියෙනනේ. එහෙම ගැස්සෙන්න එකපාරම දුවන් දුව යනවා. එකපාරම කවුරු හරි දාලා තිනවා, මොකක් කල්ලෙල්ලා පාගල වැටුණා.
ගැස්සි ලැහරෙන්නේ. ඒකැන ඇත්තරම වැටු නැද්දබ වැටු නයකන චර ගැසි ලැහැරුණේ. ඒවගේ හීනෙන් දානයක් දුන්න හැවැහින් දානයක් දුන්න දැන් හීනෙන් දුන්න දානය අනුමොදාගෙන පුළුවන්ද? පුළුවන් තමා හොඳයි කියලා. හැබැයි ඒක දන්නේ නැද්ද හීනයක් කියලා? හිතන් ඉන්න එක හීනෙන්මයි උනේ. ඒ දානේ හීනෙන්මයි උනේ. දැන් අතෙන් ඇවිල්ලා මෙතන ඉඳලා අර පොර කාලා කොමාර ගිහිල්ලා කෑ ගාලා කොමාර අත දාලා ඉවරලා ගන්න බත් හැන්දක් කොමාර දාලා බෙදෙනවා. දැන් ලේසි නෑනේ බත් බට්ටිකක් බෙදන්න. මට ඇත්තටම සමහරවල් පින්දුනේ පුදුම දුකේ දෙන ඔබ ගැන. ඒ කියන්නේ දැන් විශේෂයෙන්ම දක්කිනේ දවසරේම පොර කනවා නේද? අපිත් ගිහි කාලේම තමයි. ඒ කියන්නේ දන් හැන්දක් බෙදා ගන්න තියෙන අවස්ථාව. ඒ කියන්නේ අඩුම ගන්න පින්දුනේ අත තියන්න බැයි නම් කෙනෙක්ගේ ඇඟෙන් හරි අතක් තියාගෙන පිරිමිකේ ඉන්නම් පිරිමිකනේ පිරිමි කට්ටින්න ඕල්ල ගන්නේ අත තියන්න එපා දන් බෙදන්න කියලා. හැන්ද අනිත් පැත්තේ යවේ පාතරේ පැත්තේ තියෙන හැන්ද මේ මේ පිටිපස්සට. ඒ නිසා පොඩ්ඩක් පරිස්සමින් අත තියාගන්නවත් කරගන්න. එනවා එනවා. පුදු මත හිතීමෙන් වෙන්නේ සමහරවිට. අපි නොදන්න චෙස් නේ. හරි. කවන්නේ. එතකොට අඩුම ගානේ කොහොම හරි අර ඒකට අර අපිට තියාගෙන අපිට දැනනවා දැන් අපි දුන්නමයි ඒ දානේ. අපි ඒ දානේ දුන්නමයි. හීනෙන් දුන්නේ. දැන් ඇත්තටම අතින් ඇත්තම දෙන්නත් බෑ. අපි දෙමු දෙන්න කියමුකෙම ඇත්තටම දැන් අතින් දාන දුන්න එක හිතන්න පුළුවන්ද? නෑ මං අතින් දුන්නේ නෑ. හීනෙන්මයි දුන්නේ. දැන් එහෙම පුළුවන්ද හිතන්න? හීනෙන් දුන්නා. නෑ ඇත්තටම මං දුන්නා. දැන් ඔය දෙක ඔබට දෙකක් නේද? ඒ දෙක දෙකක් නේ. ඒ දාන දෙක දෙකක් නේද? අර අතින් දුන්න එකයි හිතින් දුන්න එකයි දෙකක් නේද? වැඩිපුර සතුටු අතින් දුන්න එකට හිතින් දුන්න එකටද? අතින් දුන්න එකට. ඇයි ඒ? අය කාය සාක්ෂියත් ඒ අත්දැකීමත් ඒ දෘෂ්ටියත් කොහොම හරි ඉෂ්ට කරගත්තා. ඒකයි ඇහෙන් බල්ලා මදි. අත කාය ස්පර්ශ දක්වා මේක යන්න ඕන. ඇහැ කන නාසය දිවකය පහෙන්ම ගන්න ඕන. එතකොට තමයි පිරෙනවා කියලා පිටින් නේද පිරලා නැහැ. එහෙම තමයි යන්නේ. එතකොට අපිට හිතෙනවන්නේ එහෙම මේ කාය සාක්ෂියක් තියෙනවනම් කාය සාක්ෂියක් තිබ්බනම් කාය සාක්ෂිය තියාගන්න පුළුවන් නම් ඒක උනාමයි කියලා. හැබැයි ඔය දෙකම උනේ එකම විදිහට. අරක කයයි පහසයි අරක මනයි ධම්මයි. ඔය දෙකම හැදුනේ කොහෙද? හිතේ. ඒ නිසා දානයක් දෙද්දි පුළුවන් නම් හොඳයි කාය සාක්ෂියක් වශයෙන් අතයි හිතයි දෙකම තියාගන්න. ඒ කියන්නේ කාය සාක්ෂිය වශයෙන් අත කියන මුළු කය කියන අත හිත තියාගන්න එකයි දෙකම පුළුවන් නම් හොඳයි. ඉතින් දක්ෂ වෙන්න ඔය දෙකම හිතේ වෙන බව දකින්න. එතකොට ඔය දෙකම Tamanට එක විදිහට අනුමෝදන් වෙන්න පුළුවන්. මම මේක පොඩි කතාවක් කියන්නම්. ඉතින් ඒකත් එක අනුමෝදම අපිට ගොඩක් තියෙන දැන් එකයි. අතින්නම් දන් දෙන්න හම්බෙන්නේ සමහරට අතේ ඇඟිලි ගන්නට අවුරුද්දටම. හැබැයි හිතින් කොච්චර දන් දෙන්න පුළුවන්ද? දුන්න දැන් කොච්චර අනුමෝදන් වෙන්න පුළුවන්ද? දුන්න දැන් අහලා කොච්චර අනුමෝදන් වෙන්න පුළුවන්ද? දුන්න දැන් දැකලා කොච්චර අනුමෝදන් වෙන්න පුළුවන්ද? යහපත දැක කොච්චර අනුමෝදන් වෙන්න පුළුවන්ද? හැබැයි ඒකට කාය සාක්ෂියක් ඉතුරු කරගෙන කරන්න හම්බෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. ඒ නිසා දක්ෂ වෙන්න මේ ධර්මයේ හැසිරෙද්දී පුළුවන් තරම් පිනෙහි දක්ෂ වෙන්න, පින අනුමෝදන් කර ගැනීමේ දක්ෂ වෙන්න. පින කියන්නේ ඒ වෙලාව නැගෙන චිත්ත ප්‍රීතිය. ආන්ගේ චිත්ත ප්‍රීති තුල නැගෙන ආන්ගේ රාග ద్వේෂ මෝහ ස්වභාවය තුල ඒ ගොඩ නැගෙන ආන්ගේ ශක්තිය විතරාගේ විද්දෝසී විත මෝහි ගුණට හේතු වෙනවා. ඒ නිසා ඒ අතහැරලා නොයල්ල මෙදිරණ පැත්ත හරි වටිනවා. ඉතින් මම පොඩි කාරණයක් කියන්නම් මේකට අග්ගල කියලා ඉස්සර යන්නම් අපි. පිටුනේ ඔය අපේ ස්වාමීන් වහන්සේලා සහ අපේ සීල ශ්‍රාවක සමහර මහතුන් අත්දැකීම් ඇති ඔය සුමානට දෙහෙර පාරක් ඔය මේ රටේ එක පළාතකට වඩිනවා එක ගොවිවීමක් කරා. ගිහිල්ලා මං හිතන්නේ දින ගාණක් ඉඳගෙන ඒකේ ඒ කියන්නේ මේ ආරාමෙට බත සපයන එක තැනක්. කියන්නේ මේ පෝෂණය කරන එක භූමියක්. ඉතින් ඔය භූමිය අස්සද්දන්න අපේ සීල ශ්‍රාවක සහ සමහර දායක මහතුරුත් එක්ක යම් පිරිසක් අපේ හාමුදුරුවෝ වඩිනවා. ඉතින් ආන්ගේ පළාත ගොඩක් දුෂ්කර පළාතක්. මේ වගේ නගර බද නෙමෙයි, ටවුම් බද නෙමෙයි, බොහොම ගැමි පළාතක්. ඉතින් ගොඩක් වෙලාවට ඒ ස්වාමීන් වහන්සේලා පින්නපාත යන එක හැමදාම මේ උන්වහන්සේ වැඩට පස්සේ කරගන්නවා. මට මේ ඊයේ ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා මාත් එක්ක උන්වහන්සේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේ වඩින්න හම්බෙන්නේ නැහැ නේ, අපි බෙන්න මෙහෙම පින් කරගන්නවා, මේක අනුමෝදන් කළාම අනුමෝදන් වෙන කියපේ. ඉතින් මට හිතුණා අද ඔබට කියන්න ඕන කියලා. පිංගතුනේ උනල කියනවා සාමාන්‍ය කිලෝමීටර් එක හමාරක් දෙකක් දෙකක් සාමාන්‍ය පින්න පදින ගම් මැද්දෙන් වෙල් මැද්දෙන් හේන් මැද්දෙන් ඉතින් අපට හුඟක් වලට පාරක්මයි පාරක් අයිනෙන් හරි ටවුමක් මැද්දෙන් අපිට පින්න පදවන්න තියෙන කොයි හරි ඉතින් කොහොමත් මොනවා හරි හම්බෙනවනේ ඉතින් අරව හැම නෙමෙයි ඉතින් ගම් ගම ගමවල ඇතුලේ වෙල් කුඹුරු මැදින් යන්න තියෙන උන දවසක් කියනවා උන්වාස දවසක් ඔය අන්තිම පින්න පදවන්න දවසක වැඩගෙන යද්දී දුප්පත් ගෙවල්ලු තියෙන්නේ ගොඩක් දුප්පත් ගෙවල්. ඉතින් ඒක එක ගෙවල් එකකින් සමහර ගෙවල් කන්න අනේ අපේ හාමුදුරුවෝ මට දෙන්න දෙයක් නැහැ කියනවලු මොකද එළ වැඳලා හරි යනවලු. හරි භක්තිමත් මිනිස්සු. හැබැයි ඉතින් සම්මුතියෙන් දුප්පත් බොහොම අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු. උන්වස් කියනවා දවසක් වැඳ යද්දී එක 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 ගෙදරකට වැඩියලු ගොඩක් දුප්පත් ගියාලු. වයසක අම්මා කෙනෙක් ආවලු පීරිස්කර බච්චුට්ටක් අරගෙන. බතුයි මොන හරි වෑංජන අරගෙන. උන්වහන්සේ කියනවා පොඩි කලිසම් කොටයක් ගහගත්ත අවුරුදු දෙකහමාරක තුනක පොඩි දරුවෙක්. උන්වහන්සේ යන්තම් දැක්කලු ඈතට ඈත අර පොඩි ගෙවල්නේ අර ගේ ඉස්සරහා දොර කඩලන් ඉඳගෙන මොකද්ද කකා ඉන්නවා. ඉතින් ඒ ළමයාට මේ පාත්‍රයට උසන තිලා මේ චූටි අවුරුදු තුනක් උනාගේ උන්වහන්සේ දැනන විතර අවුරුදු තුනක් හතරක් විතර දුපරිම. එළම මොකක් කකා ඉන්නද ඉතින් අර ආච්චි ඇවිල්ලා අර ආච්චි ඇවිල්ලා ඉතින් ඒ පළාතට එදා තමයි පළණිවතට වැඩිලා තියෙන්නේ. පළණතර ගිහින් තියෙන්නේ. ඒ පැත්තට. වඩිද්දී අර ආච්චි අරක බෙදන්න කරින් පොඩි එකක් දූවගෙන ඇවිල්ලා ඉවරලා අර නිකන් බාස්කට් බෝලයක් දානවා වගේ උඩ පැනලා නෙට් බෝලයක් දානවා වගේ උඩ පැනලා පාද්දේට මෙහෙම එකක් කොහොම දැම්මලු. ඒක බැයින් නම් බාගට කාපු කේක් කෑල්ලලු. මේ පොඩි එක උස නැහැ කේක් එක දෙන්න. දැන් කේක් කියන්නේ පොඩි ළමයෙකුට දුප්පත් ගෙදරක එළමඩ ආසම. අපිත් ගොඩක් උදාහරණ ගන්න කේක් කෑල්ල නේද? අපි ඇහුවේ අර නරියා කේජු මොකද කාක්කද මොකද කේජු කේක් කතා අහලා තියෙනවා නේද අපි? ආ කේක් කියන්නේ අපේ ජීවිතේ සාමාන්‍ය පොඩි කාලෙම හරි බැඳිලා නේද? දිය වැඩි හැදුනොත් කේක් කන්න ආස නැද්ද? මේ චූටි ළමයෙක් දුප්පත් ගෙදරක උන්නහද කියන දත් දෙකක් විතරක් තියෙන ලිස්තර චූටියට ඇවිල්ලා මේ ආච්චි දැන් ආච්චි හිතලා නැහැ එකපාර මොකද්ද මේ කන කියලා එකපාරම දුවන් දුවන් ඇවිල්ලා මේ උඩ පැනලි වරලා උන්නහද කියන අර නිකන් මට හිතුණේ නෑ උන්නහද කියන මට නිකන් අර බාස්කට්බෝල් මැච් එකක් මෙවල උඩ පැනලා පාත්‍රය අල්ලි වරලා එක අතකින් පාත්‍රය උඩ පැනලා අනිත් පැයෙන් දැම්මලු දාලා උඩ පැනපැන අර දත් දෙක ඉස්සර දා hina වෙනවලු hinaවි සාදු සාදුකෙක් ඉන්නවලු ඊළඟට තේරෙන විදිහට ඊට පස්සේ දැන් අර ආච්චි බෙදද්දී ආච්චි බෙදෙනකොට අර බෙදෙනකොට අත එල්ලෙනවලු. දැන් මේ ආච්චි බෙදන්න කලින් මෙල මෙල මේක බෙදලා තියෙන්නේ. يعني ඒ ගෙදරට මුලින්ම තමයි පින්නපත වැඩිලා තියෙන්නේ. දෙන එකක් ගැන දන්නෙත් නැහැ ඊළඟ මේ රහම කේක් කියලා මම දැන් හතර පාරක් නේ කන නැත්තේ. උපත් ගියා. ඒ ළමයා උඩ පැනපැන හරි සතුටින් ඉන්නවලු එක දීලා. හිතලා බලන්න සාමාන්‍යයෙන් අවුරුදු 3ක 2 මාර්ග 3ක 4ක ළමයෙකුට එයා ආසම දෙයක් කන දෙයක් හම්ුණොත් එහෙම කිව්වත් ලේසියෙන් දෙයිද කියලා. දැන් අර ආච්චිට හරි හිතට අවුල්ු දැම්මේ කාපු එකනේ තෝ කාපු එක දැම්මේ කියලා බැනලා පොඩි කාට. ඇයිදින් කියලා භාගයක් කකා හිටපු එක දාලා තියෙන්නේ. ඊට පස්සේ නෑ නෑ කමක් නෑ කියලා ඊට පස්සේ දාන්නේ බෙදලා ඉවරලා ඔක්කොම කරලා ඉවරලා උන්වහන්සේ ආපහු හැරුණලු. දැන් අර අම්මට හරි හිතට අවුල්ු එක දැක්කට පස්සේ ඒ හැරෙද්දී ඒ හැරලා ආපහු හැරලා යද්දී අම්මා ආච්චි බලන් ඉඳලා බලන් ඉන්නවලු හැරලා යද්දී උන්වහන්සේ කියනවා ඇහෙනවලු කියනවා උන්වහන්සේ ආපහු හැරලා යද්දී අපේ හාමුදුරනේ මේකගේ අම්මා නැහැ කියලා. දැන් උන්වහන්සේ ඒක බෙදලා ඉතින් අර බෙදලා උන්වහන්සේ ආපහු හැරලා යද්දී කියනවලු අර ඒ අම්මට දැන් දුකයි අම්මගේ දැන් මේ ආච්චි අම්මට මේක දරා ගන්න බෑ දැන් කාපුගෙන දැම්මේ පොඩි එක අපහපිරුගෙන කා දැම්මේ අනේ අපේ හාමුදුරනේ උන්නස එහෙම කිව්වා අනේ අපේ හාමුදුරනේ මේකගේ අම්මා නැහැ කිව්වලු. නමුත් පින කොහෙන් ආපු පුරුදුද ඔය? ඒකයි එයාට සමහරට දීම ගැන අවබෝධයක් නැහැ. හැබැයි එයා සතුටුනනේ. එයා සතුටුනේ දුන්න එක හොඳයි කියලා නෙමෙයි. දීලා සතුටු ඒ දුන්න එක පිනක් කියලා සතුටු නෙමෙයි ඒ දරුවා. සමහර එක දන්නේ නැහැ දුන්න එක පිනක් බව දන්නේ නැහැ. හැබැයි ඒක අතහැරලා සතුටු වුණා.
හැබැයි ඒ අතහැරිය සමට හාඳුරු කියලා කවුරුත් හරියට දන්නේ නැහැ සමහරට. අපේ ජීවිතේ අපට හම්බෙලා තියෙන පින්ද එහෙම අවස්ථාවල්. අපි අහලා තිබ්බ නේද බුද්ධ කාලේ එහෙම කතා. කන දේවල් දන් දුන්නා කියලා, කකට දන් දුන්නා කියලා. ඒකයි සක් සුදක්සේ විශ්වාසයි පිංගුතුනි. මේක විශ්වාසයක් තමයි අපිට තියෙන්නේ. 2030 ඉඳලා පස්සේ නම් මේක වෙනස් වෙන්න ඕන. මේක මේ පුණ්‍යවන්තයෝ මේ ලෝකෙට එනවා. සමහර දරුවෝ අවජාතක වෙයි. ඉතින් ඒ පැති උන්නාස කියන ගොඩක් කට්ටිය ඉතින් ඔය එක එක ඉස්පාවලා නම්මන වැඩ කරලා ඉතින් එක එක වෘතීන් කරලා සමහර දරුවෝ හම්බෙලා අම්මෙක් අප්පෙක් නැහැ. ඉතින් ඒ වගේ ගොඩක් දුප්පත්ලි සමහර ගෙවල්. නමුත් බලන්නේ ළමගේ පුණ්‍ය ශක්තිය. ඒකයි කියන්නේ බින්දුනේ. මේ ශාසනයේ මහා මුනිවරු බිහි වුණා. ආන් ඒ වගේ පවුල් වල මුලින් අකුසලයේ ඉක්මනට විපාක දුන්නොත් එහෙම ඉලලා තියෙන පුණ්‍ය ශක්ති විපාක දෙන්න. ඉතින් ඒක ඒ වගේ දෙයක් අහදී අපිත් හරියට අනුමෝදන් කරන පින්තුනේ පුදුම පිනක් යහපතක්. ඒ හාඳුරු වැඩපු එක එහාට ඒ හාඳුරු වඩම්මපු එක ඒ වෙනුවේ සංවිධානය කරන මහත්තුරු. ඒකයි කියන්නේ කුමුරක් අස්සැද්දුවා හා සමානයි. දන් 100ක් දුන්නා හා සමානයි. අර දානේ පොඩි එකෙක්. ඒකයි බින්දුනේ කියන්නේ ඔය දරුවෝ තමයි ධම හම්බුන් නැත්තම් විනාශ වෙලා යන්නේ. ඉතින් ඒ නිසා මේ ලෝකෙට නැවත මේ ධර්ම ඉස්මතු වෙයි. එළියට යයි මේ ධම. දහස්සේ මිනිස්සු. ඒ නිසා අනුමෝදන් වෙන්න මේ ලෝකෙ අන්න එහෙම දන් දෙන පුංචි පැටවපුවා ලෝකෙට ඇවිල්ලා ඉන්න එළියට. සමහර අපි දැන තව දරුවෙක් ඉන්නවා. ඒ දරුවා අඬනවා. ඒ පොඩි අවුරුදු දෙකමාරක් විතරලු. ඒ අන්න දරුවට මටත් මේ කියපු එක මේ දෙකම මට කියපු දේවල් මම අත්දැකීම තියෙන දේවල් නෙමෙයි ඈ මම මේ කියන දේවල් මට කියපු දේවල් මම අහගත්ත ඔබට මේ අනුමෝදන් වෙන කියන්නේ හැමෝගෙම සිත පැහැදීම් පිණිස කියන්නේ මිසක් මෙන්න මුකුත් අදහසකින් කියනවත් නෙමෙයි අපි යහපත ගුණ හැමෝම වයන්න එපයි ඒක යහපතක් සතු ඒක හැමෝටම අනුමෝදන් වෙන පුළුවන් දෙයක් මම දැන් ඒ දරුවට මිට කලින් ගුරුහාමුදුරු කියලා තියෙනවද දන්නේ නැහැ ඒ දරුවට අඬනලාට බණ දානලු ඕන බණ දැම්මට පස්සේ අර නිදාගෙන වන්දනා කරන ක්‍රමයක් තියෙන්නේ. ආන් ඒ විදිහට ඒ ළමයා මුණින් අතර හැරිලා අද්දෙක ඉස්සරට තියාගෙන එහෙම අහගෙනලු පැය දෙකක් වුණත් අහන් ඉන්නවලු ඒ විදිහට. මේ අඬන එක නවත්තන්නම් ඒ විදිහට කට්ටි කරන්නේ බණ ධර්ම දේශනාව දාන්නලු. ඒ ධර්ම දේශනාව විවරණකම් මේ අඬන්නෙත් නැලු ඇස් දෙක අරගෙන අර දිගා වෙලා වන්දනා කරන ක්‍රමයක් තියෙන්නේ. අද්දෙකත් මේ ඉස්සර කරගෙන අවුරුදු දෙකක ඉඳලා පොඩි දරුවෙක් තමයි අම්මා තාත්තාට තාම කියන්න බෑ කියලා තමයි මන් දන්නේ. මොනවද ඒ පුරුදු කෙනෙකුට හිතන්න පුළුවන් ඉතින් ඒ සද්ද යහන් ඉන්නවා කියලා. ගෙම්බෙස් සද්ද යහන් ඉලා දිවිලෝක ගිල්ලන මැරලා ඉපදුන දෙවිලෝක ගිල්ලන නේද? එන සසරේ පුරුදු ඒවා. නිකන් නෙමෙයි. සින්දු දාන්න ඕන කාලේ, කවි කියන්න ඕන කාලේ අපි නැළුනේ මොනව අහලද? බණ අහලද? අපි නැළෙව්වේ හිතලා බලන්නකො. මතක නෑ නේද නැළුවේ මොන කොහොම මොනවා කියලාද කියලා. අද ඉන්නවා හැම දරුවෝ. නේ සමහර ගුරු සායනා දේශනා පැය 3ක් තිබ්බොත් 3ම දාලා ඒක අහන්න ඉන්නවලු. ඒක දානකම් අඬනවලු. දැම්මට පස්සේ ඇල්ලු. සෙටල්ලා ඉන්නවලු ආගෙන ඉන්නවලු. මේ පොඩි ළමයි කතා මම මේ කියන්නේ. ඔයගෙන් තව කතා කීපයක් තිබුණාද කියලා මම ආය දවසක් කියන්න. ඒ කතා කියවතද මේක අද කතා කියන්නව තමයි වෙන්නේ. ඒකයි බඳුනේ. වෙනස් වෙනවා. පරිසරය වෙනස් වෙනවා. පරිසරය වෙනස් වෙනවා. ඒවට අදාළ පුණ්‍ය ශක්තිය පිස්ස මෙලකට එන ගමන් තියෙනවා. එහෙම එකක් තියෙනවා. ඉතින් පිංගතුනේ අන්නොම තමයි වැඩ කටයුතු වෙන්නේ. ඉතින් මේ අවුරුද්ද ගැන හිතන්න නැවත පාරක් ඉතින් තකරගත්ත පිං අනුමෝදන් කරගෙන තමන් පුළුවන් තරම් ආරූපදපත කමා කරගන්න අදිෂ්ඨාන කරගන්න. නැත්තම් ඒක නැත්තම් ඒ වගේම තමයි වංචනික දහමට අවබෝධයි කියලා වංචනික දහමට රැවටෙන්න නැති වසරබ්බට ඊළඟ වරද පත් කරගන්න. ඒකට අදිෂ්ඨාන තියාගන්න. ඔබේ අවබෝධය ඒක ඔබට ඔබ තුල තියෙන එකක්. අවබෝධයේ අන්නයි නොදකිත්වල හිතන්න. මතකද ඔබ අහලා සමාහෙට එක තැනක උග්ග සිටුමා ගැන. එහෙමයි. උග්ග සිටු මට මතකද උග්ග සිටුමා ගැන. හෝ උපාලි. උග්ග සිටුමා ගැන. බුදුරජාණන් වහන්සේ ගුණ නමයක් කතා කරනවා සංඝයේ දිරි. සංඝයාත් එක්ක ගුණ නමයක් කතා කරනවා. අනාගාමී බුදුරජාණන් දේශනා කරනවා ගිහි පිරිමි කට්ටියට. උග්ග සිටුමා උපාලි ගෘහපති වගේ වෙන්න කියලා. කාන්තාවන්ට කිව්වා කුජ්ජුත්තර ආනන්ද මාතා වගේ වෙන්න කියලා. ස්වාමීන් වහන්සේලාට කිව්වා සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙන්න කියලා. මෙහෙන් වහන්සේලාට කිව්වා කේම උප්පලාන වගේ වෙන්න කියලා. ඒකෙන අරහත්වය දක්වා මේ ගමන යන්න කියලා උන්වහන්සේ දේශනා කරේ. ගිහි කට්ට කිව්ව අඩුම ඔය ගිහි බන්දුල ඉඳලා පැවිදි වෙන්න බෑනේ. අරහත්වයට පත් වෙන්න බෑ නං අනාගාමී තත්ත්වයට පත් වෙනවා කිව්වා. ඒ නිසා උන්වහන්සේ දේශනා කරා උග්ගසිරිතුමා උපාලි ගෘහපති වගේ වෙන්න කියලා. කාන්තා කට්ට කිව්ව නන්දමාතා කුජුත්තරා වගේ වෙන්න අනාගාමී. අනාගාමීත්වයට පත් වුණ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාව. ඒක දැනක බුදුරජාන් වහන්සේ උග්ගසිරිතුමා ගැන ගුණ 9ක් ගුණ 8ක් කියනවා මට මතක විදියට. ස්වාමීන් වහන්සේලාට තමයි කියන්නේ ගුණ 8. ඉතින් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේ එතුමා ගෙදරට පින්න පාති වඩනවා. වැඩලා දවසක් කියනවා ආශ්චර්ය අද්භූතයි සිරිතුමනි ඔබතුමා ගැන ගුණ මෙන්න මෙච්චර ප්‍රමාණය බුදුන් වහන්සේ අපිත් එක්ක කිව්වා. කියලා ඒ කියපු ගුණ 8 කිව්වා. ගුණ 8 ඉවරන පස්සේ උග්ගසිරිතුමා අහනවා ස්වාමීනි ඔය ගුණ 8 කියද්දි ගිහි කට්ටිය හිටියද? තව කවුද හිටියේ? වෙන කවුරු හිටිරනෑ කියලා කියනවා. ආයෙනම් ඇති කිව්වා. දැන් අපි නම් අහන්නේ මේ කට්ටි ගොඩක් එමෙ හිටියද? ඇයි මේ කවුද ගුණ කියන්නේ? බුදුහාඳුරු. බලන්නේ මානසික අතුල තියෙන වෙනස. මේ අනාගාමීත්වයට පත් වුණ කෙනෙක් කොහොම කියන්න පුළුවන්ද? කොහොම ආඩම්බරයට පත් වෙන්න පුළුවන්ද? ඇහුවේ තව කට්ටිය හිටියද? ඒක අහගෙන. තව කවුද හිටියේ? බලන්න හිතක වෙනස. අවබෝධයට පත් වෙන කෙනා හැංගෙනවා කියන එක නේ මම මේ කියන්නේ. එයාට ලෝකෙන් වර්ණාවක් තුලින් එයාගේ අවබෝධයේ ලෝකෙට කියලා ඒ අවබෝධයේ ලෝකෙට කියලා ලෝකෙන් ගන්න දෙයක් නැහැ. ලෝකෙන් ලබන දෙන ලබන්න තියෙන උතුම්ම දේ ලැබිලා තියෙන්නේ. මොකද අපි ලෝකෙන් ලබන්න අතර හැම එකක්ම මොකක් ලෝකෙන් ගන්න හැදුවත් ඒක හිතත් එක්ක හැදින්නේ. අපිට ලෝකෙන් අපි ලවපු සියලුම දේවල් හැදුවෙන හිතේ. ඔක හිතක හැදෙන ක්‍රියාවලියක්. ඕක අවබෝධ සත් කියලා ගත්ත දෘෂ්ටිය. මේ ලෝකේ ආශ්වාදයි සැපයි සාරයි නිත්‍යයි සුඛයි අත්තයි සුභයි බොහොම හොඳයි. මේවා තියෙන්නේ මේ ආශ්වාද සැප සාර නිත්‍ය සුඛ අත්ත සුභ දේවල් තියෙන එළියේ. ඒවා මේ ඇහෙන් නාසයෙන් දිවෙන් කයෙන් මේ මම මට මේ කය ඇසුරකට ගන්න පුළුවන් කියලා ගත්ත දෘෂ්ටියක් තියෙනවා. ඒවා ඒ වෙනුවෙන් තමයි මේ සිතුවිලි ක්‍රියා වදන් එක මේ කය ඇස කන්න දිවක මෙහෙව්වේ. ඕන්ගේ මෙහෙවන වැඩපිල්ල එළියත් එක්ක හඹාගෙන ගිහිල්ලා ගන්න හදපු දේ. ඕක හිතක හැදෙන දෙයක් බව පච්චුප්පන්න මොහොත හිතක හැදෙන දෙයක් බව බින්දු මාත්‍රයක් අවබෝධය තුළට පිහිටියන අවධින පටන් ගත්තන ඒ යන ගමන එහෙම්මම ගියත් ඒ යන ගමන තුළ තියෙන අර පීඩාව නැති වෙනවනම් එයා දන්නවා තව දෙයක් මම ලෝකෙට දීලා තව දෙයක් මම ලෝකෙට පෙන්නලා මට ගන්න දෙයක් නැහැ. ඒකත් හිතක හැදෙන එකක්. එහෙනම් මම මාර්ගඵලලාභියෙක් කියලා, මං ධනවතෙක් කියලා, මං උගතෙක් කියලා, මං මෙහෙම මෙහෙම කෙනෙක් කියලා ලෝකෙට පෙන්නලා ලෝකෙ මිනිස්සුන්ව කුල්මත් කරලා මට ගන්න දෙයක් නැහැ. ඒ ගන්න හදන එක ලෝකෙන් ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක මගේ චිත්ත අභ්‍යන්තරේ හැදෙන එකක් බව අවබෝධයෙන් පටන් ගන්නවා. ඒ තමයි මුල්ම බිඳෙන වෙන දෘෂ්ටිය. ආන් ඒ බිඳුන කෙනාට කියනවා එයාගේ වෛර පහක්, බය පහක් දුරු වෙනවා කියලා. ලෝකයා මාර්ගඵලලාභියෙක් යම් දවස සෝතාපන්න ඵලට පත් වුණා නම් අන්න එතනින් තමයි එදා ඉඳලා තමයි ඒ කෙනාගෙන් වෛර පහක් බය පහක් ලෝකෙට දුර වෙන පටන් ගන්නෙ. එහෙනම් ඒ අවබෝධයේ හිතක තියෙන්නේ ඒ අවබෝධය කරා තමයි යන්න තියෙන්නේ. ඔන්න ඒ අවබෝධය කරා යද්දි එක දවසක බහලා තියෙනවද දන්නේ අබේ රාජකුමාරලා කුමාරයෙක් හිටියා. ඔය කුමාරයාට නිගණ්ඨනාත පුත්ත කියනවා උඹ ගිහිල්ලා ඇයි එයා කිව්වේ කාය දණ්ඩේ තමයි බලවත් කියලා. බුදුහාමර දේශනා කරනවා මනෝ දණ්ඩේ තමයි බලවත් කියලා. දණ්ඩ තිබ්බනේ කියලා කාය දණ්ඩ මනෝ දණ්ඩ වචී දණ්ඩම දණ්ඩ තිබ්බනේ. දණ්ඩ කියලා කියන්නේ ඒ කට්ටිය කියන මේක තමයි බලවත් කියලා. දැන් නිගණ්ණාත පුත්ත හිතන් ඉන්නේ කාය දණ්ඩේ බලයි. මේ කයට යමක් කරනවනම් කයට දුක් දෙනවනම් කයට දුක් දීලා පව් කමා කරලා නිදහස් වෙන්න පුළුවන්. දැන් සමහරවිට ඔබත් එහෙම කරලා නැද්ද? දැන් සමහර ඉතින් හිතලා තියෙනවද මින් අපි අර කාගෙන අල්ලන් ඉන්නේ ඔය කොහට දුක් දෙන්න හිතරද කයටද? කයට කාගෙන අල්ලන් ඉන්න දෙයක් නැහැ මේ ශාසනේ. නෑ මං කරන්නේ නැහැ. පාපයක් නම් කමක් නැහැ. සමහර හිතනකො ඔබ කැමති ව්‍යංජන තුනකුයි අකමැති ව්‍යංජනයකුයි තියෙනවා. කැමති ව්‍යංජන තුන අයින් කළා අකමැති ව්‍යංජන තුනක් අමාරුවෙන් කනවා. අපරාධ නේද ඒලාට? gedara rattaran තියෙනවා. නෑ නෑ මන් දාන්නේ නෑ මේක. ඒ දැන් පාටිකට යන්නලා තියෙන සමහර වෙඩින් එකට යන්නලා තියෙන්නේ. වෙඩින් එකට ඉතින් මේකප් ටිකක් ගාලා ඉතින් යන්නේ ඉතින් ඒක කරන්ති කරලා යන්නේ ඉතින් බලේ යන්න එපා. බලෙන් ගිහින් බලෙන් ගියර පස්සේ මොකද දන්නවද වෙන්නේ? අනිත් කටේ දිහා දැක්කට පස්සේ දරන්න බෑ. තමන්ට දරන්න පුළුවන් නම් කමක් නැහැ. ඒවා කියන්නේ කිව්වද මේවම කී කී ඉන්නේ. ඒක කියන්න ගොඩක් දේවල් තියෙනවා ඇදිලා. ඒ පරිස්සම් තමන් පරිස්සම් වෙන්න. ඒකයි බලෙන් කහගෙන ඉන්න යන්න එපා. පාපේ නම් බලෙන් හර නවත්ත ගන්න. පාපයක් නම් වෙන්නේ. හැබැයි තමන්ට සමහර දේ හිතනකෝ දැන්. දැන් ඔබ ඔය ගොඩක් වෙලලා තියෙන ඔය අඳින පළඳින එව්වගෙන් සමායට කන බොන එව්වගෙන් යන එන තැන් වලින් ඒවා මේ කාගෙන ඉන්න එපා. ඉතින් අනිත් ගෙදර කට්ටිය ඒවට අනුගතවල නැත්තම් ඉතින් ඒ කට්ටියත් කියන තමන් ඒ තමන් එතනකින් අවදි ඉන්න පුළුවන් කියලා බලන්න ඉතින්. කාගෙන ඉන්න එපා. අතහැරනවා. ඔය යන තැන් වල නේ ප්‍රශ්නේ තියෙන්නේ. කන බොන එවනේ ප්‍රශ්නේ. අඳින පළඳින නේ ප්‍රශ්නේ තියෙන්නේ. අවබෝධයේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ බලෙන් කරන්න කියලා කියන්න කියනවත් නෙමෙයි මම මේ කියන්නේ කාගෙන ඉන්න එපා. ඒතකොට ඒක ඉතින් ඇත්තටම එකයි. අපි ඉන්නේ ඇත නැතාන්තනේ හැම වෙලාවෙම එක්ක ඇත නැත්ත නැත ගොඩක් වෙලාවට අපි යන්නේත් ඔය නිගන්නද පුත් එක්ක සම්පත සමහරලාවට ටග්ගල පයින්නවා. ඉතින් නිගන්නද පුත් කියනවා රජතුමනේ රාජකුමාරේ බුදුහාමරන් ගිහලා බෙන්නේ මේ ප්‍රශ්න දෙක අහන්න. දැන් එයා කියනවානේ මනෝදණ්ඩේ හරි බලවත් කියලා. බෙන්නේ මේ ප්‍රශ්න දෙක අහන්න කියලා ප්‍රශ්න දෙකක් දෙනවා. ප්‍රශ්නේ අහන්න කියනවා භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න කියනවා. භාග්‍යතුන් වහන්සේ මේ වාදිකට යවන්නේ ඒ කාලේ තිබ්බ දෙනවා ගොඩක් වාද. භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න කියනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ අන්‍යයන්ට අප්‍රිය අමනාප වචනෙන් කතා කරනවද? ඔබ වහන්සේ බණ කියනවා කිය කිය අන්‍යයන්ට අප්‍රිය අමනාප වචනෙන් කතා කරනවද? එතකොට රාජකුමාරය බුදුරජාණන් වහන්සේ ඔව් කිව්වොත් එහෙමයි කිව්වොත් කියන්න කියනවා මේ ගිහි වෙච්ච අපිත් මේ කාම ලෝකෙින් අපිත් සමහල්ලාට මිනිස්සුන්ගේ හිත විදින වචන කතා කරනවා. අප්‍රිය අමනාප දේවල් කියනවා. එහෙනම් ඉතින් ඔබ වහන්සේ බුදු වෙලා කියනවා. අපි ගිහි එහෙනම් ඔබ වහන්සේ අපි දෙන්නගම දෙන්න මේක වෙනසක් නැහැනේ. එහෙනම් ඔබ වහන්සේ අවුදර පත් වෙලා නැති බව කියන්න කියනවා. දැන් ඔබ වහන්සේ අප්‍රිය අමනාප වචනෙන් කතා කරන නම් අනිත් අයට ඔව් කියලා කිව්වොත් කියන්න කියනවා ඔබ වහන්සේ අපි දෙන්නම එකයි හේතුව. අපිත් එහෙම මිනිස්සුන්ට දොස් කියනවා බයිනවා. ඔබ වහන්සේත් කියනවා ඔබ වහන්සේ කොහොමද ඔය අවබෝධය ඉන්නවලා කියන්නේ. බැරි වෙලාවත් නැහැ කිව්වොත් එහෙම. අහන්න කියනවා ඇයි ඔබ වහන්සේට මතක නැද්ද ඔබ වහන්සේ කිව්වේ දේවදත් අනිවාර්යෙන් නිර යනවා කියලා? ඔබ වහන්සේ කිව්වේ අනිවාර්යෙන්ම සුප්‍රබුද්ධ දින හතකට පස්සේ මැරලා නිර යනවා කියලා. ඇයි ඔබ වහන්සේ බොරු කියන්නේ? ඔය සත්‍යයෙන් සත්‍යයෙන්ම කතා කරන්නේ. ඇයි බොරු කියන්නේ කියලා ඉවරලා අහන්න කිව්වා. ඕන් ඔය දෙකට ඔය දෙක මැහුවට පස්සේ එක්ක ඔව් කියයි නැත්තම් නැහැ කියයි කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙයි කිව්වා. ගිල ගන්නත් බැරි වමාර ගන්නත් බැරි දෙයක් බවට පත් වෙක ඔය ප්‍රශ්න දෙක ඇහුවට පස්සේ නෑ කියන්නත් බෑ. කියපු දේවල් ටිකක් තියෙනවා. ඔව් කියන්නත් බෑ. ඒතකොට දෙකට්ටියම එකයි. කිව්වා ඔහොම කිව්වට පස්සේ ගිල ගන්නත් බැරි වමාර ගන්නත් බැරි බවට කෙනෙක් බවට පත් වෙයි කියලා කිව්වා. අපිට දිනන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් වාදෙන් අවබෝධය සම්බන්ධව. ඊට පස්සේ දැන් මෙයා ගිහිල්ලා රාජතු රාජකුමාර කොමත් ගිහිල්ලා දැන් රාජකුමාර කොහොමද ෂුවර් නෑ දන්නවර බුදුරජාණන්සේ ගැහැටි. ගිහිල්ලා පොඩි එකත් පොඩි පොඩි පුතත් අරගෙන ගියා. දැන් ගිහිල්ලා ඉඳගෙන දැන් ධර්ම හැන ගමන් හිතුවා මේ ටික අහන් යද්දි පරදින්න වගේ අවතෙන් මම පොඩි එකා කොණිත්නවා. කොණිත්න ගමන් පොඩි එකා අඬනවා. අඬපු ගමන් මට පුළුවන් නැගිටලා යන්න. ඇයි පොඩි එකා අඬනවා භාගතුන් වහන්සේ කියලා යන්න. දැන් පොඩි පොඩි එකා කොණිත්න බලන් තමයි යන්නේ. දැන් තරකෙට ගියා. තරකෙට ගියා ෆස්ට් ටික අහන්න ගියා. දැන් පොඩි එකා අරන් යන්නේ කොණිත්න බලන් තමයි යන්නේ. පරදෙන්න වගේ ආවොත් පොඩි එකා කෙනෙත්තුවා නැගිට ආවා. දැන් සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැද්ද ඔබටත්? පොඩි එකා නෙමෙයි. ඔය අතේ ඉන්නේ පොඩි එකෙක් ෆෝන් එක. කොයි හරි තැනකට ගිහිල්ලා එතන නිකන් කම්ෆර්ටබල් නැත්තම් අපහසුතාවට පත් වෙන කටේ වටේ කටි අඳුරන්නේ නැත්තම් ටගලා ෆෝන් එක ගන්න නැද්ද? මේ බලන්න දෙයක් නැහැ. බලනවා. දැන් ඔබ ඔබ යම් තැනකට ගියා. එතන කම්ෆර්ටබල් නැහැ. හිතවත් කෙනෙකුත් නැහැ. අනිත් කටිය පොඩක් බලාගෙනත් දැන් Taman දිහා ඉන්නවා. දැන් තමන් යන ලොකු වැඩක් කරන්න ඊට පස්සේ ගන්නවා ෆෝන් එක නැත්තම් ගන්නවා කෝල් එකක්. කවුරුත් එහා පැත්තෙන් කතා කරන්නේ මේ කතාව. ඒක නะ අසරණ වුණාට පස්සේ හරිද? අසරණ වුණාට පස්සේ අපි කරන දේවල් ටිකක් තියෙනවා නේද? බලන්න කියන්න එපා කවුරුත් එක තම තමන් කරපු ඇති. හොඳට මේක තරුණ කටියට නම් හොඳට තරුණ තරුණියන්ට දුවලට පුතාලට හොඳ අත්දැකීමක් මේක. වැඩිපුර ඉන්න බස් ඕල්ට් එකේ ඉන්න වැඩිපුර දුවලා ටිකක් ආවා. දැන් කොල්ලෙක් ඉන්න. දැන් ඌ මොකද කරන්න තියෙන්නේ? ඌ ගන්නවා ටග් ගාලා ෆෝන් එක. පුතාල වැඩිපුර ඉන්නා එක දුවෙක් ඉන්නවා දැන් එතන ඉන්නවා. ඌ කොහමගෙත් එක එකේ සිද්ධි මම තමයි හිතලා බලන්න. ඒ වන් උපසංගත ගලපල බලලා නම් හරි තමයි තමන්. අපහසුතාවට පත් වුණ ගමන් ටක් ගාලා බේරෙන්න පොටක් හොයනවා. හොස්පිටල් එකට යනවා බේත් ගන්න. බේත් ගන්න යනවා. දැන් 20 අතර ඉන්නවා. තමනුත් දැන් පොලිමේ ඉඳ ගන්නවා ගිහිල්ලා. දැන් දෙපැත්තෙම කටි අඳුරන කෙනෙක් නැහැ. දැන් මොකද කරන්නේ? දැන් බලන් ඉන්නත් බැ. දැන් මොකද කරන්නේ? දැන් අපහසුයි. අනිත් කට්ටිය මන් දිහා බලනවා වගේ දැන් දැනනවා. දැන් අපහසුයි. දැන් මොකද කරන්නේ? නිදා ගන්නවද? නිදා ගන්නවා සමහර ලාවට. නැත්නම් මොකද කරන්නේ? ටග් ගල ගන්නවා ෆෝන් එක. ඒ ෆෝන් එක බලන්න හින්ද මොන හින්ද බලන්න ඕන හින්දම නෙමෙයි. අර අපහසුතාවය නිසා. ඕවාගේ වෙනත් තැන් බලන්න. ජීවිතේ කොච්චර හැමලැද්ද? අදරත් වෙනවා ඇති. ඊයේ තුනේ සමහර ගීසදිත් සමහර එහෙම වුණා ඇති. අපහසුතාවට පත් වුණ ගා මොකක් හරි යම් බේරෙන හදනවා. එදත් ඒ වගේ තමයි. ඒ කාලේ ෆෝන් තිබ්බේ නැහනේ. නැත්තම් කෝල් එකක් එනවා භාවිත කරනවා කියලා නැගිටලා ගියා කිනේ. ඇයි කුමා මේ පුරෝහිතර කියනවා කෝල් එකක් අරන් තියන්න සයිනස් කරලා තියන්න අමාරු වගේදී ටග් ගල කෝල් එකක් නැගිටලා යනවා කියලා. එහෙමුන් නැහැ. ඊට පොඩි එක අරන් ගියා දැන් ඉඳගත්තා. ඉඳගෙන අහනවා දැන් කතා හැම සබ් දුක් අහලා භාග්‍යතුන් වහන්සේ මිනිස්සුන්ට අප්‍රිය අමනාප වචනින් කතා කරනවද කියලා ඇහුවා. දැන් බුදුහාම දන්නවනේ මොකටද මෙයා ඉන්නේ කියලා. රජකුමාරයෙක් මේ. ඒකයි කියන්නේ රජකුමාරයෝ වෙන්නේ. දැන් පොඩි එකත් අතේ කිව්වා මේ ඔබ වහන්සේ අප්‍රිය අමනාප වචන වලින් මිනිස්සු කතා කරනවද? මට ඒකට ඍජු උත්තරයක් දෙන්න බෑ කිව්වා. තුන්වෙනි උත්තරයක් අබේ රජකුමාරයා බලාපොරොත්තු වෙන්නේ නැහැ. තුන්වෙනි උත්තරයකට උත්තරයක් කියලා දෙලා තිබ්බේ නැහැ. දැන් මේ ආවේ අවබෝධයෙන් කතා කරන්නේ නෙමෙයි ආවේ තරකයක් කරන්න ආවේ තරකට අරන් ආවේ දැනුම ටිකක්. ඇහුවා ඔබ වහන්සේ මිනිස්සුන්ට අප්‍රිය අමනාප දේවල් කතා කරනවද? රජකුමාරේ මට ඒකට ඍජු උත්තරයක් දෙන්න බෑ කිව්වා. නිගණ්ඨය ඉවරයි කියලා කියවුණා ඊට පස්සේ. ඇයි දැන් එහෙම උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි ආවේ? දැන් භාග්‍යතුන් වහන්සේ ඇහුවා මොකද්ද කියපු වචනේ? දැන් උන්වහන්සේ අමතර ප්‍රශ්න මොකද්ද කිව්වේ? නිගණ්ඨ ඉවරයි කියලා කිව්වේ. ඊට දැන් කතාව කිව්වා. භාග්‍යතුන් වහන්සේ මම වෙන්න මෙහෙමකටයි ආවේ. දැන් කතාව කියනවා. දැන් අපටත් එහෙම වෙලා නැද්ද? තමාට අපිට කියවෙන දැන් අපි මොකක් හරි අහගෙන අහන්න හිතන් ගිහලා අහන්න ගියම අර කටින් පයින්නේ පැනලා හොඳටම නාගත් අවස්ථාව තියෙනවා. හොඳටම නාන්නේ තමයි තියෙනවා. ඒ වගේ වුණා. නිගණ්ඨේ ඉවරයි කියලා කියුණා. ඇයි දැන් තුන්වෙනි උත්තරේ බලාපොරොත්තු වෙන්නේ? මොකක්ද ඇවි අප්‍රිය අමනාප වචන. එක්කෝ ඔව් කියයි කිව්ව නැත්තම් නෑ කියයි කිව්ව. දෙකටම උත්තර දීලා නෑ ආවේ. දැන් ප්‍රශ්න අපි දහම යනවා වගේ තමයි උත්තරේ හදාගෙන ආවේ. හැබැයි මැද උත්තරයක් තමයි උන්ව දුන්නේ. සුණා දේශනා කරනවා. කතාව කිව්ව කිරවා සුණා දේශනා කරන බුදුරජාණන් වහන්සේ රාජකුමාරය මේ ලෝක යමක් සත්‍ය වුණත් අර්ථ සහිත වුණත් කිව යුතු දෙයක් වුණත් යමක් සත්‍ය වුණත් අර්ථ සහිත වුණත් ඒක කිව යුත්තක් වුණත් බොහෝ ජනයාට අහිත පිණිස නම් තියෙන්නේ මං ඒක කියන්නේ නැහැ කිව්වා. යමක් සත්‍යයි අර්ථ සහිතයි කිව යුතු දෙයක් තමයි. ඒක ඇත්ත කියන්න ඕන. ඒක කිව කියන්න මොන දෙයක් තමයි. ඒක ඇත්ත සත්‍ය දෙයක්. හැබැයි ඒක අනිත් කෙනාට ගොඩක් අයහපත් පිණිස පවතිනවා නම් ඒක මං කියන්නේ නැහැ කිව්වා. රාජකුමාරයා යමක් සත්‍යයි ඇත්තයි ඒ වගේම තමයි කියන්න ඕන දෙයක් තමයි. ඒකෙන් බොහෝ පිරිසකට යහපත වෙනවා නම් මං ඒක කියනවා කිව්වා. කියලා උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කරා. ඔන්න ඔය ධහම කියන්න ගිහලා තමයි දේවදත්තගේ තාත්තයි දෙන්නමත් ඔය ගැටුනේ. ඔය සත්‍ය කියන්න ගිහිල්ලා. හැබැයි ඒ කියපු දේ බොහෝ ජනට හේතු වුණා. බොහෝ ජන හිත සූපිනස පැවතුණා. ඒ නිසා ඒක බලලයි මම ධර්ම දේශන කරන්න කිව්වා. ඕක අපටත් වෙන නිසා තමයි මේ කතාව මම කිව්වේ. සමහර ඔබ කියන්නේ මොනනොත් ඇත්තනම් කියලා දාන්න ඕන කියලා ඉවරලා. එහෙම කියන්න යන්න එපා. එහෙම කියන්න කියලා හිත රිදුන අවස්ථාවක් නැද්ද මිනිස්සුන්ගේ? සමහර ඔබ කියන්න ගියේ ධහම කියලා දෙන ගියේ දහම. ගෙදර කට්ටිය ඥාතිය හිතවතා දරුවා කියන ගියේ දහම. ඒක ඇත්ත තමා. සත්‍ය ඇත්ත දෙයක්. එයාට හිත සුවපිනස පවතිනවා තමා. අර්ථ සහිතයි තමා. ඒ නිසා ඔබ කියනවා හොඳ දේ වුණත් කමන්නේ මුට කියන්න ඕන. මේ කටට කියන්න ඕන. එහෙම කිව්වට පස්සේ ගොඩක් තැන්වලුනේ යහපත් අයහපත්ද? තම තමන්ගේ අධ්‍යයන දාලා බලන්න. සමහර කට්නද තරහ වුණ ඔබත් එක්ක. ගැටන කටින් නැද්ද? ඊපස්සේ ඒ ගැටීම ගිලින් තමුණුත් ගැටිල නැද්ද? හැබැයි ඔබ සත්‍ය කිව්වේ. යහපත් දෙයක් කිව්වේ. ඒ කෙනාට හිතවත් දෙයක් කිව්වේ. අහිත පිණිස නෙමෙයි කිව්වේ. හැබැයි ඔබ තෝරලා බේරලා නෙමෙයි කිව්වේ. ඒ නිසා එයා ලෝකේ තියෙන දරුණුම දේත් එක්ක ගැටුණා. සමහරට ඒ ගැටීම යට දහමෙන් දහම අහිමි වෙන්නම හේතු වෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාඳුර කිව්වා කියලාවත් සත්‍ය කියලාවත් තමන්ට අවබෝධ කියලා දැන් අවබෝධ කියලා දැන්ලා තිබ්බත් හරියට බලන්න තෝ කියන්න එපා. හේතුව ඒක සමහරට අහිත වෙනස පවතිනවා. සමහරට ඔබට වෙල නැද්ද ඔබ එහෙම කියලා පස්සේ ඔබ ගැටන අවස්ථා නැද්ද? ඒක ඔබ යාට කිව්වේ නැහැ. ඔබ බණ කියන්න ගියේ, ඇත්ත කියන්න ගියේ, කියපු කෙනා අහන්නේ නැහැ. එයා දැන් ගැටෙනවා. දැන් ඊට කවුද ගැටුනේ ඊට පස්සේ? තමනුත් ගැටිලා. දෙන්න ගිහිල්ලා තමන් විනාසුන් නැද්ද? අන්තිර දහම දෙන්න ගියේ, ඇත්ත සත්‍ය යහපත් දෙයක් දෙන්න ගියේ, බණ කොච්චර විනාසුනාද කියලා ඔය තැන්වල පවා උපවාද අපවාද දෙනවා. පුදුම පරිස්සම් වෙන්න. ඒකයි මේක පිංගුතුනි අර තූණන් අලුන් කිව්වේ ඒකයි. අතිසියුම් අති ගම්බීරයි. හරි අමාරුයි. පටිසෝතගාමි නිපුණං ගම්බීරං දුද්දසං අනු. දුද්දසං දුෂ්කරයි. ගොඩාක් දුෂ්කරයි. කයෙන් කරනවට නෙමේ. මේ අවබෝධයට පත් වෙන එකට දුෂ්කරයි. ඒ අවබෝධයේ මෙහෙවන එකට දුෂ්කරයි. අනුන් අතිසියුම්. ලේසි නෑ. එතකොට එනිසා කියන කරන දේවල් සම්බන්ධයෙන් ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. ගොඩක් හිතන්න ඕන. අපි බලමු කොහොමද මේක වෙන්නේ. අත හිත තියාගෙනදී බලමු කොහොමද කියලා දැන්. අපි දන්නවා පිංගතුනේ රූප වර්ග කීයක් තියෙනවද පිංගතුනේ? රූප වර්ග කීයක් තියෙනවද? දැයියන්න ඕන පාඩමක්. හරිද? හරිද හරිද කොහොමද මන් දන්නේ නැද්ද? තව බහස කීවෙත් නෑ නේද? හරිද කියලා අහන්නේ නේද? රූප වර්ග කීයද? 6යි. මොනවද ඒ රූප? රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප. රූප රූප කියපුවම අපිට මතක් වෙන්නේ මුලින්ම අපිට රූපයක් කියපුවම මතක් වෙන්නේ මුලින්ම හොඳටම ළඟම උදාහරණේ කොහෙද? මේ ඇස. මේ තියෙන රූප. හැබැයි අපි දන්නව නේද? කණ්ඩත් රූප පේනවා කියලා. පේන්නේ නැද්ද කණ් රූප? ශබ්දයක් අහපුවාම, ශබ්දයක් ඇහුණාම ඒකේ හැදෙන්නේ මොකක් විදියටද? ඔබට සින්දුවක් ඇහෙද්දී ඔබේ සින්දුව අහවල් ගායකයව දැනගන්නේ මොකක් දැකලා තිබ්බින්දද? රූපයක් දැකලා තිබ්බින්ද? හෙවත් ඒ තියෙන රූපයක් තමයි හැදිලා එන්නේ. ගන්ධය සුවඳක් එක්ක මොකක්ද එන්නේ? සුවඳ අඳුනගන්නේ මොකකින්ද? රූපෙන්. රූපය හඳුනගන්නෙත් රූපයකින්. ශබ්ද හඳුනගන්නෙත් රූපයකින්. ගන්ධය හඳුනගන්නේ රූපයකින්. ඔබ කියන්නේ කරොල්ල බදිනවද ඔහෙද? එතකොට නියම් කරොල්ල බදිනවද කියන එක හැදෙද්දී කරොල්ල බදපු රූප මතක් වෙලෙන් නැද්ද? එහෙනම් ගන්ධත් එක රූපේ නේද? මොනවා හරි රූපයක් ඔබට කේක් පාන් පුච්චන සුවඳක් එද්දී ඒක ඒ ගන්ධය යද්දී රූපයක් හැදෙනවා හිතේ නේද? රූපයක් හැදෙනවනේ. පාන් ගෙඩියක් මැවිලා එනවා නේද? රෝස් පාන් කියයි, දර පාන් කියයි, චූම් පාන් කියයි, ගොඩක් දේවල් පාන් වර්ග තියෙනවා. හරි. එතකොට ගන්ධ රූප චූණල නේද? ටක් ගල චූණල එනවා. එන්ද චූන් පාන් කියන්නේ නේද? මාර වචන නේද පිංගුතුනි? මාර වචන තමයි ඉතින් කෝකක් නේද? එයාගේ වචන නිසා අපේ වචන තියෙනවා නේද? හරි. එතකොට එයි මේ බුදුහාම දේශනා කරන මොකද්ද ඉතින්? මම නැති කාලෙක මේ කාගේ වසඟද මේක තියෙන්නේ? මාරාගේ වසඟ තියෙන්නේ. එහෙනම් ඒ සියල්ලම මාරයාගේ නං. ඉතින් වචනත් මා අපි කියන්නේ මාර කතාවක් කියලා. කතාව මාරයි තමයි. ඇයි ඒ කායේ කතාවද කියලා තියෙන්නේ? මාරයයි කතාව. ඉතින් මැරෙන්න යන ගමන ගින්නේ. හරි. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස. රස ගොරකැලක් හැපෙනවා කන ගමන්, කරාමු නැට්ටක් හැපෙනවා, මේකක් හැ මොකක් හරි හැපෙනවා. එතකොට හැපුණ ගමන් දැන් රසක් අඳුන ගන්න මොකක් හරි කියලා නේද? ඇස් දෙක පියන් කෑවත් දන්නවනේ රස. රස හැදෙනක රූපෙකින්. ස්පර්ශ මතරම දන්නවනේ. මේ ඔක්කොම හැදෙන්නේ හිතත් එක්ක නේද? මේ රූපය, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් මේ කිසිම දෙයක් අඳුන ගන්න බෑ නේද පිටු මේ හිත. මේ හිත කියන හේවත් වෙන්න මේ මන ධම්ම කියන එක හිත හැදුන් නැත්තම් හිත කියන එක නැත්තම් මේ කිසිම රූපයක් අරමුණු නෝද? මේ සියලුම රූප අරමුණුනේ කොහටද? හිතට. මේ සියල්ලක් මරුන්නේ හිතට. සියලුම රූප අරමුණුනේ හිතට. එතකොට මෙන්න මේ උදාහරණ චුට්ටක් දැන් බලන්න අත්දැකීම. ඔබේ ජීවිතේ වැඩියෙන්ම සතුටුන දවස මතක් කරලා බලන්න, පොඩි උදාහරණයක් ගන්න මම තමන්ත හිතලා බලන්න. ඔබට ගොඩක්ම සතුටටපත් වුණ දවස, ඒ කියන්නේ විභාගය ලියපු දවස, විවාහ වුණ දවස නේද, මොන හරි වාහනයක් ගත්ත දවස, මොන හරි ඇතිනේ, ඔය සතුටටපත් උනේ ඊට කලින් ලොකු දුකකින් නිදහස් වුණ හින්දා නේද? හිතන්නකෝ, අවුරුදු 3ක් පාඩම් කරලා විභාගේ පාස් වුණා. ඒ කියන්නේ අවුරුදු 3ක් එක දිගට දුක් විඳලා ඒකෙන් නිදහස් වුණත් යන නේද සතුට කියනක හම්බුනේ. ඒවත් ආශ්වාදයටපත් උනේ, ඒ ආශ්වාද ජනක ඒ සතුටු හැඟීම ආවේ කාලයක් එක දිගට විඳපු දුක්වල ඒ දුකෙන් නිදහස් වීමක් වශයෙන් නේද? ගෙයක් හැදුව අවුරුදු 3ක් පුරාවට හදන හදන තැනත් පොඩි පොඩි ආශ්වාදයක් තිබ්බ. හැබැයි ගෙට ගෙවදුන තැන ඒ තිබ්බ ආශ්වාදය ආවේ අර අර මහා දුක් කඳක ඉවර, ඒ දුක් කඳෙන් නිදහස් වුණ තැන නේද ආවේ ඒක. ඔබට යම් සැනසීමක් සැපක් ආවනම් ඒ බලන්න, ඒ සැනසීම සැප ආවේ ලොකු දුකකින් ඉඳලා ඒකෙන් යම් නිදහස් වීමක් වුණා නම් ආගේ නිදහස් වුණ තැන නේද ඒ සැපේපත් උනේ. බඩ පිරලා තියෙද්දි කන්න දෙනවා, ඒකෙන් ගහයි අනිත් පැත්තට. හැබැයි බඩ ගින්නේ කනවා, බඩ ගින්නලට කනවා. වැඩිපුර ආශාවක් තියෙන්නේ බඩ ගින්න විල ඇඳලා කෑවොත්ද, බඩ පිරලා තියෙද්දි කෑවොත්ද, බඩ ගින්න. එහෙනම් මේ දුකක ඉඳලා ඒ දුකෙන් නිදහස් වීම, හෙවත් ඒ පෙළී යමක් පෙළිලා පෙළිලා පෙළිපෙළි ඉඳලා ඒ පෙළීමේ යන නිදහස් වීමක් තියෙනවා නම් ඒක නේද අපි ලැබූ සැප. සැපයි කියලා කියන්න පුළුවන් වෙන්නේ හැම තැනම පෙළීමෙන් නිදහස් වන තැනකදී නේද? එහෙනම් අපි විඳපු හැම සැපක්ම සැපක්ද නැත්තම් දුකකින් නිදහස් වීමක්ද? අපි විඳලා අපි මෙතෙක් විඳපු මේ මොහොතේ උනත් විඳින, දැන් හිතන්න, දැන් කොන්දේ අමාරුවත් දැන් ඉඳන් ඔය අඩි දෙකේ වගේ පුටුවක ඉඳන් ඉන්න ලේසි නෑ නේද? පැය ගන්න ඔගින්දි කොන්දේ අමාරුව හැදෙනවා, දැන් කොන්ද කකියනවා, ඔබ පොඩ්ඩක් දිගෑරනවා, දැන් දිගෑරුණාට පස්සේ අර අමාරුව පොඩ්ඩක් අර හිරියර්ලෙන් පොඩි සනීපයක් එනවා නේද? ඒ සනීපේ එන්නේ අර දුකෙන්. ඒ සනීපේ සැපයිනේ, කොහොමද සැපයි නේද ඒක? ඔය සැප එන්නේ අර දුකෙන් නිදහස් වුණ තැනදී නේද? එහෙනම් අපි මෙතෙක් කල් අත් විඳින්න හදන, අත් විඳින, අත් විඳපු, අත් විඳින්න අනාගතේ හරි අත් විඳින්න හදන, අතීතේ අත් විඳපු, මේ මොහොතේ අත් විඳින සියලුම සැප කියන්නේ ඒවා සැපද නැත්තම් පෙළීමේ නිදහස් වීමද? එහෙනම් අපි ඇත්තටම සැප විඳලාද තියෙන්නේ නැත්තම් පෙළීමේ නිදහස් වෙලා තියෙන්නේ? පෙළීමේ නිදහස් වීම කියන්නේ සැපද දුකද? ඔය සැප දුකක්. දුක කොහොමත් හුලක්. ඒ කියන්නේ කතා කරන දෙයක් නැහැ. අනිච්ච දකින්නවනම් උපේක්ෂාවේ තමයි අනිච්ච දකින්න තියෙන්නේ. මම කියන්නම් දැන් මෙතන කියන්න. අපි එහෙනම් විඳිනවා, විඳිපු විඳා යමක් විඳා විඳිනවා විඳින්න තියනවා කියලා තියන් ඉන්න තියාගත්ත හෝ කරපු ඒ සියලුම සැප කියන්නේ පෙළීමෙන් නිදහස් වුණ තැනක් නේද? එහෙනම් මෙතෙක් කල් අපේ ජීවිතේ සැප විඳලඳ තියෙන්නේ නැත්තම් පෙළීමෙන් නිදහස් වෙලා තියෙන්නේ. ඒක සැපක්ද නැත්තම් පෙළීමෙන් නිදහස් වීමක්ද? වතුර තිබහෙන් ඉඳලා වතුර ටිකක් බොනවා. වතුර තිබහ නැති වෙලාවේ වතුර බොනවා. දැන් සැප කොතනද? එහෙනම් වතුර බිව්වට පස්සේ සැප ආවේ කලින් දුකක් හොඳ ලොකු දුකක් වින්ද නිසා නේද? කෑම ගොඩක් රස වුණේ ගොඩක් දුක් විඳ නිසා නේද? ගේ හැදුවට පස්සේ සතුටුනේ ගොඩක් දුක් විඳ නිසා නේද? විභාගයේ ගොඩාක් සතුටුන්න පුළුවන් වුණේ ගොඩාක් මහන්සිුන් නිසා නේද? විවාහය දවසේ ගොඩාක් සතුටුනේ ගොඩාක් කාලයක් ඒ වෙනුවෙන් කැපුණේ හින්දා නේද? ඇයිද විවාහයක් යන ගියාම අඩු ගන්න මාස 6ක්වත් යන්න එපා ඒ නේද? ට්‍රීට්මන්ට් වලට යන්න තියනවා නේද? කුරුල්ලා තිබ්බොත් වෙනම ට්‍රීට්මන්ට්. ඈ මූණ තම්බනවා, මූණ පුච්චනවා, ට්‍රිම් කරනවා කියයි, පොලිෂ් කරනවා කියයි, 1000ක් දේවල් කරනවා නේද? ඈ මහතුරුන්ගේ තරංගිල අන්තිමට මූණ තම්බල ඉවරලා ඒවත් ගන්නවා ඔක්කොම ටික නේද? පාලා ගිය වැනි බවරුව කෝලම් තමයි ඉතින්. කමන්න නැහැ ඉතින්. සතුරු වෙන එදාට 50000යි කෑම ප්ලේට් එක, 500කවත් කෑම කන්න හම්බෙන්නේ නැහැ. නියපොතුරි ගත්ත අල්ලලා නේද? කොහෙ කන්නද? කෑරපුව කටේ ගහන්න බෑ ඒක වටේ ලිප්ටික් ගාලා. නැති සතුරු දවස නැද්ද? මං කියන්නේ සතුරු නැද්ද? අපි අපහාස කරනව නෙමෙයි ඉතින්. මම කියන්නේ ස්වභාවය ඉතින්. ඒවා කරන්න ඉතින්. ඒවට මේ බුදුරජාණන් වහන්සේ කොතනකවත් දහමේ මේ ලෝක සම්මතයට ගැරහිවේ නැහැ. උපහාස කරෙත් නැහැ. ලෝක සම්මතය අවබෝධ කරගන්න කියලා කිව්වා. රජ 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 කෙනෙක් රජ ඔටුනු බලනවාද කියලා කිව්වේ නැහැ. අනේ මේක ගුණානි කියලා කිව්වේ නැහැ. මේ අර විසාකාර තැල්ල දාන්නේදී අනේ මේ මෝඩ ගෑනි සෝතාපන්නනි දාගෙනන තව තැල්ල එහෙම කිව්වේ නැහැ. බුදුහාම දැක්කම දැන් ආනන්ද ඔන්නේ තැල්ලමතලකින් අනුක තියලා තියෙනකෙ පැත්තකින් කිව්වා. එහෙම කියන්නේ නැහැ. දැන් හිතන්නකො මෙතන මෙතෙන් එනවා කියලා කෙනෙක් මේ රන් ආභරණ පළඳගෙන එනවා කෙනෙක්. ඔබ ටග් ගලයක් කැපිලා පේනව නේද? මුලින් මෙතන මොකද්ද? මම වගේ නෑ. මෙයා දුසිල්වත්. එහෙම තමයි තෙන්නේ. සමහරට ඒ මනුස්සයා අවබෝධයෙන් ඉන්නේ, ඔබ අවබෝධයෙන් නෙමෙයි. එහෙම හිතෙන්නේ නෑ වෙනවා අවබෝධයෙන් ඉන්නවා නම්. ඒක කියන්නේ බාහිර ලෝකේ ප්‍රශ්න වෙන්නේ නැහැ. හිතන්න දැන්. හිතන්න මෙතෙන්න කෙනෙක් එනවා. එයා වෙඩින් ඇඳුමින් එනවා උදාහරණ කිව්වා. දැන් මොකද හිතෙන්නේ? සමහරට බණ ටිකක් අහලා යන්න ආ වෙඩින් එකට යන්න කලින්. ඒකයි කම්පැනටක් ගාලා. තමන් හරි උසස් කියලා හදෙනවා. ඒක තමයි හැටි. අර උස්සලා වෙන් කරගන්න ගතියක් තියෙනවනේ. ඒකයි. බුදුවරු කවදාවත් මේ ධර්මයේ පිහිටින් කවදාවත් ලෝකෙට වෛර කරේ නැහැ. නිග්‍රහ කරෙත් නැහැ. අර මෙයා කරේ නැහැ. මම මේ කියන්නේ ඒ අපි ඒ එච්චර උඩක් විඳලානේ අපි ඒ සතුට ගත්තේ. ඒකයි කතාව මම කිව්වේ. ඉතින් ඒ කියන්නේ ලොකු කැපකිරීම හොඳයි කියලා ගත්තේවල හැම එකක්ම. මේ හැම එකක්ම හොඳයි කියලා ගන්න දේවල් තමයි. ලොකු කැපකිරීමක් කරලා ලොකු දුකක් විඳලා අපි ඔය සැපයි කියලා ගත්ත හැම තැනම පිඟුදුනේ. පුදුම දුකක් විඳින නැද්ද ඊට කලින්? ඒකෙන් යම් නිදහස් වීමක් තියෙන තැනනේ අපි සැපයි කියලා ගත්තේ. අපි එහෙනම් සැප විඳලාද තියෙන්නේ පිඟුදුනේ? තිබ්බ පුදුම දුකකින් తాවකාලිකව නිදහස වෙවි ඉඳලා තියෙන්නේ. తాවකාලිකව පිළීමේ නිදහස් වෙවි යන ගමන්ට අපි කියනවා සැපයි කියලා. අපි ඇත්තටම බුද්ධ ශාසනයේ ආර්ය විනේ සැප කියන එක අපි දන්නේ නැහැ. මේක හැදෙන්නේ, මේ සැප හැදෙන්නේ වීත රාගී, වීත දෝෂී, වීත මෝහී ගුණ එක්ක. ආර්ය විනේ හික්මෙද්දි, මේ නිවන් මගේ හික්මෙද්දි ලැබෙනව සැපයක්. අර සියලුම සැප බහුතරයක් කායිකයි. ගොඩාක් දේවල් කායික සැප. මානසික තමයි, නමුත් කායිකව තමයි අපි ගොඩක් අත් විඳින්නේ. හැබැයි ආර්ය විනේ සැපය වීත රාගී, වීත දෝෂී, වීත මෝහී තින සැපයක්. ඒ නිසා තමයි මෙන්න මේ සැපය වෙනස් වෙන්නේ නැත්තේ. අනිත් හැම සැපම වෙනස් වෙනවා. එහෙනම් බලන්න අපි මේ ශාසනයට එහා, මේ නිවන් මාගේ හික්මනකට එහා අපි යම් සැපක් වින්දනම් ඒ සියලුම සැප ඒව සැපද, එහෙම නැත්නම් පිළීමෙන් නිදහස් වීමෙන් ලැබුණ ආශ්වාදයක්ද? පිළීමෙන් නිදහස් වෙද්දී ලැබුණ ආශ්වාදයක්. ඒ කියන්නේ ඒ වෙනුවෙන් පුදුම විදිහට මහන්සි වෙලා 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 නිදහස් වුණාට පස්සේ ආපු ආශ්වාදයක්. අර ඉස්සර ගුරුහාමුදුරුවෝ කියන්නේ ටොක්කක් යන්නට පස්සේ ආශ්වාදේ වගේ තමයි නේද? එහෙනම් අපි මෙතෙක්කල් දරාගෙන ඉන්නේ, අපි විශ්වාස කරන් ඉන්නේ, අපි අත්දැක්කා කියලා හිතන් ඉන්නේ ඇත්තරම සැපද නැත්තම් පිළිමේ නිදාසීමද? පිළිමේ නිදාසීම. සැප කියන එක හටගන්න පිඟුතුනේ වෙන්න මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන්ගේ යථාර්ථයේ තේරෙද්දී වෙන්න මේ චිත්ත අභ්‍යන්තරේ ඇති වෙනවා යම් අවබෝධයක්. බාහිර ලෝකයේ ප්‍රශ්නයක් නැති බවට පත් වෙනවා. බාහිර ලෝකයේ යම් සිදුවීම් වෙනවා. සිතුවිලි ක්‍රියාවදන් නැගිනවා. යම් ක්‍රියාවලියක් වෙනවා. හැබැයි ඒ ක්‍රියාවලිය වෙන්න මේ හිතට ප්‍රශ්නයක් නෙමෙයි. ආන් එතන තියෙනවා සැපයක්. අපි ඒක බලමු. පින්තුනේ අපි කියනවා රූප මේ කතා කරපු රූප හයම රූප රූප ශබ්ද රූප ගන්ධ රූප කියන මේ රූප හයම මේ රූප හයම පිඟුතුනි හැදෙන්නේ අපි දන්නවා මේ හයම හැදෙන්නේ කොහෙද හිතේ හැබැයි මේ රූප හයම හිතේ හැදෙද්දී රූප හයම හය විදිහකට හිතට අරමුණු වෙද්දී අපට අරමුණු වෙන්නේ නැති දේකුත් තියෙනවා. මොකද්ද මේක හැදෙන්නේ හිතේ කියලා අපට අරමුණු වෙන්නේ නැහැ. කෙනෙක් බැන්නට පස්සේ අපට හිතෙන්නේ කවුරු බැන්න නිසා දුකාව කියලාද? ඉන්න කෙනෙක් මට බැන්න නිසා දැන් හිතේ මොකක් තියෙන්නේ? කෙනෙක් බැන්න නිසා මට දුකයි. එතකොට ඒ වෙලාවට හිතෙනවද මේ බැන්න එක මගේ කනට ඇහිලා ඒක මගේ හිතට ගිහිල්ලා මගේ හිතට දුකයිද? එහෙම නැත්නම් මට අර එළිය කෙනා ඒ ඉන්න කෙනා බැන්න නිසා දුකයිද? එළිය කෙනෙක් ඉන්නවා. එයා මට දොස් කීවා. ඒක ඇත්ත. ඒ කෙනා නිසා නේද මට දැන් දුක? එහෙම නැතුව මේ හිතට මේක හිත පැත්තේ හැදුන දෙයක් බව දැනනවද? නැත්නම් එළිය කෙනෙක් නිසා හැදුනා වගේ දැනනවද? දැන් ඒ ආපු දුක ඒ ආපු දුක කෙනෙක් මට බැන්නා. කෙනෙක් මට බැන්න නම් දැන් හිතන්නකෝ මෙහෙම වෙලා නැද්ද? ඔබ වෙලාවට ඔබටම බැනගෙන නැද්ද? දැන් සමහරවල් ඇතිනේ තමන්ටම බැනගන්න. එතකොටද දුක? ඒ දේම තව කෙනෙක් එළි ඉඳලා කියනවා. දැන් කියන මෝඩයා වගේ තීරණයක් ගත්තා කියලා කියා ගන්නවා. එළිය කෙනෙක් ඉන්නවා. මෝඩෙක් වගේ තීරණයක් ගත්තා. දැන් එකම කතාව කිව්වේ. දැන් තමන්ටම කියා ගන්නවා තමන්ට මෝඩෙක් වගේ තීරණ ගත්තානේ. එහෙම ඔබ හිතිලා ඇතිනේ හිත කියලා ඇතිනේ. තමන්ට කියාගෙන ඇති. කෙනෙක් එළි තව කෙනෙක් විසින් ඕක් කියන මොකක්ද දැනෙන්නේ? කෝකටද හිත රිදෙන්නේ? හේතුව අපට හැම වෙලාවෙම හිතෙනව නේද මේ හිතට හිතෙන හැම දෙයක්ම එළියෙන් එන දෙයක් කියලා. හිතට හිතෙන හැම දෙයක්ම හිතට හිතෙන්නේ එළිය දෙයක් කියලා. දැන් මෙහෙම කියන මේ බෝඩ් එක පේනව නේද ඔබට පිටුනි? මේ රූපේ අරමුණව නේද? දැන් මේ කොහෙද තියෙන්නේ? දහමෙන් කියන්න එපා. දැන් ඔබ දන්න දහමෙන් කියොත් එහෙම අපි දන්න දහමෙන් කියොත් කොහෙද ඔක තියෙන්නේ? දැන් ඔබ දන්න දහමෙන් කියොත් බෝඩ් එක කොහෙද තියෙන්නේ? ස්ටේජ් එක උඩ මෙතන. දැන් බෝඩ් එක කොහෙද තියෙන්නේ? මෙතන. පිළිගැනීම මෙතන නේද දැන් තියෙන්නේ? දැන් බෝඩ් එක මගේ ඇස් දෙකට පේන බෝඩ් එක දැන් කොහෙද තියෙන්නේ? මෙතන. ඇත්තටම බෝඩ් එක මෙතනද? මෙතන තියනවා කියලා හිතට හැඟෙනවද? හැබැයි මෙතන තියනවා කියලා හිතට හැඟෙන එකද ඔය වෙන්නේ? නැත්තම් බෝඩ් එක අර තියෙන්නේ එහෙමද වෙන්නේ? මං කියන්නේ මේ වෙලාව ගන්න අත්දැකීම. එකක් මේක එක තේරුණොත් පිළිතුරු මේක ඇප්ලයි කරන්න නැත්නම් පිළිතුරු අපි දැනුම තියනවා කෝටියක්. හැබැයි ඇප්ලයි වෙන්නේ නැහැ. බෝඩ් එක මෙතන තියනවා. දැන් බෝඩ් එක මෙතන තියනකල හිතට දැක්ක ගමන්ම හිතෙන්නේ මේක හිතට හිතෙන එකද නැත්නම් පේන එකද? දැන් අපි ගන්නේ දැන් මේ වෙලාවේ මේ බෝඩ් එක හිතට අරමුණු වෙනවනේ. මේ මේ ලෑල්ල සුදුපාට අරමුණු වෙනව නේද? ආ මේ අරමුණු වෙන එක මේක අරමුණු වෙද්දි හිතෙන්නේ හෙවත් ඔබ ඔබට මේක අරමුණු වෙන්නේ හිතට හැඟෙනවා කියලා නැත්තම් ඉස්සරහ තියනවා කියලාද? මේ වෙලාවේ ඇත්ත විලාම තියෙන්නේ මෙතන තියෙන එකද නැත්තම් හිතට හැඟෙන එකද? ඇත්ත උනේ මොකද්ද? මං කියන පරමාර්ථ නෙමෙයි, දැන් ඔය හිතේ ඇත්ත වෙලා තියෙන මොකද්ද? මෙතන තියෙනවා. හැබැයි මෙතන තියෙනවා කියන එක කොහෙද වෙන්නේ? දැන් මෙතන තියෙනවා කියලා වෙන එක හිතේ බව හැඟුණේ නැත්තම්, හිතේ බව හිතාගත්තේ නැත්තම් අපේ ගනුදෙනුව, අපේ පිළිගැනීම කෝකත් එක්ක තියෙන්නේ? මේකත් එක්ක. අපි ඇසුරු කරන්න හදන්නේ මොකද්ද? මේක. පිළිරන් තියෙන්නේ මොකද්ද? මේක. ඇත්ත උනේ මොකද්ද? මේක. ඇත්තටම තියනවා කියලා පිළිගත්තේ මොකද්ද? මෙතන. හැබැයි ඇත්තටම තියනවා කියලා හැඟුණේ හෙවත් ඒ තියනවා කියන එක උනේ සුදුපාට බෝඩ් එක කියන එක උනේ මෙතනද නැත්නම් ඔය මස්ලේ කය ඇතුලේ ඇතුනේ හිතේද? හැබැයි ඒ මේක හිතට හැඟෙන එකක් කියලා හඟවගත්තේ නැත්තම්, හෙවත් ඒක සිහිපත් කරගත්තේ නැත්තම්, ඒක සිහිපත් වුනේ නැත්තම් මේකත් එක්ක නේද ගනුදෙනුව තියෙන්නේ? ඇත්තටම මෙතන ගනුදෙනු කරන්න පුළුවන් එකක්ද? ඒ කියන්නේ මෙහෙම එකක් නැද්ද? තියෙනවා. හැබැයි ඒක එක හේතුවක් විතරයි. මේ මෙතන බෝඩ් එක තියෙන බව හැදුනේ කොහෙද? හිතේ. එහෙනම් බෝඩ් එකක් තියනවා කියලා ඒ තියෙන බව හඟවගත්තේ හිතේ නම්, ඒ මේක හිතට හැඟෙන එකක් බව දන්නේ නැත්නම් කවදාවත් මේ ලෝකේ බොරු වේද පිඟතුනේ? දැන් මේ බෝඩ් එක කියන එක දැන් අපිට හිතනවා මෙතන මේක තියනවාමයි කියලා. හැබැයි මේක මෙතන තියනවාමයි කියන්නේ කොහෙ තියෙන එකක්ද? මේ ඇහැයි රූපය ගැටුණ පස්සේ ඕක හැදෙන්නේ කොහෙද? හිතේ. දැන හඳුනේ වෙන්නේ කොහෙද? හිතේ. අමතක වෙන්නෙත් මොකද්ද? ඕක හිතේ තියෙන බව නේද අමතකත්? අය මතක් කරන දෙයක් නෑ. දැන් ඇත්තල තියෙන කොහෙද? මෙතන තියෙනවා. මෙතන තියෙන බව පිළිගත්තා නම්, ඔබ මෙතන තියෙන බව පිළි අරගන්නම් ඉන්න පිඟුතුනේ, මේ දේ සම්බන්ධයෙන් ඊළඟ ක්‍රියාව මේ දෙයට මොකද්ද වෙන්නේ? ඊළඟට ඒ දේ සම්බන්ධව දුක් දෙනක නවත්තන්න පුළුවන්ද? බෑ. මේ හැම එකම අපි දන්නවා ක්‍රියාවලියක තියෙන්නේ. මේ හැම එකම මොකද්ද? ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියක තියෙන එක ඒ ඒ මොහොතේ ඒ ඒ වෙලාවට දැන් අරමුණෙන්න මොකද්ද? ඒ ඒ මොහොතේ ඒ ඒ වෙලාවට ඒ ඒ තියෙන ස්වභාවයක් ඒ ඒ වෙලාව ඒ ඒ හේතු ගැළපෙද්දි ඒ තියෙන හේතුවට අදාළ දෙයක් මොකද්ද වෙන්නේ? හිතක හිතක හැදෙනවා. හෙවත් හිතට දැන හඳුනා ගන්නවා. ඒ ඒ ඒ වෙලාවේ ඒ දැන හඳුනී වෙන්නේ එළියද ඇතුළේද? මේ දැන හැඳිනීම් සියල්ලක්ම කොහෙද වෙන්නේ? හිතේ. ඒ දැන හඳුනාගන්නේ හිතකනම් ඒක කොයි වෙලාවෙ හටගන්න එකක්ද? ප්‍රත්‍යෙන් උපදින මොහොත. ඒ ඒ වෙලාවේ හේතු ප්‍රත්‍යෙන් තමයි මේ දැන හඳුනීම වෙන්නේ. ඒ වෙලාවේ හේතු ප්‍රත්‍යයෙන් වෙන දැන හැඳිනීම ඒ මොහොතට ඒ මොහොතට දාලා හේතුට දාලා වෙනවා දැනගන්නවා හඳුනගන්නවා ඒ කොහොමද වෙන්නේ හිතක මේ වෙලාවේ වුණත් ඕක හිතක බව දැනගත්තත් බලන්න මේ දිහා දැක්කාම මේක මෙතන තියනවා කියලා නේද හැම වෙලාවෙම තියෙන්නේ කියලා හිතේ අත්දැකීම තියෙන්නේ මොකක් කොහෙද තියනවා කියලාද මේක හැම වෙලාවෙම එළියේ තියෙනවා මට පේන බෝඩ් එක කොහෙද තියෙන්නේ මේ තියෙන්නේ මට ඔබතුම ඔබ හැමෝම පේනවා ඔබට මාව පේනවා කොහෙද ඉන්නේ මෙතන මට ඔබ ඔතන එළිය අපට ඇත්ත වෙලා තියෙන්නේ උදාහරණ කීයකින් බැලුවද මේක හිතක වෙන්නේ කියලා තව ටිකකින් දාන ගන්නවනේ හොඳට බලන්න පුළුවන් තැනක් හොඳට බලන්න රස දැනෙනවා රස දැනෙනවා අපි හිතනවා අපි කනවා කියලා කෑම කනවා දානේ ගන්නවා ඒ හේතු හැදෙද්දී ඒ මොහොතට ඒ දේ වෙන බව කොහට දැනෙන්නේ හිතට හිත විසින් දෙකක් කරනවා ඒ ගැළපෙන හේතු වලට අදාළව දැනගන්නවා හඳුනාගන්නවා ඒක පච්චුප්පන්නයි පච්චුප්පන්නයි කියලා කියන්නේ ප්‍රත්‍යෙන් උපදින මොහොත. මොකද්ද ප්‍රත්‍ය? මේ වෙලාවේ ඇහැයි රූපයයි ප්‍රධාන වශයෙන් ප්‍රත්‍ය වෙනවා. කණයි ශබ්දයයි ප්‍රත්‍ය වෙනවා. ඒ ප්‍රත්‍ය වෙද්දි ඒ ප්‍රත්‍යයට අදාළ දැන හැඳිනීම වෙනවා. ඔක කොහෙද වෙන්නේ? ඒ දැන හැඳිනීම කොහෙද වෙන්නේ? හිතේ. ඒ හිතේ වෙන දැන හැඳිනීම අපි සිහියෙන් දැක්කේ නැත්තම් සිහියෙන් බැලුවේ නැත්තම් හිතෙන්නේ ඒ සියලුම දේවල් දැන හඳුනා ගන්න දේවල් කොහේ තිනවා කියලාද එළියේ ඒ නිසා පිටුනි මේ සත්‍ය දකින්න බෑ ඇයි සත්‍ය දකින්න නම් මේ දැන හඳුනා ගන්න දේවල් හැදෙන්නේ කොහේ කියලා බලන්න ඕන මේ හැම එකක්ම හැදෙන්නේ හිතක තියෙන හිතකද හැදෙන හිතේද තියෙන හිතකට හිතෙනවද නැත්නම් හේතු ප්‍රත්‍යයෙන් ගැළපිලා බැඳෙද්දි ඒ ගැළපිලා බැඳුන එක ගැන හිතෙනවද හිතක් තියෙනවා ඒ හිතට හිතෙනවද නැත්නම් හේතු ගැළපිලා බැඳිලා හිතන දේ හඳුනා ගන්නවද ඔය තියෙන හිතකට හිතෙනව නෙමේ ඒ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් ගැළපිලා බැඳෙන දේ මොකද්ද කරන්නේ දැනගන්නවා හඳුනාගන්නවා ඒක එක දිගට වෙන නිසා අපට හිතෙනවා මේ තියෙන හිතක මේක වෙනවා තියෙන හිතක වෙනව නෙමේ ඒ හේතු ප්‍රත්‍යයෙන් ඇහැයි රූපයයි කණයි ශබ්දයයි නාසයයි ගන්ධයයි දිවයි රසයයි කයයි පහසයි ඒ හේතු ප්‍රත්‍යයෙන් ඒ හේතු එකතු වෙලා පච්චුප්පන්නව ඒ ප්‍රත්‍යයෙන් එකතු වෙන මොහොතට කොහෙදෝක වෙන්නේ ඒ වෙලාවේ හිත විසින් ඒක දැනගන්නවා හඳුනාගන්නවා ඕක නවත්තන්න පුළුවන්ද දැන හඳුනාගන්න එක නවත්තන්න පුළුවන්ද බෑ එහෙනම් දැන හඳුනාගන්න එක මොකද්ද කරන්න තියෙන්නේ දැන හඳුනාගන්න එක දකින්න තියෙන්නේ දැන හඳුනාගන්න එක දකින්න ඕන හැබැයි අපි දැන හඳුනාගන්න එක දැක්කේ නෑ අපි එක්ක දැන හඳුනාගන්න එක බලන්න හදනවා නැත්නම් අහන්න හදනවා නැත්නම් නාසයෙන් දිවෙන් කයෙන් විඳින්න හදනවා ඕක බලන්න අහන්න විඳින්න පුළුවන් එකක් නෙමේ ඕක ඇත්තට මොනවා කරන එකක්ද දකින්න තියෙන එකක් විඳින්න ගියාට පස්සේ වෙන්නේ අපර මුලින් කියපු පෙලීමෙන් නිදහස් වෙද්දී ආශ්වාදයක් එනවා ඒක තමයි විඳින්නේ පෙලීමෙන් නිදහස් වෙන්නේ ආශ්වාදය අපිට විඳ හැකි හැබැයි විඳ කියලා ප්‍රශ්නයක් තියෙනවද ප්‍රශ්නේ බේරෙන්න බෑ මේ ප්‍රශ්නේ දකින්න ඕන මේක හිතක වෙන්නේ මේක හිතකට හැඟෙන බව
හඟව හඟව බලන්න ඕන. හිතකට හැඟෙන බව තමා අමතකම වෙන දේත්, හිතට හැඟෙන එක තමා නොහැඟෙනම දේත්. එහෙනම් නොහැඟෙන නමුත් හැඟෙන දේ හැඟෙන දෙයක් බවට පත් කරගන්න ඕන. නොහැඟෙන නමුත් හැඟෙන දෙයක් තියෙනවා, ඒ දේ හැඟෙන දෙයක් බවට පත් කරගන්න ඕන. හැම වෙලාවෙම හැඟෙනවා, හැබැයි ඒක නොහැඟෙනවා. නොහැඟෙන්නේ ඇයි? ඒ හැඟෙන දේ අපිට හිත හැම වෙලාවෙම හිතන්නේ ලෝකේ තියෙන එකක්. ඒක එළියේ තියෙන එකක්. එළියේ වෙන උණ වෙන්න තියෙන එකක්. හැබැයි හේතු ප්‍රත්‍යයෙන් ඔක් කොහෙද වෙන්නේ? හිතේ. ඔක හිතක වෙන්නේ. එහෙනම් බෝඩ් එක කියන එක ඇහැයි රූපයයි පච්චුප්පන්න ප්‍රත්‍ය වෙලා මෙතන බෝඩ් එකක් තියනවා කියලා කවුද කියන්නේ? ඔය හිත තියනවද? එහෙනම් ඒ තියනවා කියලා හැඟුණද? මෙතන බෝඩ් එක තියනවද? තියනවා කියලා හැඟෙනවද? මෙතන මේ පෑන තියනවද? තියනවා කියලා හැඟෙනවද? ඔබ ඉන්නවද? ඔබ ඉන්නවා කියලා හැඟෙනවද? එහෙනම් මේ ලෝකෙ හැම එකක්ම හැඟෙන දේවල් නේද? ඕක දකින්න. උදාහරණ උපමා වලින් ඕක දකින්න. දකින්න 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 බෙන්න මේ ඇහැට කනට නාසයට දිවට කයට ඔස්සේ මේ හැදෙන රූප සම්බන්ධයෙන් ඇත්ත දකින්න දකින්න ඒක ඔබට අතහැරන ස්වභාවයටපත් වෙයි. අතහැරෙන්නේ නැහැ ඒක දැක්කේ නැත්තම්. මම අන්තිමට මේකත් කියන්නම්. මම මාර්ගඵලලාභීක් බව පෙන්වන්න හදනවද නැත්තම් හැඟෙවෙනවද? ඒකත් ඔබට හැඟෙන එකක්. මිසක් ඔය ඉන්න කෙනෙක් පෙන්වන්න හදනවා නෙමෙයි. ඒක නේද ගොඩක් අර කතා කරපු පොයින්ට් එක දේශනා පුරාවට උනේද? දැන් අපිට මම මෙහෙම කෙනෙක් කියලා පෙන්වන්න ඕන නම් පෙන්වන්න හදනවද? පෙන්වන්න හදන බව හැඟෙනවද? ඔබට කෙනෙකුට ඔබේ ගුණයක්, ඔබේ අවබෝධයක් පෙන්වන්න පුළුවන්ද? පෙන්වන්න පුළුවන් බව හැඟෙනවද? පෙන්වන්න පුළුවන් බව හැඟෙන්නේ නැති නිසා, පෙන්වන්න පුළුවන් බව හැඟ පෙන්වන්න පුළුවන් කියලා කෙනෙක් ඉන්න නිසා, ඒක හැඟෙන බව නොදන්න නිසා හිතනවා ඒක පෙන්වන්න පුළුවන් කියලා. ඔය පෙන්වන්න පුළුවන් දේවල්ද නැත්නම් හැඟෙන දේවල්ද? හැඟෙන දේවල්. ඒ නිසා අවබෝධය හෙවත් දැනුමට රැවටෙන්න එපා මාර්ගඵලලාභී කියලා. එහෙම ඒක අතිශය දරුණුයි. ඒක බොහොම පරිස්සමෙන්, ඒ වගේම තමයි බුදුහාමුදුරු කිව්වා වගේ දේශ ගොඩක් විනාඩි 10ක් පරක්ලා තියෙන්නේ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ කිව්වා වගේ සත්‍ය වුණත්, කිව යුත්ත වුණත්, ඇත්ත වුණත්, ඇත්ත සත්‍ය කිව යුත්ත. හැබැයි හොඳට බලලා කියන්න නැත්තම් ඒ වගේනොත් ආරූපවදව බවටපත් වෙයි. අර අහිංසකයෝ සමහරට සසරම වහගනි. පරිස්සම් වෙන්න. ඔබේ අවබෝධය සම්බන්ධයෙන් ඔබ බලන්න ඔබ කොතනද? මොකද අවුරුද්දක් දැන් මා ධර්මමාර්ගය හැසිරෙන්නේ අද හවස අන්තිම දේශනාව 31 වෙනිදා අනුශාසනා කරලා ගුරුසනස වැඩලා. ඒකත් එක්ක 31 රාත්‍රියේ ආර්ය මෛත්‍රියෙන් සමහරට මෙත්තාවෙන් ඔබ ජනවාරි පළඳ ආරම්භ කරනවා. ආන්ගේ පටන් ගන්න අවුරුද්ද තුල ඔබට මේ ධර්මය අවබෝධ වෙන්න මේ සියලුම පුණ්‍යකෝ ශක්තියෝ හේතු පුනිශ්‍රේ වේවා කියලා හදවතින් අපි ආශිර්වාද කරන වෙන හැමදෙනාම සිහිපත් කරගන්න. හැමදෙනාටම තෙරුවන් සරණයි. නිබාන පරම සුඛයෙන්ම සුපිත්තර වෙත්වා. සුවපත් වේවා. තෙරුවන් සරණයි.